තයි ගෞරවනීය සංඝරත්නය අවසරයි. අදත් අපිට තවත් සෙනසුරාදාවක් ධර්ම සාකච්ඡාවක් සඳහා අවස්ථාවක්. ඉතින් අපි පැයකමාරක් විතර කාලෙ මේකට ගන්න බලාපොරොත්තු වෙනවා. මුල් විනාඩි සල්පේ අපේ ව්‍යවස්ථාව සම්ප්‍රදාන කුල කියවීමෙන් සම්ප්‍රදාන කුල ආරම්භය ලබා ගන්නවා. ඊට පස්සේ අපි සංගීත සූත්‍රයේ චතුක්ක නිපාතයේ 90 ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. දවසේ මාතෘකාව ඉදිරිපත් කරගෙන ඉතින් අනු අපි ආරම්භ කරන්නේ අද යෝගාශ්‍රම කතිකාවත පළවෙනි කොටස කියලා මම හිතන්නේ. මම ඉල්ලා හිටනවා අපේ ධාතුනිකුටියේ කර ස්වාමීන් වහන්සේගෙන් දවසට අදාළේ ව්‍යවස්ථා ඉදිරිපත් කිරීමේ සම්ප්‍රදාන කුල ආරම්භයක් ලබලා දෙන විදියට.
අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාශ්‍රමීය කතිකාවත. ස්වාක්ඛාතං බ්‍රහ්මචරියං සම්දිත්තික මකාලිකං යත්ථ අමෝඝා පබ්බජ්ජා උත්තමත්ථස්ස පත්තියා යාය සද්ධා පබ්බජිතෝ අගාරස්මාහ ගාරියං තමේව සද්ධින් බ්‍රූහෙහි මාකාමස්ස වසංගමි. ශාන්ති රසයෙන් රසවත් සම්බුදු සසුන් වන් කුලදරුවන් විසින් උත්තරීතර වූ ශාසන පරමාර්ථය හඳුනාගෙන ඒ උතුම් බලය ආධ්‍යාත්මෙහි සංජාත පෝෂණය සඳහා සමාරාධනය මෙහි පරමාධ්‍යාශය විය යුතුයි. සද්දෝ මහානාම ආරාධකෝ හෝති නො අසද්දෝ යනාදීන් වදාළ පරිදි යක්තෝත්ත ගුණ විශේෂයේ ලබා ගැනීමට සද්ධා, සති, විරිය, සමාධි, පඤ්ඤා යන ගුණ පෝෂණය කළ යුතු. ලාභ, කීර්ති, ප්‍රශංසා, කාමතාදෛ කාමතාදී අශාසනික අදහසින් තොරව ශාසන පරමාර්ථයන් හදාළ ශ්‍රද්ධාදී ගුණ සම්පන්න වූ නොපසුබට වීරය ඇති ජීවිත පරිත්‍යාගයෙන් අභිමුඛ වූ භික්ෂු පිරිසකගෙන්ද ශාසන පරමාර්ථයන් වෙත සිත දුන් සම්බුද්ධ දේශිත ප්‍රතිපත්ති මාර්ගය ක්‍රියාත්මක කොට දැක්වීමෙහි ප්‍රාර්ථනාව ඇති පරිත්‍යාගශීලී ගුණ නුවණැති ආධාරකාරක මණ්ඩලයකින්ද එයට සුදුසු පරිසරයකින්ද මෙම යෝගාශ්‍රම සංස්ථාව සම්පූර්ණ විය යුතු. සික්ඛා සාජීවයෙන් සමාන වූ සමසම්භෝග පිරිසක් වූ මෙහි නිත්‍යාචාර්ය ශිෂ්‍ය සමූහයා ප්‍රතිපත්තිය පිළිබඳ විවිධ මතභේදයෙන් තොර වූ සම්මෝදමාන පිරිසක් විය යුතු. මෙම උදාර ව්‍යාපාරයට හේතු සම්පන්න බහුය පුද්ගලයන්ම ඇතුළත් කොට ගත යුතු හේයින් මෙහි කෙරෙන හැම පරීක්ෂණයක්ම සියුම් ලෙසිනුත් සම්පූර්ණ ලෙසිනුත් පැවැත්විය යුත්තේය. චීවර ධාරණාදී කුඩා මහත් පැවතුම් හා පරිෂ්කාරයන්ගේ වෙනස්කම් නිසා නොයෙක් වාද විවාද පහළ වීමට ඉඩ ඇතිවන හේයින්ද එයින් උත්තමාර්ථයේ වැළහී යාමට හේතු පෙනෙන හේයින්ද සමාන ගති සිරිත් විරිත් ඇති පිරිසක් විය යුතු. ගිහි පැවිදි කාවිසින් වුවද තමාගේ උසස්කම් දක්වා අලංකාරයීම සඳහා භික්ෂූන් යොදා කරන පින්කම් වලට මෙහි භික්ෂු පිරිස සම්බන්ධ නොවිය යුතු. මෙහි පැවැත්වෙන අධ්‍යාපන ක්‍රමයට බාධක කිසිම පින්කමකට හෝ උත්සවාදියකට මෙහි පිරිස සම්බන්ධ නොවිය යුතු. අරණ්‍යක භික්ෂු ප්‍රතිපත්තියට සරිලන හැම අධ්‍යාපනයක්ම දිය යුතු වන හේයින් යෝගාභ්‍යාශ්‍රමයන්හිද යෝගාශ්‍රමයන් හා සමාන පැවතුම් දියුණු කළ යුතු. නියම කල්‍යාණ අධ්‍යාශයෙන් උත්තමාර්ථය ලබා ගැනීම වන හේයින් පිරිසිදු පැවතුම් දියුණු කරමින් කොහොන්කම්, වංචක බව, චාටු කතාදිය සම්පූර්ණයෙන් දුරලිය යුතු. ඒව මේව කෝ රාජකුමාර පංචිමානි පදානියංගානි ඉද රාජකුමාර භික්කු සද්ධෝ හෝති සද්ධහති තථාගතස්ස බෝධින් ඉතිබිසෝ භගවා අරහන් සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්හා දේව මනුස්සානං බුද්ධෝ භගවාති අප්පා බාධෝ හෝති අප්පා තංකෝ සමවේ පාකිනියා ගහනියා සමන්නාගතෝ හෝති නාති සීතාය නාචුන්නාය මජ්ජිමාය පධානක්ඛමාය අසඨෝ හෝති අමායාවි යථා භූතං අත්තානං ආවිකත්තා සත්තරිවා විඤ්ඤූසු සබ්‍රහ්මචාරීසු ආරද්ධ විරියෝ හෝති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උප්පාදාය තාමවා දල්හ පරක්කමෝ අනික්කිත්ත ධුරෝ කුසලේසු ධම්මේසු පඤ්ඤවා හෝති උදයත්ථ ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා ඉමානිකෝ රාජකුමාර පංච පදානියං ගානි යන මජ්ඣිම නිකායේ බෝධිරාජ සූත්‍රයේ වදාළ භාවනානුයෝගී භික්ෂුවකට අවශ්‍ය කරුණු පරීක්ෂා කොට බලා එයින් සම්පූර්ණ වීමට උත්සාහ වැඩිය යුතු. පබ්බාජෙන්තෝපි සෝධිත්වා පබ්බාජේතයි වදාළ හෙයින් පැවිද්ද ලබා ගන්නට පැමිණියන් වූහොත් ඔහු ගණ මනා දැනීමක් ඇතිකර ගැනීමට ප්‍රවේශිකා පරීක්ෂණයක් පවත්වා එයින් සමර්ථ වූවකු දසසිල් ඇය සීලයක පිහිටුවා පණ්ඩු පලාසයක වශයෙන් සුදුසු තැනක නවත්වා හෙරණ බණ දහම් හා වත්පිළිවෙත් ආදිය පුහුණු කරවා පරීක්ෂණයෙන් සමර්ථ වූවහුම පැවිදි කළ යුතු. මහණ කිරීමට නුසුදුසු ප්‍රවුජ්ජා දෝහාදියෙන් හෝ පින්ගුණ නැති අනුවන සැදැහැ නැති කුසීතකම් ආදී අභාගයකින් යුක්ත වූවන් පණ්ඩු පලාස පන්තියෙන් ඉවත් කළ යුතුය. ජාති බෙහෙද කුල බෙහෙද ආදිය නිසා ගුරු ශිෂ්‍ය දෙපක්ෂයේම කිසිදු වෙනස් හැඟීමක් පහළ නොකරගත යුතුය. යමකු ඇසුරෙන් කුසල් පිරිහි අකුසල් වැඩේ නම් එබඳු කවදෙක වුවද ආශ්‍රය නොකළ යුතු බව වදාළ හෙයින් කැපකරුකමට හෝ පැවිදිකමට ගනු ලබන පුද්ගලයන් ඇසුරෙන් ආරාමික ලජ්ජී පිරිසගේ ලජ්ජී ධර්මයේ වනසී යා හැකි හෙයින් පරීක්ෂා කොට භාරගත යුතු. පිටතින් මෙහි අභ්‍යාසයේ ලැබීමට පැමිණෙන හෙරණ උපසපන් දෙකොටස පිළිබඳවද මැනවින් කරුණු විචාරාම සුසු භාරකාරාදීන් ඇතිවිටම ඇතුළත් කරගත යුතුය. පිටතින් එන හෙරණුන් නැවත පැවිදි කරවීමෙන්ද උපසපන් භික්ෂූන් දල්හි කර්ම උපසම්පදාවෙන්ද යෝගාශ්‍රම මූලස්ථානයේ ප්‍රධාන අනුශාසක මාහිමියන් වහන්සේ විසින්ම ඇතුළත් කරගත යුතුයි. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං මහතෝ අනත්ථාය සංවත්ථති යතේදම් භික්කවේ පාපමිත්තතායි වදාළ හෙයින් සර්වානාර්ථයට හේතු වූ පාපමිත්‍ර ආශ්‍රය විසකුරු සපුන් මෙන් බැහැරකොට සුද්ධා සුද්දේහි සංවාසං කප්පියව හෝ පතිස්සතායි වදාළ ධර්මයට අනුව තමාද ලජ්ජී ධර්මයෙහි පිහිටා එබඳු වූ ලජ්ජීන් සමගම ධර්මාමිෂ සම්භෝගවල යෙදිය යුතු. කලට සුදුසු පරිදි සිකපද මැඩීමට කිසිවෙකුට කිසිඩක් නොලැබෙන පරිදි පංචසතික සංගායනාවේදී තබා වදාළ සංඝඥත්‍ය සිහිකොට කුඩා මහත් කිසිදු සිකපදයක් නොකඩවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රැකිය යුතු. ඉන්ද්‍රිය සංවරය ආජීව පාරිශුද්ධිය පස්විකුම් සීලයේද හොඳින් නසා බලා දැනගෙන කිකීව අණ්ඩං යනාදී ගාථාවලින් දැක්වෙන පරිදි හොඳින් රැකිය යුතු. වත්තංන පරිපූරෙන්තෝ න සීලං පරිපූරති යනාදී ධර්මයන් සිහිකොට තේර මජ්ඣිම නවක හැම භික්ෂූන්ම කොදු මහත් සියලු වත් පිළිවෙත් හොඳින් දැනවුගෙන අනතිමානීව අනලැස්ස සම්පූර්ණ කටයුතු. ගෝචර අගෝචර ආචාර අනාචාර පැවතුම් හා කොහනාදී වංග ප්‍රතිපදා පිළිබඳව දැක්වෙන කරුණු හොඳින් දැනවුගෙන දළදළු ගති හා කොහොන්නත් නොපුරා ශාන්ත දාන්ත වූ උජුපටිපන්න භාවයෝ පුරුදු කළ යුත්තාහ. ගම්වැදීම් බණකීම් ආදී අසා කටයුතු දැ හොඳින් දැනගෙන හිතුවක්කාරකම් නොකොට උපාධ්‍යාදීන්ගේ අවසරය පරිදි ඒ දැයිහි යෙදිය යුතු. නිද්ධාරාමතා භස්සාරාමතා ගණසංගනිකා රාමතාදී ශාසන පරිහානිකර ධර්මයන් හිනොයිදී දෙතිස් කතාවන්ගෙන් තොරව අපිච්ච කතාදී දශකතා වස්තුවලින් පමණක් ඒ අවස්ථානුකූලව කතා පැවැත්වීමෙහි යෙදිය යුතු. දිනක් පාසා දසධම්ම සූත්‍ර අනුමාන සුත්තාගත කරුණු හොඳින් උගෙන නිතර මෙනෙහි කළ යුතු. පර්යාප්තියෙන් වෙන්ව ප්‍රතිපත්ති ප්‍රතිවේද ශාසනද්වය වඳවන හෙයින් ධර්ම විනය පිළිබඳ මනා දැනීමක් ලැබෙනතුරු පර්යාප්ති ධර්මය උද්ග්‍රහණය ධාරණයද කළ යුතු. ප්‍රත්‍යදායකයන්ගේ පිරිත් ආරාධනා ධර්මදේශනා ආරාධනා ආදිය සුදුසුසේ සලකා අනනුලෝමික ගිහි සංසර්ගයේ සිදු නොවන සේද කුල දූෂණාදියට හසු නොවන සේද ඔවුන් සමග සම්බන්ධය පැවැත්විය යුතුය.
හොඳයි, අපි අහගෙන හිටිය අදර නියමිත ව්‍යවස්ථාව කොටස අපි දැන් යනවා සංගීති සූත්‍රයේ චතුක්ක නිපාතේ. අපි දා පටන් අරගත්ත චතුස්ක නිපාතේ මේ හතරක් ප්‍රධාන වීර්ය හතරක් අනුරක්කන ප්‍රධානෙන් සමාප්ත වෙච්ච. අපි යනවා ඊගාව කාරණාවට. අද
අවසරයි ස්වාමීන් වහන්ස, දීඝනිකාය පාටික වර්ගයේ සංගීති සූත්‍රය චතුක්ක නිපාතය 382 පිටුව. අත්තිකෝ ආවසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන චත්තාරෝ ධම්මා සම්ම දක්ඛාතා තත්ත සබ්බේ හේව සංගාවි තබ්බං න විවදි තබ්බං යතහිදම් බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං කත මේ චත්තාරෝ. එවත්නි දන්නා වූ දක්නා වූ අරහතු සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද සතර දහම් කෙනෙක් ඇත? එහි මේ ශාස්ත්‍ර බොහෝ කල් පැවතිය හැකි වනු පිණිස චිරස්ථායී වනු පිණිස සියලු දෙනා විසින්ම සමගව ගැයිය යුතු, විවාද නොකළ යුතු, එය බොහෝ දෙනාට වැඩ පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, දෙව් මිනිස්නට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේය. ඒ කවර සතර ධර්මයෝදයත්. චත්තාරි ඥානානි. ධම්මේ ඥානං, අන්වේ ඥානං, පරියායේ ඥානං, සම්මුතියා ඥානං. ඥාන සතරෙක. සිව්සස් පිළිවිදුනා නුවන, සිව්සස් නුවන අනුව ගිය නුවන, පරසිත් දන්නා නුවන, සම්මතේ සම්මතියෙහි නුවන, වරහන් ඇතුළේ උඩකී තුවනිය නුවනින් ඉතිරි සියලු නුවන.
ධම්මේ ඥානං,
අන්වේ ඥානං,
අන්වේ,
පරියායේ ඥානං, සම්මුතිය ඥානං.
සිව්පිලිසිම්බියපත් නෙවෙයි මේක සඳහන් කරන්නේ. ධම්ම අර්ථ ධම්ම නිරුත්ති ප්‍රතිපහය නෙවෙයි. ඒක වගේ සිංහල තේරුම තියෙනවා. සිංහලෙක් කියවන්න බෑ.
සිව්සස් පිළිවිදුනා නුවන.
ඔව්.
සිව්සස් නුවන අනුව ගිය නුවන.
ඔව්.
පරසිද්ධන්නා නුවන.
පරියාය ඥාන.
එහෙමයි.
ඔව්.
සම්මතියෙහි නුවන. සම්මුතිය ඥානං.
මේක ටිකක් වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් සිව්පිලිසිඹියා තමයි ගොඩක් කාලවට සුවිශේෂී ඥානයක් විදිහට සඳහන් කරන්නේ අත්ත ධම්ම නිරුත්ති ප්‍රතිබහන කියලා. මේකෙත් ධම්ම කියන එක තියෙනවා. අර්ථය කියන එක තමයි සම්මුතිය වෙලා තියෙන්නේ. නිරුත්ති ප්‍රතිබහන ඒකීකත් වෙනවා සියලු ධර්මයන් කෙරෙහි. මොනවාද මේ සම්මුති සියලු ධර්මයන් කෙරෙහි ඥානයි කියලා තුන්වෙනියට හතරවෙනිට ලියපේ. සම්මුතිය කියන එක
සම්මතිය හිනුවන උඩකී තුන්වෙනින් ඉතිරි සියලු නුවන.
ආ ආ. ඔව් එතකොට එදා තිබුණේ ඊට ඉස්සෙල්ලා දවසේ අපි තිබුණේ ප්‍රධාන හතරයි. මේ ප්‍රධාන හතරෙත් පාලි වචන හතර පොඩ්ඩක් අපිට මතක් කරලා දෙන්න.
චත්තාරි ප්‍රධානානි, සංවර ප්‍රධානං, පහාන ප්‍රධානං, භාවන ප්‍රධානං, අනුරක්කන ප්‍රධානං.
ඉතින් අපි ඒක එදා තේරුම් ගන්න උත්සාහ කරේ සතර සම්‍යක් ප්‍රධාන වීරියත් එක්ක. අද ඊට අමතරව ඥාන හතරක් ගැන සඳහන් කරලා තියෙනවා. ධම්මේ ඥානං, අන්වේ ඥානං, පරියාය ඥානං, සම්මුතිය ඥානං. ඉතින් පරියාය ඥානය කියන එකත් සාමාන්‍යයෙන් කියන්නේ කාරණාවක් තව කෙනෙකුට පටලවා ගන්න නැතුව කියලා දෙන්න. නිදාස්කරන දාසර කණු දීලා පරියායෙන් කියන කතාවක මට ධම්මේ ඥානය කියන එක සිව්සස් චතුරාර්ය සත්‍ය දැන ගැනීම කියලා කියන්නේ. එතකොට මේ බලංගොඩ ආනන්ද මහත්මයා හම්බුච්ච වෙලාවේ 22/1988 මම භාවනායේ කොතනින්ද චතුරාර්ය සත්‍ය හම්බ වෙන්නේ කියලා. සත්‍ය බෝධිපාක්ෂික ධර්මන කොතන චතුරාර්ය සත්‍ය තියෙන්නේ කියලා. එහෙම ගන්නෑ. අපි යන්නේ චතුරාර්ය සත්‍ය ආපෝත කරන්න තමයි. නමුත් විපස්සනා ඥාන වල චතුරාර්ය සත්‍ය නෑ. එතනින් ගියාම සත්‍ය විසුද්ධිය වල. සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වල නෑ. කොහෙද මේක හම්බ වෙන්නේ කියලා? එහෙම නැත්නම් දුක්ඛ සත්‍ය කියන එක චතුරාර්ය සත්‍ය කොතනින්ද හම්බ වෙන්නේ කියලා එහෙම කන්නේ නෑ. අපි ඒකටම මූණ දෙනවා කියලා ඥානයක් සාමාන්‍යයෙන් සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම නැත්නම් පසලොස් චරණ ධර්ම ඒව ඇත්තේ නෑ. ඉතින් ඒක මේ හරහ යන එක තමයි තියෙන්නේ. දුක්ඛ සත්‍ය හරහ යන එක වෙනවා. හැබැයි යන්නේ දුක්ඛ සත්‍ය හරහා කියලා දන්නේ නෑ. මාළුවා පීනනකොට ඌ දන්නේ නෑ මේ ඉන්නේ වතුර කියලා. ඌට කියලා දෙන්න පුළුවන් හයිඩ්‍රොජිස් කෙනෙකුට ඕන වතුර කියන්නේ මෙහෙමයි, මේකේ තියෙන H2O, මේකේ ඔක්සිජන් මෙච්චර තියෙනවා, මුහුදු වතුර කියන්නේ මෙහෙමයි, ගංගා මොන බයිලාවක්වත් මාළුවා දන්නේ නැහැ, පිදලා තියෙනෙත් වතුරේ, ගත කරන්නෙත් වතුරේ. ඌට කියලා දුනොත් කට අරගෙන අහගෙන ඉඳී වතුර කියලා. ඌ දන්නේ නැහැ. ඒ වගේම අපි පටන් ගන්නෙ දුක්ඛ සත්‍යයෙන්, යන්නේ දුක්ඛ සත්‍ය හමාර කරන්නේ දුක්ඛ සත්‍යය. ඉතින් එතකන් අපි ඒක නැති කරන්න උත්සාහ කරනවා. දුකේ තියෙන පරිඤ්ඤය ඥානයක් හාත්පසින්ම දැනගන්න එක විතරයි. ඒකට තමයි පැමිණි දුක් පෙන්සයි කියලා කියන්නේ. ඉතින් ඒ කණං චතුරාර්ය සත්‍ය ආරම්භය දුක්ඛ සත්‍ය. ඒ දුක්ඛ සත්‍ය අවබෝධ කරන්නේ නැතුව හාත්පසිමල්ල නැතුව ඒකට හේතු හොයන්න බෑ. ඒක පිළිබඳ ද්වේෂය එනකොටම හේතුව මකිලා යනවා. ඉතින් ඒක නිසා දුක්ඛ සත්‍යයට කැමැති වීම ආර්ය සත්‍යයක් වශයෙන් බෞද්ධයන් තුල පේන්නම නෑ. බෞද්ධයන් තුල තියෙන එක නැතිකරන්න ඒකට වෛර කරන ගතියක් ඉතින් ඒක නිසා හැමදාම වෛරෙම තමයි ගත කරන්නේ. දුක්ඛ සත්‍යයට කැමති වුණා නම් ඉවරයි. මේ තියෙන දෙයට මේක තමයි ආර්ය සත්‍ය කියන්නේ. ඒකයි සරුවචනාංශේ කාලකාරාම සූත්‍රය කියන්නේ. ඔය පේන දෙයට එහා මොකක්වත්ම නැහැ. ඔය ඇහෙන දෙයට එහා මොකක්වත්ම නැහැ. ඔය දැනෙන දෙයට එහා මොකක්වත්ම නැහැ. ඔය හිතන දෙයට එහෙම මොකක්වත්ම නැහැ. අපි හිතනවා නම් මොකක් හරි වෙනසක් වෙයි කියලා ඒ තාක්කල් මොකුත් වෙන්නේ නැහැ. ඔය තියෙන එකම තමයි. ඉතින් ඒක ආර්ය සත්‍යයක් බව තේරුම් ගන්න ඒ ඇහැ නැහැ. මොකද ඇහැ නැති වෙන්න හේතුව ඒකට ද්වේෂය තියෙන. ඉතින් මේ තියෙන ජීවන රටාවම ද්වේෂය අයින් කරලා ගත්තාම දුක්ඛාරිය සත්‍ය තමයි. ඒ කියන්නේ දුකට කැමැති වෙනවායි කියලා. එහෙම නැත්නම් කැමැති වෙනවා කියන වචනේ ඇත්තට හොඳ නැහැ. දුක පැනිරහක් කරගන්න. පැමිණි දුක් පැනිරහයි කියලා ගන්න. ඒතකොට පළවෙනියම දකින්න දේ මම චෝදනා නැහැ. ඒ වගේම මේක වෙනස් කරන්න ඕනේ කියලා හිතෙන්නෙත් නැහැ. අවශ්‍ය නැහැ. මේ තියෙන තත්ත්වයටදී අඩුම පව කරගෙන ජීවිතයක් පව කරන්නේ නැතුව ජීවත් වෙන්න බෑ. කරන එක අඩු කරගනින්. ඉතින් ඒක තමයි ඒ ධර්මීය ඥානී කෙනට මේ චතුරාර්ය සත්‍ය තමයි මේ තියෙන්නේ. ඒක ලස්සනට දැම්ම නාගార్జుන පාදයන් මේ සංසාරෙම දන්න එක තමයි නිවන කියන්නේ. ඉතින් සංසාරෙමයි නිවන කියන්නේ. ඒ තේරවාදීට හරියට කේන්ති ගියා නිවන කියන්නේ සංසාරේ අනිත් පැත්ත කියලා කිව්වා. ඒ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. කියන්නේ මේ සංසාරෙම තමයි සංසාරි දන්නවනම් මේකයි දුක කියන්නේ උත්තරයි නිවන කියන්නේ. උන් යාට මොකක්ද හොයන්නත් එපා. හම්බු වෙන්නේත් නැහැ. ඉතින් අන්නේ ඒ අවබෝධය එන්නේ තපස්සරයෙකුට විතරයි. ඒ අවබෝධය එන්නේ මේ දුක හොයාගෙන යන කෙනෙකුට විතරයි. ගෙදරින් ගිහිගෙන් පැනලා යනවා දුකෙන් පැනලා යන්නේ කියලා. භාවනා කරනවා දුකෙන් පැනලා යන්නේ කියලා. පැනලා යamak වෙන්නේ නැහැ. මාරුවාට දැනගන්න තියෙන්නේ මං ඉන්නේ වතුරේ තමයි. අන්නේ ඒ පිළිබඳ ඥානීය ධර්මීය ඥානේ නම් මේ අපි කරන එකමයි ද්වේෂෙන් තොරව බලකරන එකයි තියෙන්නේ. ඒක බුදුචාන් වහන්සේ సౌందర్య භාෂාවට දාලා කියන්නේ මනෝපොබ්බංගම ධම්මා මනෝසෙට්ටා මනෝසය මනෝමයා මනසාචි පසන්නේන භාසතිවා කරෝතිවා. මේ සියලුම දේවල් මනෝසෙට්ටයි මනෝමයයි මන මේ මනෝපොබ්බංගවයි. සන්තෝෂෙන් කරපන්. පසන්න මනසෙන් කරපන්. හිනා වෙලා හිටපන්. භාසතිවා කරෝතිවා තතෝන සුඛමං වේති ඡායාව අනපයිනි. මේ මනසේ සුඛය ලැබෙනවා. මේක මූණ අට කරගෙන හින ගහච්ච සෝම් පිටිනියක් වගේ භාවනා කර කර මේකට පදුට්ට මනසෙන් ජීවත් වෙන එක තමයි මම දැන් සාමාන්‍ය ආරණ්‍ය නගරවාසී නැත්නම් ග්‍රාමවාසී සංඝයාට වැඩි ආරණ්‍ය වාසී සංඝයාගේ පදුට්ට මනස වැඩි ඉන්නේ කොයි වෙලාවෙත් නිකන් පැංගිරි මූලට අල්ලුවා වගේ මූණ අට කරගෙන තමයි ඉන්නේ. ඉතින් පදුට්ට මනසෙන් කෙරුවා නම් තතෝනම් දුක්ඛමං වේති ඡායා චක්කං වහතෝ පද. ඉතින් කරත්තේ පිටි ගුණා පිටි වශයෙන් කරත්තේ වගේ හැමදාම දුකේන. එකමයි සන්තෝෂෙ මූණ දෙනවා කනගාටුෙ මූණ දෙනවා. ඉතින් ඒකට හේතුව ද්වේෂේ සහිතව සහ ද්වේෂේ රහිතව. ඉතින් එනිසා මේ නිබ්බිදා ඥානය ද්වේෂ රහිත වෙනවා නම් ඒකේ මනුස්සය වෙනස් කරනවා ජීවන රට වෙනස් කරනවා. මේ නිබ්බිදා ඥාන ද්වේෂ සහිත නම් ඉතින් සාමාන්‍ය පුත්තජන නේද? නිබ්බිදාව කියලා කියන්නේ මේ එන භාවනා කරනකොට එන නීරසකම. භාවනා කරනකොට එන කම්මැලිකම. භාවනා කරනකොට එන පාළු ගතිය, තනි ගතිය ද්වේෂ සහිත බැලුවා නම් ඒව ශාප කබලේකට වැටෙනවා. දැන් මෙච්චරමයි මේක තමයි දැනගන්න තියෙන්නේ. මේකට සතුටින් මුණ දෙන්න. මේක තමයි මානගම කියන්නේ. මේක තමයි ආරණ්‍ය ජීවිත කියන්නේ. මේක තමයි තපස කියන්නේ. මේක තමයි සතිය කියලා කියන්නේ. දැනගත්තා නම් ඒවන්සට ඒක පැනිරහක් වෙනවා. ඒක ධම්මදින්නාව මේ බොහොම ශාස්ත්‍රීය භාෂාවෙන් කියනවා. සපත් දුකත් වෙනුවට අදුක්කම සුඛය දන්නවනම් සපයි නොදන්නවනම් දුකයි. අපිට මේ අදුක්කම සුඛය තමයි ඔය අවබෝධ කරගන්න බැරි වෙලා තියෙන්නේ. නැත්තම් ඒක නිකන් කම්මැලිකමක් නීරසකමක් නිදිමතක් පාළු ගතියක් තනි ගතියක් වෙනවා. ඒ මනසේක අප්‍රමාදයක් නැහැ. සතිය එළඹලා නැහැ. එයා හිතනවා මේ භාවනා කරනකොට නිදිමතක් ආවා කියලා. දැන් භාවනා කරනකොට එන මේ මධ්‍යස්ත හැඟීම තමයි සැප දුක් නැති හැඟීම තමයි ධර්මානුකූලව අවබෝධ කරනවා කියන්නේ ද්වේෂෙන් තොරව බලන. ජුලිය බලන. එහෙම නැත්තම් පදන්න මනසෙන් බලන. ඉතින් ඒක වෙන්න ලෙඩ වෙන එක හොඳයි. කොරෝනා හැදෙන එක හොඳයි. තනි වෙන එක හොඳයි. ඈත් වෙලා ඉන්න එක හොඳයි. කතා නොකර ඉන්න එක හොඳයි. මොකද ඒකට කිට්ටුයි ඒ සත්‍යෙට කිට්ටුයි. ඉතින් ඒ නිසා මේ ධම්මේ ඥානය චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියන පැත්තෙන් ඔහම කිව්වට වෙන පැත්තකින් කියන්න පුළුවන් සිව්පිලිසිම් ව්‍යාපත් කියනකොට අත්ත ධම්ම නිරුත්ති පටිපහණ කියලා කියන්නේ අත්ත කියලා කියන්නේ අත්ත ශාස්ත්‍රය. රුපියල්. මුළු ජීවිතේම රුපියල් වලින් බන්න ලෝකයක් අද තියෙනවා. මුළු ජීවිතේම රුපියල් වලින් බන්න ලංකාවක් අද තියෙනවා. අතමිට කාසිපණන් හොඳ හැටි තියෙනවා නම් හිටගෙන මන් දිවි ලෝකෙම අවන්නම් කියන ලෝකයක් අද්දින් දරුවන්ට අනිවාර්ය මේක කවල ඉවරයි. බෝසත් මිනිස්සු හිතන්නේ දුප්පත්තු සේරම යාට වඳිනවා නම් හොඳයි. මොකද යාළඟ සල්ලි තියෙන නිසා. ඒ මනුස්සයා ඉතින් මරාගෙන හරි කමන්නේ සල්ලි අම්බ කරනවා. ඒකට කියනවා අර්ථ ශාස්ත්‍රය කියලා. අර්ථ ජීවිතයේ අර්ථය කියලා කියන්නේ අත්ත. අත්තට පඤ්ඤා අසුචි මනුස්සා කියලා බුදුහාම කියනවා. මේ අර්ථ ශාස්ත්‍රයක් වයින් මනුස්සයා අසුචි කක්කා. ඇසුරු කරන්නවත් එපයි කියලා. ලුකුසාන් සිට කපේ දවසල යනවා අගෝස්තු නැ දෙසැම්බර් 11 කොහොද ලුකුසාන්ගේ උපන් දිනේට. කැලිපන්සලට ගිහිල්ලා මුළු මළුවම සුදු වැලි දාලා පහන් පත්තු කරන ඒවා අලුතෙන් හදලා ඉතින් යක්මන් මුදලාලිගේ සෙල්ලන්ඩියක් තිබ්බා. ඉතින් මාත් පැවිදුණාට පස්සේ ඉස්සෙල්ලාම එළියට ගියේ ඒ වෙලාවට. යනකොට එතුණි මාත්‍යා ගිහල්ට ගැලවිස ලුකුසාන්ස දැන් ගිහිල්ලා වැලිමළුවේ හිටියට ඇවිදින්නත් බෑ මේ හිටගෙන ඉන්න බෑ. ඊට පස්සේ පුටුවක් කරන්න ඉන්නා කියලා දුකින් ගියා පන්සලට. ලුකුසාන්ස් කිව්වා හොඳ නෑ එහෙම කරන්න හොඳ නෑ. මේ නෑ නෑ ඔබ වහන්සේ නම් පස්සට වාඩිලා ඉන්න කියලා පුටු අරගෙන එනකොට විචුනි මාත්‍යා ඔලුවටින් පුටු අරගෙන එනකොට කකුලේ සාක්කුවේ තියෙන සල්ලි සලම්බලං ගාලා හෙල්ලෙනවා. ඉතින් ඒක දැන් අත් දෙක හිර වෙලා පුටුවට අර කල්ල ගන්න විදියකුත් නෑ. ආවට පස්සේ කිව්වා අනේ ස්වාමීන් වහන්සේ මේක මේ කාසිකක් දාගෙන ආවා. ඒක එහෙට දුනවා මේ කියලා. ඊට පස්සේ ලොකු තාන්ති කිව්වා කාසි දාලා තියෙන සාක්කුව පොඩ බලන්න කුණු ගෑවිලා තියෙන හැටි. නිතරම අත දානවා අත ගන්නවා. සල්ලි තිබ්බොත් ගෝසයි කුණු. ඔකට අත දාලා ගන්නවා. කොච්චර ඒ දවස්වල තිබුණ නැහැ. කාඩ් තිබුණෙත් නැහැ. ඔය වැඩි මේ කොළ සල්ලි තිබුණෙත් පාවි තිබුණේ නැහැ. තිබුණේ කාසි. කාසි තිබ්බොත් අත්තට පඤ්ඤ අසුචි මනුසා. ඔන්නෝගට විරුද්ධාර්ථය තමයි ධර්ම කියලා කියන්නේ. රුපියල් සත කතාවක් නැහැ. ඒකේ තියෙන්නේ නිර්ආමිෂයි නැත්තම් ආධ්‍යාත්මික පැත්ත. ඒ නිසා මේ අර්ථය කියලා කියන එක තමයි ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගන්න කුණු හරපේ කියලා මම කියනවා. අධ්‍යාපනයේ කියලා අපිට අර්ථ උගන්වනවා. කුණු හරපයි බයලජ්‍ය දෙකවත් නැහැ. ඉන්දිය සංවරයක් එන්නේ නැහැ. සීලයක් එන්නේ නැහැ. ඉතින් මාත් ඉස්කෝලේ ගිහිල්ලා තමයි ඉගෙන ගත්තේ. ඒක මම ප්‍රසිද්ධියම කියනවා. ඉස්කෝලේ ගිහිල්ලා තමයි ඉගෙන ගත්තේ. එහෙනම් මම සවුත් වෙලා තියෙන්නේ. එබැවින් මම ඉච්චර සවුත්තුන්නේ අපේ ගෙදර කට්ටිය. අපේ ගෙදර කට්ටිය ඔක්කොම පළවෙනි පන්තියට පාස් වුණේ ඩබල් ප්‍රොමෝෂන්. කෙල්ලෝ ඇස්සුණා, කොල්ලෝ හම්බුණා, මගදී කචල් වැටුණා. මට කිසි දෙයක් හම්බුනේ නැහැ. උහියේ ඉතින් මැට්ටා. ගියා කෙල්ලෝරටම ගිහලා නැතර. ඒස විශේෂිතම හුන්නට දන්නවා. එදා ඉඳලම අවක්කාරයි මට ඕක. පේන්න බෑ. පන්ති කාමරේ මට හිර ගෙදරක් වාගේ. මං කැමති මොකද ඉස්කෝලට එන බල්ලන්ට ගහන්න යන්නේ මං. මුදි පාන්දර ගල් ඔඩක්ක කරවල නෑනවා. පලාතේ ගල් ලෙකුට ඉන්න දෙන්නේ නෑ. මොකද කොල්ලෝ බනිස් කාලේ හැමතැනම දාලා යනවා. බල්ලෝ කාලා කක්ක ගන්න. බැල්ලියෝ පැටව දාන. මගේ වැඩේම එළවණු. වැස්ස දවසරත් ඉස්කෝලේ යනවා. අවුව දවසරත් වැඩිම ඉස්කෝලේ යන දවසත් තියෙන මට තමයි ගෙදරින් දෙන්නෙත් නෑ අපච්චි බයිනෝ. කුඹුරු වැඩ තියෙන දවසටවත් කවදාහක්වත් අපේ ඉස්කෝලේ යන ගමන සැලසුම් වෙන විදියට කරන්නේ නෑ. කෙරුවොත් දන්න අකුරු ලියලා නෝ මේ දරුවා අවල් දවසේ ඉස්කෝලේ ආවේ නැ මේ මම මේක දන්නව කියලා අස්සම් කරලා දෙනවා අපච්චි පොතක. ඉතින් ඉස්කෝලේ යනවා හැබැයි කියේ නම් ওই අධ්‍යාපනයේට නෙවෙයි. ඒ දැන් නම් තේරෙනවා එදා ඉඳලා මේකට තිබුණු ද්වේෂය මේ අත්තට පඤ්ඤා අසුචි මනුසා. මේ අධ්‍යාපන ක්‍රමේ නම් කවදාකවත් වගතුවක් වෙන්නේ නැහැ. මොකද අර්ථ ශාස්ත්‍රය උගන්වන්නේ හැම එකටම මුදල රුපියල්. ඒකේ අනිත් පැත්ත බලන ගතියකට කියනවා කොන්ෂස් සාමි කියලා. කොන්ෂස් සාමි කියලා කියන්නේ ඒකට ගිය මිනිස්සු පිරෙහෙන හැටි, මනුස්සත්වේ නැති වෙන හැටි, සීල නැති වෙන හැටි, ඉන්ද්‍රිය සංවර නැති වෙන හැටි, සදාචාර නැති වෙන හැටි සැලසුම් සහගතව කරන්නේ. හැමදාම මම කියනවා ওই සතිපාසලේ රැස්වීම තියෙන වෙලාවවල මේ අපිට ගහුවේ අවුරුදු 200ක් අර්ථය උගන්වන්න ගිහිල්ලා. ඒක තමයි IT IT කියනත් ඇරිය AI කිය artificial intelligence කියලා කියන්නේ. මේ මිනිස්සුන්ට එන විකාර පිස්සු අදහස් භවනාව මනසකට කවදාකවත් artificial intelligence නෑ. artificial intelligence කියලා කියන්නේ කෙලෙසියා. wandering mind කියලා කියනවා. එහෙ නැත්නම් හිත පිට යනවායි කියලා කියනවා. day dreaming fantasizing කියලා කියනවා. කතන්දර ගොතනවායි කියලා කියනවා. fabrication කියලා කියනවා. ওই ටික තමයි artificial intelligence. අද මුළු ලෝකෙම රන් කරන්නේ ඕකේ. ඒක තමයි පොඩියක් ආගේ අතර දෙන device එකද? දේවල් මේ කරන්නේ මම කියන්නේ ඔය වැරදි කියලා. පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මේ ධර්මයේ දන්නේ නැතුව මේක විනිවිදලා යන්න දන්නේ නැති මිනිස්සුන්ට මේක හම්බුනොත් අයින්ස්ටයින් පවා කියනවා දෙලිපියේ දීලා තියෙන වඳුරෙක් අතර මේක හොඳට කැපෙනවා ඌට නිකන් ඉන්නත් බෑ ඌවනවන කාට හානි කරයිද කියන්න බෑ අද විද්‍යාඥයෝ විතර අමන జాතියක් වෙන ලෝකෙ කොහයක් අත්තේ විද්‍යාඥයාගේ මනෝඥ භාවය බලන්න උන්දයි ගෑණිකෙන් අහන්න ඕන ගෑණිකයි විස්තරේ පේන්න බෑවුවා මොකද මේ මිනිසු කරන විකාරම අත්ත ධම්ම දෙක තේරුම් ගන්න බෑ මේ නෙය්‍යාර්ථේ නීතාර්ථේ කියන එක මතු පිටාඥාගම සහ ගැඹුරු දැකගැනීමේ ශක්තියක් මනුස්සයට නැහැ මනුස්සයා ගැඹුරු දැනීමකටත් බයයි එයා හිතන්නේ ඔත්තු බලනවායි කියලා එයා හිතනවා ඒක රහස පුද්ගලිකයි රහසිගතයි කියලා තමන්ගේ පුද්ගලිකත්වය හෝ ගැඹුරු දකින්න කවුරුත් කැමති නැහැ ඉතින් ඒක වලක් කරන්න හදනවා ගෑණිකෙන් ඒ වලක් කරනවා දරුවන්ගේ උන්ට හොඳට තේරෙනවා ඉතින් ඒක නිකන් බොරු වැඩක් ඒක හරියට මේ කුෂ්ඨ රෝගියෙකුට ආභරණලා සලසනවා වගේ වැඩක්. කුෂ්ඨ රෝගියාට මොන ආභරණ දෙන්නත් වැඩක් නැහැ. ඉතින් සා මේ අත්ත ධම්ම දෙක තේරුම් ගැනීමේ ශක්තියක් අද විශ්වවිද්‍යාල පද්ධතියේ කිසිම තැනක නැහැ. ඒකේ තියෙන්නේ මේ අර්ථයටම සකස් කළ මහාවිද්‍යාල හදනවා, විද්‍යාල හදනවා, ප්‍රාථමික ඉස්කෝල හදනවා, මොන්ටිසෝරි පන්ති හදනවා මේ විශ්වවිද්‍යාලට ගැලපෙන විදිහට. ලංකාවේ විශ්වවිද්‍යාල විද්‍යාදානට රැකියා නැහැ. ඉතින් එහෙම නැත්නම් තනි කර වැඩදීනේ පද්ධතිය. ඒ හේතුව මොකද අර්ථය විතරයි සැලකුවේ ධර්මයෙන් සැලකලා නැහැ. සැලකුවොත් ආණ්ඩුව කරන්න බෑ. සැලකුවොත් මන්ට ජාත්‍යන්තර සමිති කම්පැනි වලට කරන්න බෑ. නමුත් අර කොන්ෂස් සාමි කියලා සුළු පිරිසක් ඉන්නවා මේක දැනගෙන be mindful mind your own business කියලා තමන් සතුටුමත් වෙනවා. ඒකට මේක බලපාන්නේ. මේ ධර්මය හෝ අර්ථය හෝ කියන එකේ බලපෑමක් නැතුව කරන්න නම් සතුටුමත් වෙන්න කාටවත් කියන්නේ නැව. මම සත්‍යමත් මම භාවනා කරනවා කියලා කාටවත් කියන්න බෑ. ඒක අවශ්‍යතාවයක් නැහැ. එතකොට අත්‍යත් එකයි ධර්මියත් එකයි ඕනේ බලවත් මිනිස්සෙක් අපිව බාගන්න හදනවනම් ඒ මිනිස්සට අපිව අඳුරන්න බෑ. JPK තස්තවාදී මේකේ NK තා තුන් හතර දිනක් කියන තුනේ ඒගොල්ලෝ යුනිෆෝම් අඳින්නේ නැහැ. යුනිෆෝම් ඇඳුවොත් දන්නවා LTT කියලා. මේගොල්ලන්ට විශාලම බලතලේ තමයි යුනිෆෝම් එක අඳින්න ඕනේ. NK NP MP ന്യാයචාරි බාල සුබ්‍රමණියම් ප්‍රභාකරන් පස්සේ තමයි මේ සෆාරි කැන්දේ ඒ මෙහෙට එඳ දුන්නාට පස්සේ නැත්ත හතර දිනක් කියන දිනේ කොට ඕන්නේ නැහැ. ජී LTT කාටක සිගරට් බොන්න තාන අරක්කු බොන්න තාන මේ හතර දින අරක්කු බොනවා සිගරට් බොනවා. ඒ මොකද කියන්නේ දැනගන්න බෑ කාටක්වත් මේ මොසේ LTT ද කියලා. ඉතින් ඒගොල්ලන් දී තියෙන බලතලේ තමයි ඒගොල්ලෝ ඒ කිසිම නිලැඳුමක් අඳින්නේ නැහැ හරියට පොලිසියට වැඩිය රහස් පොලිසිය වයි. ඉතින් අපිට චරිත දෙකක් තියෙනවා පොලිසියගේ යුනිෆෝම් ඇඳගෙන මහානකම් කරන්න පුළුවන් යුනිෆෝම් එක නැතුව නිකන් පිස්සෙක් වගේ ඉන්න පුළුවන්. ඒ කාටවත් අල්ලන්න බෑ මේ මිනිස්සු මහානකම් කරනවා කියලා. ඒකෙන් තමයි අර්ථ ධර්ම දෙකෙන් මිනිස්සු අපිව මනින ගතිය බේරිලා කටයුතු කරන්නේ. කර්මානුරූපෝ වෙනවා ඒක. ඉතින් ඒ නිසා මේ ධම්ම ප්‍රමාණය මේවට ප්‍රමාණ කරනවා කියලා කියන වචනේ පාවිච්චි කරනවා. ධර්මයේ අන්වේ ඥානය කියලා කියන්නේ ඒ විපස්සනා ඥානය යනවත් එක්කම ඒක තමන් අන්තර්ග්‍රහණය කරන ක්‍රමයක් තියෙනවා. මගේ භාෂාවට මගේ ව්‍යාකරණය මම හැදිච්ච හැටියට මේක හෙලි කරන හැටියක්. සර්වචන්නාංශයේ දේශනවල කිසිම තැනක රෝමයේ ඉතිහාසය ගැන හෝ රෝම සාහිත්‍ය ගැන මොනවාක්වත් කියවිලා නැහැ. ජාතකන හාර්ෂ්‍ය ගානක් ලියලා තියෙනවා. ඊට පස්සේ රෝමේදී එඩ්ගා කේසි මෑතකදී සංසාර මන්දිර කියලා තිබ්බා ඉන්දියානු කන්ටෙන්ට් එක ගැන කිසිම කතාවක් ඒක නැහැ. ඔක්කොම තියෙන රෝම රාජ්‍ය ඇති වෙච්ච ඒ ජාති විතරයි. ඒ ප්‍රවාහ දෙක එකිනෙකාට ගැළපෙන අන්වේ ඥානවලින් මේක ප්‍රකාශ කරා. ධර්මයේ මොක වුණත් හෙලිකන ක්‍රමේ. ඒක අන්වේ ඥානයි කියලා කියනවා. අනුමාන ඥාන කියලා කියනවා ඉන්ෆරෙන්ෂල් නොලෙජ් කියලා කියනවා ණය විපස්සනාව කියලා කියනවා ඒකෙන් තමයි භාෂාවට නගන්නේ ධර්මයේ භාෂාව නගන්න බෑ භාෂා ධර්මයේ කියන එක නිර්ගුණ තත්වයක් අන්වේ ඥාන කියන්නේ ඒක සුගුණ තත්වයක් ඒ ಗುಣ යම් ගුණයකටපත් වෙලා ඒක නිදස්සනං ඒක සුපතිට්ඨිතයි ධර්මයේ අනිදස්සනයි අපපතිට්ඨිතයි එනිසා ධර්මයේ ಗುಣ සියල්ලම නුගුණ වෙනවා අන්තිමට. ධර්මයක් තියෙනවා කියලා යම් ගුණයකින් පෙන්වනවා නම් ඒ ගුණය ධර්මයට හානි කරන දාති එකක් පරමාර්ථ ප්‍රතිම බලනකොට. ඒ නිසා මේ ධර්මයේ අන්වේ කියලා පරමාර්ථ ධර්ම සම්මුති ධර්ම කියලා ඒ වගේ බෙදලා පෙන්නනවා. ඒ කියන්නේ මේ භාවනාවේදී මොන ඥාන ලැබුවත් මේ පිස්සු පිහාටොත් එක ජීවත් වෙන හැටි දන්න. ඒකට මම නිවන් ලැබලා තියෙන මට පොළොවේ පස් පා ගන්න බෑ. මට තැඹිලි වතුරෙන් ඕනේ අත හොදන්න කේල් කොනේ වල බත් කන්න ඒ මොකක්වත් නැහැ. සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා. අන්නේ ඒ අන්වේ ඥානේ තමයි ටීචින් ටෙක්නික්ස් කියලා කියන්නේ. ගුරුරෙක් දරගන්න ඕනේ ඒ තමයි දන්න දේ බබාගේ භාෂාවෙන් කියලා දෙන්නේ. ඉතින් ඒකට අන්වේ ඥානේ විපස්සනායම මේ අතුරු ඵලයක් කියලා මහසි සාරිසුවන් සඳහන් කරන බෑ. අන්වේ ඥානේ හරිම ආක්‍රමණශීලී. විපස්සනාව ඉක්මවාගෙන ගිහිල්ලා විපස්සනාව කාබාසිනියා කරලා ඉස්සර වෙන්න හදනවා. එතකොට ඒකේ නා මනෝමය තත්වයක දීන්නේ යථාර්ථයද කියලා අල්ලන්න බැරුව යනවා යාට. ඒ නිසා හැම වෙලාවෙම යථාර්ථය ඉස්සර තියාගෙන ඒ මනෝමය චින්තාමය අන්වේ ඥාන පිටිපස්සෙන් යන තාක්කල් ගමනක් යනවා. concept and reality කියන්නේ early buddhist thought of concept කියන එකේ සරච්චන්ද්‍ර මහත්තයා මේක මතු කරලා දුන්නා. අපි භාවනා කරන යනකොට හිතට එක එක જાති එනවා. ඒ එන දේවල් හරිම විචිත්‍රයි. හරිම සිද්ධි බහුලයි. ඉතින් ඒක අහන්න මිනිස්සු හරි කැමතියි. නමුත් දන්නේ ඒක ටිකක් වෙලා ගිහිල්ලා මේ මනුස්සයන් නොම කරනවා. අහන්නේ කරන් නොම කරනවා. ඉතින් ඒක තමයි අද මේ විද්‍යාවේ වෙලා තියෙන දෙවැනි ලෝක යුද්ධයේදී මිනිස්සු මරන්න ගිහිල්ලා ඉගෙන ගත්ත ටික තමයි විද්‍යාවෙන් හසුරුවන්නේ. ඉතින් ඒක සදාචාර කරන්න බෑ. කරන්න බැරි මොකද මේ සත්තු මැරීමේ මනුස්සය මැරීමේ ශිල්පයක් වෙයි තියෙන්නේ. ඉතින් ඊගා යුද්ධ එනකන් තමයි මේ සෙල්ලම. අධිරාජ්‍යවාදී ක්‍රමයක අවදාකර දුවන්න බෑ යුද්ධ නැතුව. ව්‍යසන නැතුව. ඉතින් ඒ ව්‍යසනේ තමයි අලුත් දේවල් නිපදවන්නේ. ඒක නිසා ඒ අන්වේ ඥාන ප්‍රත්‍යක්ෂ ඥාන නැති තාක්කල් අසරණයි. ඒක හරියට පිරිමියගේ ආරක්ෂාවක් නැති ස්ථිරියාව හෙළුවෙන් කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. පිරිමිය ආරක්ෂාවක් තියෙනවා. ඉතින් මේ ස්ථිරියාවගේ හෙළුව කියන්නේ තනීම හැසිරීම. ඉතින් වගේ තමයි අන්වේ ඥානේ තනීම හැසිරෙන්න ගත්තාම අර ප්‍රත්‍යක්ෂ ඥාන ඉක්මවල යනවා. ඒක තමයි අද භාවනා ගුරු උරුන්ට වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ දන්නේ නැහැ මේ කොච්චරක් මම අත්දැකලා කියනද කොච්චරක් පොතෙන් බල්ලා කියනවාද කියලා. පොතෙන් බල්න එක පොතෙන් බල්ලා කියනවා කිව්වට දෝෂයක් නැහැ. නමුත් ඒගොල්ලෝ කියන්නේ එක්තරා භික්ෂුවක් මෙහෙම කරනකොට ඒ භික්ෂුවට මෙහෙම වැටුණා මෙහෙම පෙන්නවා කියලා කියහම අපේ කාන්තාවන්ට තැබල් මාර්ගයේ ළමයි හම්බ වෙනවා. ඒ තරම්ම ඒකට කැමති මෑත කාලයේ සාහිත්‍ය ඔච්චර 120ක් අන්න එහෙම පේන හාමුදුරුගේ විස්තර කියන්නේ පේන බලනවා කියලා ඉස්සර වෙනම එකක් කියලා දැන් හාමුදුරුන්ට පේන දේ කියන්න පටන් අරගත්තා. ඉතින් හරීම අප්‍රසන්නයි. හරීම අප්‍රසන්නයි මේක පිටින් gediyek පිටින් කරන මනුස්සයත් ඒ වගේ අර හාමුදුරුවොත් එක විකුණන කණේක දිහා බලනකොට ඒ අන්වේ ඥාන හරීම භයානකයි. හරීම භයානකයි. ඉතින් ඒ නිසා ඒක එහෙලි කරන්න ගියොත් ඒකාන්තයෙන්ම පුද්ගල ගැටුම් ඇති වෙනවා. එයා හිතනවා මේ අපි ජීුණුවට අකමැති කියලා ලොකු සංසය කියනවා කියලා දෙන්න ගියාම ඒ ගෝලයා හිතනවලු ගුරුනාංශේ මංවත මන්තරන් මේවා දැකලා නැහැ ඒ නිසා ඊර්ෂ්‍යාවෙන් තමයි මේවා මේ පාලනය කරන්න කියන්නේ කියලා. ඒ නිසා අනිවාර්යයෙන්ම ගුරුවරයා පිළිබඳව වැරදි අදහසකට එනවා. ඒ වෙනුවට ඒක අනුගමනය කරන සයිකෝපැත්ස්ලා ඉන්නවනේ කෝ සයිකෝපැත්ස්ලා ඒගොල්ලෝ මෙයා ප්‍රොමෝට් කරනවා. ප්‍රොමෝට් කරපු ගම විනාශයි. ඒ ලොකු සංසය තියෙනවා බලංගොඩ ආනන්දමන්ති හැමෝටම ලියනවා. සූරංගම සූත්‍රයේ තියෙන මේ අන්තිම සීලෙත් කඩා ගන්න. අර අද්භිඥා කතාවෙන් ගිහිල්ලා ඒක පිටිපස්ස යන කට්ටිය හුලන් දුන්නාට පස්සේ නැත්තම් නූල් දුන්නාට පස්සේ කූරියා ගැව්වහම කට්ටියත් එක්ක වැඩේ. මම අවුරුදු 40ක් ජනමාධ්‍ය මේක සිද්ධ වෙන හැටි බලන් ඉඳලා තියෙනවා. ඒ වුණත් ඒ දේට ඇදලා යන ගතිය වැඩි. මේ හැම තියෙනවා කියලා දැනගත්තත් බිලියට ගහන්න මාළුව වැඩි. ඌ දන්නවා ඒකත් සමානට මාළුවට නම් ඉච්ච ඥානයක් නැතුව ඇති. ඌ අනිප් එක ගහන්න ඉස්සලා ගහලා කපහපා ගන්නෑ ගිඩි පිටින් ගිල්ලෝ. ගිල්ලන් පස්සේ අන්තිම කොක්කේ තමයි. ඉතින් ඒක අතින් මේ හුඟාක්ම භයානකයි කියලා අධ්‍යයනය කරලා පෙන්ලා දීලා තියෙනවා Hindu ස්වාමිවරු. Hindu ස්වාමි ජටා බැඳගෙන මාළයක් දාගෙන ජය වේවා ස්වස්ති සිද්ධාන් කියන ඉන්න ඔන්න ගෑණියක් ආව බහුවෙන්ද සාමිත් නැහැ. ත්‍රවුලත් නැහැ මොකක්වත් නැහැ. මුදු ගෑනු ඔය වැඩේට විතර ආස නැහැ. මාත් කාලයක් හිට පැවිදෙන්න ඉස්සලා කොණ්ඩෙ වෙච්ච විතර වවාගෙන රවුල මෙතන තියාගෙන රවුල ගැට ගහගෙන හිටියා. අම්මා. ආ කේන්දර වෙන්නන්න ඕනේ ගෑනු වෙන්නේ දුසුන් ගණන්. ඕම් බලාපන් ගමීම අගනුන් මට වහ වැටෙනවා මං කියන්නේ බොරුණං. ඒ වෙලාවේ කක්කවලේ වැටිච්ච නැති එක හරි පුදුම දෙයක්. ඒකට තමයි මේ කට්ටිය ওই සායි බබා වගේ අඳින්නේ. වැඩි කරගෙන යන්නේ මේ අන්වේ ඥාණ වලින් ඕන දෙයක් පෙන්වන්න පුළුවන්. ඉතින් ඒක අර තමන්ම රැවට ගන්න නැතුව කවදාකවත් අනුර රවට්ටන්න බෑ. ඉතින් ඒ නිසා අපි හිතුවොත් අපේ පද්ධතිය කවුරු ඉන්නවයි කියලා it's a matter of time. කාලෙටමයි විසඳෙන්න තියෙන කද්දාකවත් කියලා බෑ. හැබැයි වෙලාවකදී පිළි අරගන්න පිළි අරනවිලා කියනවා මෙහෙමයි. මේක මෙහෙම උණයි කියලා ඉතින් ඉච්චරයි කියන්න තියෙන. හදන්න ගියොත් අනිවාර්යෙන් පටල ගන්න. අනිවාර්යෙන් පටල ගන්න. ඉතින් ජීවිතේ මම අවුරුදු 20ක් 30ක් ඕකත් එක්කම සටන් කරා මේ මනුස්සයර කොහොමද කියන්නේ මේ මනුස්සයා පැටලිලා ඉන්නවයි කියලා මේ ගරු කටයුතු කෙනෙක් උගාවක් සමාජ සේවය කරන කෙනෙක් උගාවක් කැපවෙච්ච කෙනෙක් උගාවක් ටැලන්ටඩ් පටලවාගෙන ඉන්න කියන්න ගියාම හිතෙන්නේ මේ අපි මේ අනවශ්‍ය කෙනෙක්ගේ නිකන් චරිත ඝාතනයක් කරන්න හදනවා කියලා චරිත ඝාතනයකුත් නෙවෙයි එතන ලෑන් මේ යාළුකම්මයි තියෙන්නේ මේ අන්වේ ඥාන පටලවාගන්න එකත් අද මං හුවා පොත් කියවපු කෙනෙක් පොත් හරියට කියව දැම්මට එපා වෙනවා. පොත බලනකොට මම දැන් බලන්නේ මේ මාසේ බුදුහමර පහළ වෙච්ච බව දන්න මිනිහෙක්ද කියලා. දන්නේ නැත්නම් වැඩක් නෑ මේ පොත කියවල. තන්නේ කරවම අරපු දේවල්. සෙකන්ඩ් හෑන්ඩ් නොලෙජ් පණ්ඩිසාංශ කියනවා කරල් ලහිලෙන් ಜಾති මිනිස්සු කියලා. කරල් ලහිනවා කියන්නේ ගොයියා ගොවිතැන් කරාට පස්සේ අඩුකුලෙවුන් වටකටු කටවට පෙට්ටියක් ගන්න ගිහිල්ලා වැටලා තියෙන කරල් අහුලගෙන එනවා. ඒව අහුලන්න තහනම් ගොවියට. ගොවියා ගොයන් කපනට හැලෙන කරල අඩුකුලේ මිනිස්සු ඇවිදින උන් මඩදා ගන්නෑ උන් ගොයන් කපන කාලේට ඇවිදිනවා මේකට කියන කරල් අහුලන කිය. ඉතින් අද තියෙන නොලෙජ් එක තන්නේ කළ කරල් අහුලන නොලෙජ්. එක එක ළඟවත් ෆස්ට් හෑන්ඩ් එක්ස්පීරියන්ස් ගන්නෑ. අරකින් අරගෙන මේකෙන් අරගෙන ලොකු සාංශරි දවසල පොත බින්නකොට ලොකු සාංශරි පොතේ අන්තිම පිටුව බලන. අන්තිම අරගෙන ගත්ත මේ සෑහෙන පොත් පෙරලා තියෙනවා කියලා නම් පේනවායි කියන. රෙෆරන්ස් පේනවා ලිස්ට් එක පේනවා සාමාන්‍ය පොත රෙඩි පොඩක් දිගයි රෙෆරන්ස් ලිස්ට් එක. එතරම්ගෙන සෑහෙන පොත් පෙරලා තිනව හොඳයි හොඳයි. ඉත ලොකු සාහනගේ පෙරවදනක් කියන ලොකු සාහන මේ හිට පොත වැත්තක දාන්නේ ගයින. ඒ පෙරවදන් නැහැ. ඔබ ලීලියා ඉඳලා වැඩක් නැහැ. මොකද අත්දැකීම තියෙනවා නම් අත්දැකීමේ අවුන්සයක් වටනවා. අන්වේ ඥානෙ ටොන් එකට වැඩි කියලා ස්වාමි විවේකানন্দන් කියලා තියෙනවා. අද තියෙන්නේ ඔයන්නේ අන්වේ ඥාන පිළිබඳව එහෙම නැත්නම් මේ ණය විපස්සනා. හැබැයි මහසිසාරු සාංශ කියනවා ඒකත් ඥානෙ මෝරනකොට විපරිණාමයකටපත් වෙනවා. ඉතක මකන්න එපා. මට මෙහෙම කරන්න මෙහෙම හිතුණා කියලා කිව්වට කමන්නේ නැහැ. හැබැයි අවශ්‍ය වෙන්නේ දැනිච්ච දේ. අධ්‍යක්ෂපද ඒකට ධර්මය කියලා කියනවා. ඊට පස්සේ අන්වේ ඥාන, ඊගාට පරියාය ඥානෙ. මේකේ තියලා තියෙන්නේ පරියාය ඥානෙ කියන එක පරසිද්ධාන්නා ඥානෙ කියලා. පරියායේ කතා දැනගන්න ඕනේ කියලා කියනවා ස්ථානාධිපති කෙනෙක්. ඒකට එක එක ಜಾති මිනිස් වෙනවනේ. ආධාර කරන්න දෙන කට්ටිය ඉන්නවා. ආධාර ඉල්ලගෙන ඉන්න කට්ටිය ඉන්නවා. විනාශ කරන්න දෙන කට්ටිය ඉන්නවා. ඒ ඒ කෙනාගේ දැනගෙන හානිය නතර කරන්න හැම කෙනාටම කතා කරන්න දෙන්නේ. ඒ මේ නාලන්ද විශ්වවිද්‍යාලේ ප්‍රොෆෙසර් ඉන්නේ ගේට්වේලු. කවුරු හරි ආවොත් විශ්වවිද්‍යාල ඉගෙන ගන්න ඕන කියලා එතනම ඉන්ටර්විව් එකක් කරනවලු. ඇතුළට එන්න කියනවා. නැත්නම් එලියට එළවනවා. මහායාන බුද්ධ ආගමේ මාස්ටර් ඉන්නේ ආගන්තුකෙක් ආවොත් ඉස්ලාම හම්බෙන්නේ මාස්ටර්ම තමයි. මාස්ටර් දිගන් දාන්නේ ප්‍රහේලිකා ප්‍රශ්නය. දැම්මට පස්සේ එතනින්ම තීන්දුවයි රැයක්වත් ඉඳ දෙන්නෙත් නැහැ. හරිනම් එයාට කියනවා ඕන විදිහට පාවිච්චි කරන්න. ඉතින් අයියයි මල්ලි දෙන්නේ කියලා මල්ලි එක හැයිලු තියන්නේ උට. ඌ මැට්ටලු. ඉතින් අයියා ළඟට පයි අයියා ලොකු හැමදුරු. මේ මල්ලි පොඩි හැමදුරු. ආගන්තුකේ කාපෙලා ආයේ මේ හැමදුරන්ට යන්න විදිහක් නැද්ද මල්ලි ටික වල ගිහිල්ලා පොඩක් කතා කරලා බලපන්. කතා කරලා තමයි දෙන්නේ ආගන්තුක සත්කාරය කරනවද නැද්ද කියලා. ඉතින් අර මනුස්සයා මේ තණියංගිල කුසලකවලු එකම ධර්මයේ මේකේ තියෙන කියලා මොනක් අක් කතාන්නේ ඇඟිලි ධර්මංශය ඇඟිලි දෙකක් කුසලයි කවලු සත්‍ය දෙකක් තියෙනවා පරමාර්ථ සත්‍යය සහ මේ සම්මුති සත්‍යය. සසේ මෝ කෙවලු කොහොම කරුවත් ත්‍රිලක්ෂණ විතරයි තියෙන කියලා තුනක් පෙන්වලු. අරමංශය දැන් ආගන්තුකයන් මොනවත් කියනකොට දැන් මේ පොට්ට බනසට ඇහෙන්නෙම පේන්නේ අරමංශය එක ඇඟිලි උසලා තෝ පොට්ටයි කියන එක තමයි මේ කියන්නේ කියලා. තුන පෙන්වන්න කිව්වොත් අපි දෙන්නට දෙන්න ඇස් තුනයි කියලා කියලා මෙයා කියන්නේ කියලා මෙයාට හිතෙන්නේ අර මගේ පොට්ට දමල ඇරියල් මේ මේ ඇඟිලි පහම එකතු කරලා වැලමිටින් දීපහම උඹ කටට එන්නේ අර කළු ඔයා දිනු මම යනවා කියලා ගියාලු. දැන් ගෝලයා රුණා දෙවෙනි මල්ලි ගිහලා අයියාට කිව්වලු ඌට උඹට දෙයක් දමල යන්න ඌ ගියයි කිව්වලු. ඊට පස්සේ අයියා දැනගත්තලු මොකක් හරි වලියක් කියලා. පස්සේ දාසක රාමතුරු හම්බෙච්චලා ඇව්වලු මොකද උනේ කියලා. ඊට පස්සේ මේ කිව්වලු මම කිව්වයි කිව්වලු මේ එකම සත්‍යයි තියෙන්නේ කියලා. තියා ඒකට පුදුම ඥානකින් මට දෙකක් තියෙනවා කියලා කිව්වලු. පරමාර්ථ සත්‍ය පාරමා සත්‍ය මේ කියන්නේ මෙච්චර මෙහෙමම කරන්නේ. මොනක් කියන්නේ. ඊට පස්සේ මං කිව්වලු තුනයි කියලා මට හොම්බට දෙයක් දබලන්නේ පංචස්කන්ධ එකතු වෙච්චාම පුදුම බලයක් තියෙනවා කියලා පෙන්වයි කිව්වලු. හරි මං ගියා කිව්වලු පරිදිලා. ඔය කියන මේ ඉන්ටර්විව් එකේ ඔච්චරයි. අද කරන ඉන්ටර්විව් ඔයිට වැඩිය තුප්පයි කියලා මං කියනවා. අද රැකියාවක් ගන්න ගියාම කරන ඉන්ටර්විව් එකක් වයිව වෝකා එහෙම නැත්නම් ප්‍රැක්ටිකල් කරන්න ගියාම මේ මිනිස්සු පැය 4 5 ඉඳගෙන ඉන්නවා එන හැම ළමයෙක්ම කරදරයට කරවාර ගන්න. මම ගියා මම මේ ඒක නම් ඇත්තට සීරියස් ඉන්ටර්විව් ගන්න මේ නිකන් ඇග්‍රිකල්චර් ඉංජිනියරින්. ඒතර ප්‍රොෆෙසර් ලක්ෂ්මන් ජයතිර තමයි ආවේ. විසිටින්. ඉතින් දන්නේ ඊට පස්සේ කිව්වා මේ ට්‍රැක්ටර් එක පීටියෝ ෂාෆ්ට් එකෙන් මේ තනකොළ කපන මැෂින් එකක් ගන්නවා නම් කොහොමද බලය එලියට ගන්න කියලා. මම කිව්වා යුනිවර්සල් ජොයින්ට් එකක් දාපුවාම ඇද කරලා ගන්න පුළුවන් කියලා. මෙහෙම බලය එලියට ආවට මෙහෙම තියෙන දේකට ගන්න පුළුවන් පල්ලයට කරලා ගන්න පුළුවන්. යුනිවර්සල් ජොයින්ට් එකකින් කරන්න පුළුවන්ද කියලා. මම කිව්වා ඌ කියලා. අතද උනා. ඊට පස්සේ ආයතනය මම ප්‍රශ්න මම කිව්වා දෙකක් දානවා කියලා. අතින් දන්නේ නැහැ නේ මම දෙකක් දානවා කියලා. විභාගේ පාස්. පස්සේ ආවා මේ දියේ කිරින්දි වල ආවා හොඳටම ලොකු වෙලා දැන් මම මහානායක ආමතු කෙනෙක් ඒ ප්‍රොෆෙසර් ඇවිල්ලි වල වාඩි වුණා ඉසරයි ඉතින් සත්‍යපාසල දියත් කරන්න. ඉතින් මම කව මුළු අධ්‍යාපනයේ කෑවට වල් කියන්න ඕනේ කිව්වා ඔබතුමලා තමයි කිව්වා මේ NIA කරන් කිරුවේ මේ ෆොරින් මේ රිසෝසස් ඉතින් ගාම යුනිවර්සිටි ග්‍රෑන්ඩ් කොමිෂන් එකේ හිටියේ ඒ තාරත් හිටියා. මම කව දෙන්න එක තුනත් මුළු අධ්‍යාපනයම කෑවා මුළු එකටම වල් කියන්න ඕනේ කියලා. ඒ කියන්නේ ගුරු පුහුණුවක් 200ක විතර තැනක ඉතින් ප්‍රොෆෙසර් ලක්ෂ්මන් කතා කළේ ගා මරත් විනාඩි 5ක් කතා කරන්න දෙනවද කියලා. මම කව මට විනාඩි 45 තියෙන විනාඩි 5ක් ප්‍රොෆෙසර් දෙනවා කියලා. මම කව එදා වගේ ප්‍රශ්න අහන්න එන්න එපා පීටීඕ ෂාෆ් දාලා බවල ඉලීර ගන්න එක මට දැන් ඩිග්‍රී මම පාස්. මම මෙතන ලොක්කා. අද කතා කරනකොට ඒව කතා කරන්න ඉන්න බෑ. ඊට පස්සේ කතාලි කිව්වා අපේ ස්වාමීන් වහන්සේ අපේ අතිවරණ වහන්සේලාගෙන් අපේ සාසෙන්ද සීවි උනේ නෑ. අපි අර්ථින් ධර්මයෙන් අනුශාසන බලාපොරොත්තු වෙන සංඝයා රස්සාවක් ඉල්ලන අපි ළඟට එනවා දැන්. කොහෙද සංඝයා එතකොට? කුලියට වැඩකරන රස්සාවක් ඉල්ලන සංඝයා ගිහියෝ ගාවට යනකොට කොහෙද සංඝයාට පුළුවන්කමක් තියෙන අර්ථින් ධර්මයෙන් අනුශාසන කරන්න? ඒක නිසා අපිට අධ්‍යාපනයට යොමු වෙන මං කෝ ඔබතුමාට මතක නැතිද ඔබතුමා ගිහියා මාත් ගිහියා මට කියන්නේ ඔබතුමා මතකද සත්‍ය කියන්නේ? මට ඔබ වහන්සේ නම් මතක නැහැ. කොල්ලෙක් හිටියා මතකයි කිව්වා බීබ නැත කියලා. මම ඒ කොල්ල මම නෙවෙයි. මම ඒ කාලෙත් බීවේ නැහැ. අධ්‍යාපනයේ තියෙන අන්නේ වගේ. ඉන්ටර්විව් එකක් කරන්න ගියාම අපි මේ අහන ප්‍රශ්නවලදී කිසිම චාරයක් නැහැ. කිසිම අදාළ භාවයක් නැති ප්‍රශ්න අහනවා. බුදුජානනාංශ ළඟට ගියාම දස කුමාර ප්‍රශ්නයේදී ඒක නාමකින්, ද්වේ නාමකින්, 1 2 3 4 විතරයි. ප්‍රශ්න කොට ඒක නිසා ඒ තියෙන පරියාය ඥාන මේ හම්බෙච්ච මනුස්සයා කවුද කියලා ඒ මනුස්සයා කතා කරන එක ඒක පැත්තකින් නුවණ දෙන ගැනීම තමයි. ඒක දැන් කාලේ හැටියට කියනවනේ ඩ්‍රයිවිං කරනකොට ඉස්සලා යන මනුස්සයාගේ මොලේ කියවන්න ඕන. මොන වගේ මනුස්සෙක්ද ඉස්සරහ සීට් එකේ ඉන්නේ කියලා ඩ්‍රයිවිං සීට් එකේ දැනගත්තේ නැත්නම් එලවන්න බෑ. දැනගත්තට පස්සේ අපි මේ මනුස්සයා ඕවර්ටේක් කරුවා කියන්නේ ඊගාව ඩ්‍රයිවර් දිහා බලන්න ඕන. එකෙනෙක් ඔළුවේ ඒටත් ඉස්සරහින් ඩ්‍රයිවරත් බලන්න ඕන. කවුද මේ මොකද මේ මනුස්සයා යන්නේ එයා බලාගෙන ඌ ගැහුවොත් එක පාට බ්‍රේක් එකක් ඉස්සරහ තිනේ ගහනවා මමත් ගහන්න ඕන. ඌ වමන සිග්නල් දාලා දකුණ කපන જાති උන් ඉන්නවා. එහෙන් දානවා මෙහෙන් දානවා. ඉතින් ඒ නිසා ඩ්‍රයිවිං කරනකොට පරියාය ඥාන තියෙනවා. ඉතින් ඒ අතින් කාන්තාව හොඳයි. කාන්තාවගේ ඩ්‍රයිවිං වල උගාක් අඩුයි මේ ඇක්සිඩන්ට් අඩුයි පිටරටවල උගාක් වෙලාට පුරුෂයා ඉක්මනට ලකුණු කපා ගන්නවා. කපකටම ඉඩක් දීලා තිනවා ස්ත්‍රියාවගේ ලකුණු පුරුෂයාට දෙන්න පුළුවන්. ලකුණු 12ක්ද කොහෙද අවුරුද්දකට දෙනවා. ලකුණු කැපුණොත් ලයිසන් එක අවුරුද්දකට කැන්සල් කරනවා. ඉතින් එතකොට කරන්නේ wife ගේ ලකුණු දාලා shape කරනවා. හැබැයි ඒගොල්ලෝ යනවට ස්ත්‍රියාවක් woman behind the wheel කියලා කැමති නැහැ මිනිස්සු මේ කාන්තා drivers ලාට. උංගක් අඩුයි අනතුරු. ඉතින් ඒ නිසා අද තියෙන ඩ්‍රයිවිං වැඩවලදී බීමත්කම නෙවෙයි ප්‍රධාන හේතුව ඒ මිනිස්සුયો අර හදිසි ගමන නිසා ඉස්සරහින් මිනිස්සයාගේ මිනිස්සු කීවන්න දන්නේ නැහැ. ට්‍රක් එක මාරු කරලා තියෙන ප්‍රශ්න නැහැ. එකම ට්‍රක් එක යනවනම් ඉස්සරහින් මිනිස්සුගේ පරියාය දැනගන්න ඕනේ. මිනිස්සයා මේ මොන වගේ මූඩ් එකද ඉන්නේ? ඕවර්ටේක් කරන්න හෝ තමන් පිටිපස්සෙන් එන එකන අල්ලන්න ඉස්සර පස්සට දැනගන්න ඕනේ. දැනගත්තේ නැත්තම් වටපිට බල බල ගියොත් ඩ්‍රයිවිං වල වගේ තමයි අපේ තියෙන මේ ජීවන ගමනේ අපි මේ මොකද්ද වැදගත් වැඩක් කරන්න කියලා අහලා පහලා තිනේව පටලවගෙන මේ තියෙන්නේ. වැදගත් දේ පැත්තකට ගිහිල්ලා. මතකත් නැහැ අපිට. අපි මේ අතරමඟදී මේ දකින්න දේවල් වලින් අපි හිත පටලවගෙන ජීවත් වෙනවා. ඒකට පරියාය ඥානික සම්මුතිය කියලා කියන්නේ අපි ජීවත් වෙන්න ඕනේ පිස්සු පිහට්ටොත් එක්ක. කොච්චර නිවන් දැක්කත් පිස්සු පිහට්ටොත් එක්ක ජීවත් වෙන්න දන්නේ නැත්නම් ඉතින් මේ ඒ මනුෂ්‍යට හැමදාම කී කිය ඉඳ වෙනවා මිනිස්සු මට කරදර කරනවා කියලා. සරුවච්චන් ආංශේ පවා කියනවා මම කවදාවත් ලෝකයේත් එක්ක ගැටෙන්නේ නැහැ හැමදාම කමුත් ලෝකයාමයිත් එක්ක ගැටෙන්නේ කවදාවත් නතර වෙන්නේත් නැහැ කියලා. ඒ හරි අසාධාරණයි කියන කියමන බුදුහාමර ගැටෙන්නේ නැත්නම් අනික් කටේ ගැටෙන්නේ බෑනේ. එහෙම එකක් නැහැ. මම කවදාකවත් ලෝකයේත් එක්ක ගැටෙන්නේ නැහැ. ඒත් ලෝකයාමයිත් එක්ක ගැටීම කවදාවත් නතර වෙන්නේ නැහැ. ඉතින් ඒ තමයි ලෝ සංසාරයෙන් ඉඳිපස්සේ ආයේ ඉnde පාමේකට. ඒකට මිනිස්සු කැමති නැහැ. නිවන් දකින්න හදන්නේ මේ අනුගන්නේ අනාගාමි වෙනවයි කියලා කියන්නේ ආයේ ඉන්නේ නැහැ කියන එකනේ. අපිට ඕනේ තියෙන්නේ මෙහි ඇවිල්ලා මේ ක්‍රීඩා මේ ශිල්ප දක්වන්න. උඩින් යන්න. ඉතින් ඊට පස්සේ ආයේ ඇවිල්ලා වැටෙන්නේ මේ අසුචි වලට තමයි. ඒ නිසා සම්මුති ඥාන තියෙන කෙනා දැනගන්නවා සංසාරේ දුකයි. ඒ වුණාට ඒකට සතුටින් මුණ දෙන්න වෙන තයක් නැහැ. කනගාටුවෙන් හිටියොත් වෙන්නේ තවත් අකුසල් සිද්ධ වෙනවා. සතුටින් මුණ දෙන්න බෑ එන්න නම් එපා. ආයෙ ඉndeපා ඇවිල්ලා මේක මේට වැඩිය හොඳ එකක් බලාපොරොත්තු වෙන්නත් එපා. හැමතැනම මෙච්චරමයි. ඔයිට වැඩිය වෙන දෙයක් ඇත්තෙත් නැහැ. ඉතින් මේකේ සතුටින් ජීවත් වෙනවා දැන් තමයි. මෙතන තමයි. මම තමයි. මම දැන් මෙතන. අපි කියා ගන්න බෑ. හෙට කියා ගන්න බෑ. වෙන තැනක් නැහැ. ඉතින් අන්නේකට ක්ෂණ සම්පත්තිය කියන. ඒක කියන ඔපචුනිටි කියලා නැත්නම් කියන මේ ආවස්තික වටිනාකම කියලා. කිසිම කෙනෙක් හිතන්නේ නැහැ මේ එලඹිච්ච මොහොත හොඳම මොහොත කියලා. ඒගොල්ලෝ හිතන හෙට හොඳින් ඉන්නම් අරේ මොනනම් හොඳ වෙනවා වෙනතකට ගියා නම් හොඳයි කිය කිය සැලසුම් හදාදා ඉන්නවා. ඒ නිසා මේ ඥාන හතර සිව්පිරිසිඹියාවට බොහොම සමානයි. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ මේ නැත්තම් පුන්නමන්තානි පුත්තු ස්වාමීන් වහන්සේලා බොහොම විචිත්‍රව ඒ ඥානෙ ලැබලා තිනවා. නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේ රහත් වුණාට පස්සේ කතාවල් ටිකයි අපේ පොතේ තියෙන්නේ. උගත් තියෙන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ සෝවාන් වෙච්ච ආර්යයන් වහන්සේ නමක් විදියට ඒක සාධාරණීකරණය කරන්න පාවොක්සයිඩ් ස්වාංශ පිළි අර ගන්නවා. තොරතුරු පෙන්වනවා සුවාන් වෙන කෙනාට සිව්පිලිසිඹියා තියෙනවා කියලා. සිව්පිලිසිඹියා කියලා කියන්නේ තමන් දන්න දේ තව කෙනෙකුට කීමේ හැකියාව. පසුකාලීනව කියනවා අභිධර්මයේ දන්නේ නැත්නම් කෙනෙකුට බණ කියන්න බෑ කියලා. දන්න දේ පිරිසුදු කරලා කියන්න බෑ කියලා ඒක බුරුම රටේ ගොඩාක් අදින් පිළිගන්නවා. ඒසා ධර්මගතික ස්වාමීන් වහන්සේලාට චෛත්‍යයකට වගේ සලකනවා. ඒ වුණාට සයිඩෝ සඳහන් කරනවා අවුරුදු 11ක ළමෙක් භාවනා කරාලු. භාවනා කරලා මේ මහාශී ක්‍රමයේ ඇල්ලුවට පස්සේ ඕනේ අභිධර්ම ප්‍රශ්නයක් අහුවොත් එයාට කියන්න පුළුවන්. අභිධර්ම ඉගෙන ගන්න නෙවෙයි ඒ මේ මේ ඥාන පහළ වෙනවා. භාවනා පස්සේ පොතේ කියන ක්‍රමේ නැති වුණාට ඒක එයාට ගැළපෙන විදිහ කියලා දෙන්න පුළුවන්. ඉතින් අද මේ වෙනකොට එහෙම ළමයි දුසින් ගණන් හම්බෙන්න පටන් ගන්න තියෙනවා. පුදුමාකාර තෝගයක් කියන්නේ එළම හෙලි කරන හෙලි කිරීම භාගයක් මොනම තාලෙන්වත් මේ දෙමව්පියන්වක්වත් ඒ විශ්ව බහර විශේෂඥයරත් හිතා ගන්න බෑ. ඒ තරම් මේ යුගයක් ඇවිල්ලා තියෙනවා. ඒක විනාශ කරන එක තමයි අධ්‍යාපනය කරන්නේ. ඒ ළමින්ගේ තියෙන මේ හැකියාවල් විනාශ කරන එක. ඉතින් ඒ ළමයාට උගන්වන වෙනුවට අපි ඒ ළමෙන්ගෙන් ඉගෙන ගන්නවා නම් ඒ ළමයි කියන දේ අහගෙන ඉන්නවා නම් අපිට සතුටු හිතෙනවා. අපි මේ ඉගෙන ගන්න පුළුවන්න්නේ සති පාසලට කියන නිසා. ඒ කට්ටිය අපිට උගන්වනවා. අපි උගන්වන්න යන්න ඕනේ නැහැ. අර හොලිවුඩ් නළුවෙක්ගෙන් අහලා තිබුණා බොහොම මානව හිතවාදී මට බඳගෙන කවුද කියලා. එයා කියතුන මේ පන්ති කාමර ළමයි ඉන්නව ගත්තාම තුවක්කුව ගෙදර හොරකම් කරන ඇල්ල ඉන්න තේරෙම විටිචාන විටිචාන යනවා 10 15 දිනකට. සීරියල් කිලින් කියලා. එවැනි ඇත්තන්ට ඔබතුමාට මොනවද කියන්න තියෙන්නේ කියලා. අනේ ගතිකලු එමුද කෙනාගේ මොනවාරි අහගන්නවා මිසක් මට කියන්න දෙයක් නැහැ ඒකවල. මම ගිහිල්ලා එහෙම කෙනෙක් අහනවා ඔයාලට කොහොමද එහෙම මනසක් ආවේ? ඒක මට ඇවිල්ලා නැහැ. මට තේරෙන්නේ නැහැ. මං එයාගෙන් අහගන්න මිසක මට කියන දෙයක් නැහැ. ඒ වට තර්ක තියෙනවා. ඒ පිස්සුව දෙන්නේ නිකන් නෙමෙයි. අපිට පිස්සුවක් වුණාට ඒ ළමයට ඒක පිස්සුව දඬ පරම්පරා ගානක් කන්ඩිෂන් වෙලා තියෙනවා. ළමයි ඒක අහගන්න ඕන. කිසිම ළමෙක් නරක නැහැ. නරක නැත්තේ මොකද? අපි යන්නේ කියලා දෙන්න නෙවෙයි. අපි කියනවා මෙන්න මෙහෙම නිකන් අලුත් නාඩගමක් තමයි අපි නටන්න හදන්නේ සතිපාසල තමයි. අපි ඕගොල්ලෝ කියන දේ අහන්න කැමති කියන්නේ. එතකොට ඒ ළමයි කියනවා නැද්ද මං ගන්නේ දම්මුකසල කියනවනේ.
ඊයේ වෙච්ච එක කියපංගු. ඊම හිතන්න රෑ 10 විතර වෙනකම් මොනා කිව්වේ පොඩිය මොනා කිව්වේ? මයික් එක දෙන්නේ නැද්ද?
මේ ඒගොල්ලන්ට අර අපි පොඩ්ඩක් සිහිය කියන සංකල්ප වලට දාලා දුන්නාම ඒගොල්ලොම තනියෙන් පුරුදු කරනවා. එතකොට එක එක්කෙනා එක එක විදිහට ඒක තමුන්ගේ වචන වලින් ප්‍රකාශ කරනවා සයින්න්ස. ඉතින් සමහර කෙනෙක් අර ඒ කියන්නේ නිකන් ඒක අර කය ගැනම වෙන් කරන්නේ නැතුව ගොඩක් වෙලාවට සද්ද හිතවිලි ඒ සියල්ලම නිකන් සිහිය පිහිටවන ශීර්ෂයෙන් තමයි ගොඩ දෙනෙක් කතා කරන්නේ. ඉතින් ඒ වගේ දැක්කහම මට හිතුනේ නිකන් ඒ යන විදිහටම යන දීලා මේ වෙනම යොමු කිරීමක් කරන්නේ නැතුව සාමාන්‍යයෙන් ඒගොල්ලෝ නිකන් වටපිටාවම ගැන සිහියෙන් ඉන්නවා වගේ අර්ථයකට තමයි ගොඩක් වෙලාවට ප්‍රකාශ වෙන්නේ සවින්නන්ස.
يعني සමස්තයම අගත්තම ගන්නෙ.
එහෙමයි.
එක එක අංශයෙන් කියන්නේ.
එහෙමයි.
අනේ පොඩි ළමයා ඇත්තටම ලෝකේ ජය ගන්නවා කියන අදහස යාගේ තියෙන්නේ. මේ භෞතික විද්‍යාව ඉගෙන ගන්න රසායන විද්‍යාව ඉව නැහැ. ආනපනි කරනවා, කායන පස්සේ ඒක මොකක්වත් නැහැ. මම ලෝකෙම ජයගෙන ඉන්නේ. යාට කතා කරන්න දුන්නොත් කිසි පකිලීමක් නැහැ, පටලවිලක් නැහැ කියනවා. ඉතින් අපි ඒ කායන පස්සේ දාපු ගමන් අරූගේ වයර් මාරු වෙනවා. බම්බු ගහගන්න කියලා ඌ නිකන් ඉන්නවා. නාගියෙකුට දැම්මට පස්සේ මේක නැගිලි පහම එකතු කරලා හොම්බර තමල යනවා වගේ තමයි පංචස්කන්ධය තමයි කතා කරන්නේ. මෙලෝම අගුලක් තේරෙන්නේ නැහැ. පොඩියුන්නේ පොඩියුන් කියන දේ ඒක පහට දඩස් ගාලා දානවා. ඒ තේරුම් කරගන්න ඌලව වචන හතරක් පහක් වාක්‍ය හතරක් පහක් කියවන්න ඕනේ. මොකද්ද ඌ අදහස් කෙරුවේ කියලා ඒක හොඳට කීකරු ඇහුවොත් වෙහෙස ගන්න කියලා දෙනවා. ඌ කියලා දෙනවා දෙමාපියන්ට. කවදාකවත් දෙමාපිය අහන්නේ නැහැ. දෙමාපිය ඌට කියනවා මෙහෙම කරපන්, එහෙම කරපන්, එහෙම කරපන් කියලා. වැඩක් නැහැ. ඉතින් කී තායිටත් ඇදී දක්ෂකමක් තමයි මේ පරියාය දන්න ළමයි ඉන්නවා. ඒක කියන්න ඕනේ මේකයි කියලා කියනකම ඔක්කොගෙම දැනුම සමානයි. ඔක්කොගෙම කුසලතාවේ සමානයි. ඔක්කොලගෙම තියෙන භව සම්ප භවගාමි කුසලයේ සමානයි. හෙලි කිරීමේ අධ්‍යාස වෙනස්. අර හෙලි කරන එක නෑ ජය ගන්න. බුදුචන්නාංශයේ පසේ බුදුචන්නාංශය අතර වෙනස ඉච්චරයි. සම්මා සම්බුදුචන්නාංශයේ හෙලි කිරීමේ රහස දන්නවා. පසේ බුදුචන්නාංශයේ හෙලි කිරීමේ රහස දන්නේ නෑ. ඒකෝට පහනපත්තු කළ බුසලකින් බහලා තිබ්බා වගේ. අරක හෙලි කරනවා. ඒකට කියන්නේ ප්‍රකාශ ශක්තිය කියලා. කියන දේශන අවිලාස කියනවා. ඒකට කියනවා මේ සංනිවේදනය කියලා. අද යුගයේ සංනිවේදන යුගයක් වුණාට අද විතර පටලවිච්ච යුගයක් වත්තාවක්වත් මානව ඇතුළ නැහැ. ඒ නිසා තමයි අපි දන්නේ දැනුව හොඳටම ඇති. අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ ටික කියන්න දන්නවනම් සක්විති තමයි. පොඩි දරුවන් දෙකට කියලා ලොකු අනුකම්පාවක් තියෙන ඕන කෙනෙක් දන්නවා. එයාව කියන්න ඕනේ කියනවා, අම්මට කියනවා, තාත්තට කියනවා, හාමුදුරුවන්ට කියනවා, ගාණක් නැහැ. ඊට පස්සේ පරියාය ඥාන දෙන්න තමයි අපිට දැන් මේ භාෂා සාහිත්‍ය අවශ්‍ය කරන්නේ. ඒක ඉතන තරම් අවුරුදු 25ක් යන වැඩක් නෙමෙයි. අවුරුදු 5 ඉඳලා 30 දක්වා නටන දෙයක් ඕකේ නැහැ. ඒක බොහොම සුළු දෙයක් තියෙන්නේ. ඒක හෙලි කරපු ගමන් ඊට පස්සේ ළමයා විශ්වගත වෙනවා. ඔක්කොම ඉගෙන ගන්නවා. ඉතින් ඒක සඳහා ළමයාට පන්ති කාමරෙන් එළියට ගැනීම හිර මේ මානසික විද්‍යා මානසික රෝලෙන් එළියට ගත්තා වගේ කියලා කියනවා. අන්තිකාම්බරේ කියලා කියන්නේ මානසික රෝහලට බොහෝම සමාන වාතාවරණයක් තියෙන තැනක්. දරු දෙමාපියෝ 35 දිනකේ දරුවෝ 35 දිනක් විනාඩි 35ක් එකම මාතෘකාවේ තියාගෙන ඉන්නවා කියලා තරම් කර්මයක් බරපතල වැඩදී දඬුවමක් තව ඇත්තේ නැහැ. කොච්චර භයානකද කියනවනම් ගුරුවරු 86ක් මානසික අසහන. ගුරුවරට අමාරු වේ කරගෙන යන්න. නෝ ළමයට සෙල්ලම් කරන්න දුන්නොත් ඒ ළමයා ඒ ඔක්කොම කුසලතා ජීවුම්ක. ඉතින් ඒක නිසා ඒ පොඩි උන්ට සතිපාසල දුන්නාට පස්සේ ওই මාතර ගමනේදී දෙන්නේ කියා අදහස් ප්‍රකාශ කරා. මට මතක නැහැ. ඒ එපැත්තේ කන්නේ සිරිධම්ම හාමුදුරුවෝ විමල ධම්මද කවුද හාමුදුරුවෝ? සිරිධම්ම හාමුදුරුවෝ. එයා කියනවා මේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේත් එක්ක ඉස්සල්ලා මම සම්බන්ධුනේ මීපේ රැස්වීමට දවස් 3ක අපි සංඝයා වහන්සේලා වැඩියා. එදා මට ආවා එදා ඉඳලා මාතරට දුන්නා මුළු මාතරම ප්‍රතිඵල වැඩි වෙලා තියෙනවා කියලා. මොකක්වත් නෙමේ ළමෙන්ගේ අවයනසක වැඩි ළමෙන්ගේ අප්‍රමාදේ වැඩි. එදා සුසිල් ප්‍රේමජයන් තමතුමා කිව්වා මේ සැරේ තමයි 10 දිනක් ලකුණු 200න් 200ම අරගෙන කිව්වා. ටියුෂන් උත් නැහැ. දුරස්ථ අධ්‍යාපනයේ ළමෙන්ට අකමැති. එමුත් වැඩිම ප්‍රතිඵල පෙන්ලා තිනවා ඔබ වහන්සේව කරන අවයනසකින් තමයි වෙලා තියෙන්නේ කියලා. එතකොට මම හිතන්නේ අකුරටිය ස්වාමීන් වහන්සේත් ප්‍රධාන කතාව කරනකොට මතක් කරා ඒ ළමයින්ට මුනික අවදිභාවය ඇති කරලා දෙනවා නම් මේ අධ්‍යාපනකම ඉක්මවල යනවා ළමයා. මේ අද කරලා තියෙන්නේ පන්ති කාමරේට දාලා ටීචර්ගේ අවධානයෙන් ටීචර්ගේ දැනුමෙන් කොටු කරලා අර ළමයා ටොකු ඇනලා හිර කරන්න හදනවා. එතකොට ළමයා හිතුවක් කරනවා. යන්නේ ළමෙක් ඉන්නවා අපේ ඇතුලේ. අන්න එහෙම සැල්ලමට කැමති තියලු දැනුම තියෙන ළමෙක් ඉන්නවා ඇතුලේ. ඒකට කියන්නේ අපි ඉපදිලා තියෙන නිවන් දැකලා. මේ නිවන බාහිරේ හොයන තාක්කල් ඒක කුණු හරපයක් වෙනවා, අපේ නිවනට එළියට එන්න විදියක් නැහැ. ඒකට සිංහ මේ මහායාන බුද්ධාම කියනවා dog has the buddha nature කියලා. බල්ලගේ බලු ගති කියන්නේ බුදු ගතියක්. බල්ලගේ බලුකම කියන්නේ බුදු ගතිය උගේ හැටි. මේ මිනිස්සු ශිෂ්ටාචාර කරන්න ගියාම අර මිනිස්සු ගතිය නෑ, විනාශ කරනවා. ඊයේත් ඇවිල්ලා මම අහගෙන හිටියා මේ තම්බානේ මේ වන්නිලැත්තෝ මේ දිනුව කරන්න හදනවා කියලා කරන විනාශය පිළිබඳව ප්‍රකාශ කරනවා. අපි පුංචි කාලේ හොඳටම අපි දැනගෙන තිබුණ එකක් මේ විනාශ වෙලා තියෙන්නේ. ඒ නිසා අපි නැති එකක් නෙමෙයි. එතකොට රාජා ආණ්ඩුව තිබුණේ මේ කුණු හරපේ නෙවෙයි. ඒ ආණ්ඩුව තියෙන කාලේ මීටත් හොඳ තිබුණලු. අපේ අම්මල මත්තම්මල මුත්තම්මල ඉන්න කාලේ මේිට හොඳයි. දැන් මේ මිසුන්ට ආණ්ඩු තියෙනවා, නිල තියෙනවා, ඔක්කොම තියෙනවා. එන්න එන්න හැබැයි තාම හදන්න පුළුවන් කියලා මිනිහා කියනවා. තාම හදන්න පුළුවන්. මේ වැද්දා කියන්නේ. මම නිකම්ම නිකන් ගමේ ඉපදිච්ච වැද්දෙක් කියලා තමයි කතාව පටන් අරගන්නේ. ඉතින් අපි ඒක අතහැරලා ගිහිල්ලා මේ අශිෂ්ටයතරයි කියලා අශිෂ්ට අමන මරි තක తీරු වැඩ කරනවා. අර පාසල් දරුවගේ තියෙන ඒ ළමා ගති අපිට තියෙනවා. අන්න ඒකේ හෙලිකරන සමාජයක් නැහැ. ඒ සමාජයේ ඉන්නන්නේ හිතන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන්න, ව්‍යාකරණ අනුකූලව කතා කරන්න ඕනේ, මේ තැන මෙව කියන්න ඕනේ, ඒගොල්ලෝ කියනවා කියන්න ඕනේ වචනේ. අනේ බම්බු ගහ ගන්න කියන්නේ. අපිට ඕනේ වචන තමයි අපි පාවිච්චි කරන්නේ. එතකොට ප්‍රශ්න කියවෙනවා. ඒක ළමයා තුල තියෙනවා. ඉතින් එවැනි ළමෙක් වෙන්න නම් පටිආය කතා දැනගන්න, සම්මුතිය දැනගන්න ඕනේ. මම මේ ඉන්නේ පිස්සෝ පිහට්ට කොට කියලා ඒ පිස්සට පිහට්ටට ගැළපෙන තාලෙට කියලා දෙන්න තීරු ගන්නවා. ඉතින් මම ගොඩක් කතා කරා වැඩි. මම අපිට තව පැය භාගයක් විතර තියෙනවා. මම ඉල්ලා හිටනවා පොදු සාකච්ඡාවට ආර්දනා කරනවා. වෙන කියන්න කරන්න මත ප්‍රකාශ කරන්න තියෙනවනම් සාකච්ඡාවක නාමයේ ඉදිරිපත් කරන්න කියලා.
අවසරයි සයමන්ස. අර සිල්පිලි සිම්පියාපත්‍ර සංසයේ අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කියන එක සයමන්ස පොඩක් කෙටියෙන් හඳුල්ලලා දෙන්න පුළුවන් සයන නැවතත් ඊට පස්සේ නේද ඒකේ මේ ඒ හතර ඉංග්‍රීසි වචන හතර පොඩ්ඩක් දැනගන්න පුළුවන් නම්
කෙටියෙන්ම හඳුනා ගන්න තියෙන තමයි සති පරිසම්මේ ධමාර්ගයේ මෙච්චර විතර පොත. හරිම කෙටි. මං ගේමනන්ද ස්වාමීන් කතා කරලා ඒක මං නිල්ලෙම ඉඳලා හිතාන ආවේ හාමුදුරුවෝ දැක්කොත් මේක අහන්නම් කියලා. අනේ ස්වාමීන් වහන්සේ මට සිව්පිලි සිව්පිලි ස්වාමීන් වහන්සේ කෙටි. මේ සම්බාහනෙට ගිහිල්ලා හිටියේ මම ධම්මසුනේ තත් එක. ආ කෙටි පොතක් තියෙනවා. ඊළඟ කියවන්නේ ඒක සති පරිසම්මේ ධමාර්ගයේ කියලා පොඩි වොලියුම් දෙකක් තියෙනවා. පරිසම්මේ ධමාර්ගයේ 1 2 ඒක තමයි අපි ලොකු සංසය ස්පෙෂලායිස් කරේ. පාඩු නැහැ කියුවට ඒක කියන්නේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ බුදුජානන් වහන්සේ මේ අභිධර්මී ගන්නන වෙලාවේ අනතත්ත්ව විලයට ඇවිල්ලා හැමදාම බණ කියලා ගියයි කියලා කියන අභිධර්මයේ වගේම පරිසම්මේ ධමාර්ගයත් ලියලා තියෙනවා. ඒ නිසා පොඩි පොතක් තියෙන එක කියවලා බලන්න. එතකොට අත්ත ධම්ම නිරුත්ති පටිපාණ කියලා කියන්නේ ඇබ්සොලියුට් ට්‍රුත්. ධර්ම කියන්නේ අර්ථ කියලා කියන්නේ conventional truth. ඒ කියන්නේ economics. අත්කේ සා ධර්ම කියලා කියන්නේ absolute. ඒ කියන්නේ eternal tau. ඒක වචෙන්ට දාන්න බෑ. අත් ධම්ම නිරුත්ති කියලා කියන්නේ ඒක හෙලිකිරීමේ teaching techniques ටික. භාෂා, ව්‍යාකරණ මේ ඒ ටික තමයි නිරුත්ති කියලා. නිරුත්ති කියලා කියන්නේ definition කියන වචනේ තියෙන. මොකක් හරි define කරන්න එපා අපි. ඇත්තටම කිසිම දෙයක ඩෙෆිනිෂන් එකක් නැහැ. ඒතරයි නිරුත්ති දැනගන්න තියෙන්නේ. අපි මේ නිරුත්ති හදන්න කියලා තමයි සවුත්තු කරන්නේ. ඊපස්සේ පටිභාන කියලා කියන්නේ අර්ථය පිළිබඳ දැනුම, ධර්මයේ පිළිබඳ දැනුම, නිරුත්ති පිළිබඳ දැනුම. ඒකේ skillfulness එක, ඒකේ skill එක කියලා කියන්නේ. ඒකට කියනවා පටිභාන. පටිභාන ඥාන කියලා කියන්නේ වික්ති ප්‍රතිබල කියලා කියන්නේ. සභාවට කතා කරනකොට වාස්තුකාව දැනගන්න ඕනේ. සභාවට හේතු ගැන්වීමේ ක්‍රියාපටිපාටියක් තියෙනවා. ඒ කනෙක් වෙන්න ඕනේ. ඒක සාමාන්‍යයෙන් හැමෝටම හිතන්නේ නැහැ. ඒක නිකන් නායකත්වයේ පිළිබඳ පුහුණුවක්, தત્ත්වේ පාණ්‍යයට ගැනීමේ தત્ත්වය ශක්තිය. හැමෝටම නැහැ ඒක. ඒ නිසා අත්ත ධම්ම නිරුත්ති ප්‍රතිබහන කියන එක කෙනෙකුගේ පෞරුෂත්වය කියලා කියන්න පුළුවන්. Taman danne de bayana thoy idiripat karanna puluwan gathi. ඒක අනිත් එක තමයි සබකොලි කියලා කියන්නේ. සබකොලි આવොත් Tamanට මොනවද දැනගත්තත් කියා ගන්න බෑ. ඒකට වික්ත බව ප්‍රතිබල බව නැහැ. ඉතින් භික්ෂුවක් ගාව අලංකාතුන් අලං සංවිධාතුන් දෙන්න ඒ කිරීමේ හැකියාව තියෙනත් ඕනේ, කරවීමේ හැකියාව තියෙනත් ඕනේ. ඒ වගේම ප්‍රකාශ කිරීමේ ශක්තිය තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ධර්ම දූතෙක් වෙන්න ඕනේ. ඉතින් ධර්ම දූතෙක් වෙන්න ලොකු සාංශය කියනවා වැදගත්ම සාධකේ තමයි ගිහියෙක් කවත් පන්සිල් දෙන්න දන්නව නම් උපරිම දන්තෝ ධර්ම දූතේ ඉච්චා. හැබැයි තමයි පන්සිල් රකින්න ගම. ඊට වැඩි ලොකු දේවල් දැනගන්න අවශ්‍ය නැහැ. ඒ උඟ දෙන කිනු අපිට බණ කියන්න බෑ මම අරක නැහැ මේක නැහැ කියලා. ඉතින් ඒගොල්ලෝ අර මේ තමන් පිළිබඳව එහෙම හිතානේ ඉන්නේ කවුරු හරි ඔළුවට ස්ක්‍රිප්ට් එකක් දාලා යාගේ. ඒක නිසා අත්ත ධම්ම නිරුත්ති ප්‍රතිපහන කියලා කියන්නේ මේ මේකේ අයිසිං එක තියෙන කේක් එකේ. කේක් එකේ තියෙදි අයිසිං එක ඩෙකරේෂන් එක චොක්ලට් ඩෙකරේෂන් මේ සුග කෝටින් එක ඒ තමයි අත්ත ධම්ම නිරුත්ති ප්‍රතිපහන. ඒක උපරිමයේ බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ මම හිතන්නේ පුන්නමන්තානි පුත්‍ර ස්වාමීන් වහන්සේ හැම රහතන් වහන්සේ ළඟම තියෙනවා. නැවත එක එකන එක එකන එක එකට ස්පෙෂලායිස් කරලා තියෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේත් යුත් මුත්ත ප්‍රතිභාන කියලා සතිමත් ධිටිමත් මුතිමත් ඔගේ පස්සාකාට බුදුරජාණන් වහන්සේ අගය කරලා තියෙනවා. ඒ යුත් මුත්ත කියලා කියන්නේ කළ යුත්ත සහ නොකළ යුත්ත දන්නවා අය. මේකෙන් මම බෙන් වෙලා කටයුතු කරන්න ඕනේ මේ සමාජයේ මුත්ත දන්නවා නැත්නම් සිරිත් විරිත් කියලා කියන්නේ ආචාර අනාචාර කියලා කියන්නේ ගෝචර අගෝචර කියලා කියන්නේ අද කාටවත් ඒක විතරයි තේරෙන්නේ නැහැ. දන්න මිනිහා ඔහේ කටමැත දොඩ වුණා අහන මිනිහා හිටියත් නැතත් දොඩ වුණා. ඉතින් ගෙදර ගෑණි ගහනවා. ගෙදර ඇවිල්ලත් ඒ පිස්සු කෙල්ලනවා. අර ඉස්කෝලේ පන්සලේ කරපු දෙල්ලන්ගේ. ගෙදර ගෑණිට ඕක අවශ්‍ය කරන්නේ නැහැ නේ. ගෙදර ඉන්න බල්ලටත් ඒක තේරෙනවා. ඔහුගේ නමේ ඇති දිග පළල දැක්කම තම්බිට වගේ සලකයි දුටුව මක්කම කියන කවිපති දින එක සම්භාවනීය කෘත්‍යයක් කරලා ගෙදර ගෑනිට කියනවා ගෙදර ගෑණි ගෙදරින් එළවනවා. ඊළඟට හන්දිය කඩේට ගිහිල්ලා කියනවා ඒ කෝපි කඩේ වැහෙනවා. ඊළඟට අනේ යන තැන මේ මාසයා කියනවා ඌට ඔක්කොමලා මේ මාසයා ගියාම බිස්නස් හරියන්නේ නැහැ. මොකද මීයා කම මේකමයි කිව්ව ඉන්නේ. ඉතින් ඒක පිළිබඳ KS කවියක් ලියලා තිනවා. ඔහුගේ නමේ ඇති දිග පල්ල දැක්කම තම්බිට වගේ සලකයි දුටුව මක්කම. ඒක කියවන එක විතරයි වැඩේ ඌට. අහන මනසෙන් සල්ලි දීලා හරි කියනවා මේක අහන්න කාටවත් තේරෙන්නේ නැහැ මේක හරි වැදගත් එකක්. පොඩ්ඩ එන්නකෝ වාඩි වෙන්නකෝ. ඉතින් ඒ වගේ දක්ෂ කතිකෙක් ගියාට පස්සේ හෝල් එක පිටලා හිටියලු. කට්ටිය නැගිටලා ගියලු යන්නේ. ඊට පස්සේ එකෙක් විතරක් ඉන්නවලු පස්සේ මම සගලු ඇස් දෙක අල්ල බලලා සමුසිට විතරයි යෝයි මේක බලනවා මේක ඉන්න ඔක්කොම නෑ මම තමයි මයික් එක ගන්න ඉන්නේ කිවලු ඉවර කරගෙන ඉන්නේ කිව්වා. මම මේ ඉන්නේ මේ මයික් එකයි කියලා දේ මගේ මයික් සෙට් එක ඒකයි මම ඉවරන කයින් ඔක ඉවර කරන්න කිව්වා. ඒ මං සල් ඉතර ඇහින්නේ කිව්වා. සුපාද කමගේ නෝඩර පරිසම්පාදේ බණ කියලා අංග 12ම කියලා විජවච්ච සංකාර සංකාරවච්ච විඥාන වන්නුට ඒක නැගිටලා ගියාලු. එක උපාසකම්ම කෙනෙක් විතරක් අහගෙන ඉන්නවලු ආමුදු වටාත් පාත් කරලා වන්නට එක උපාසකම ඊට පස්සේ කළු උපාසකම බලන්නකෝ මේ බණ කිව්වට අහන්න කවුද ඉන්නේ කියලා. ඔක්කොම ලගේ නෑ මට පස්සපච්ච වේදනා කියන එක නම් හොඳට තේරෙනවා කළු පස්සත කාලා. එච්චර තමයි පරිචම් පදේ කියන්නේ. පස්සපච්ච වේදනා අපේ අම්මා කියන්නේ මොකද ඕනම තණ්හාපච්චයද මොකද්ද කියලා නිතරම වචනයක් කියනවා. අම්මා දන්නේ මොකද්ද කියන්නේ කියලා. ඔය තණ්හාපච්චය තියාගන්න ඉන්න එපයි කියනවා. ඒ පස්සපච්චය වේදන කියන්නේ පස්සපැත්ත වේදනාව විතරක් තේනවා. ඒ සම්බන්ධය විතරයි අම්මට ඇහිලා තියෙන්නේ. ඉතින් ඔය වගේ කුණු හරි පාද බනවල තියෙන්නේ. රීඩියුගේ බණ කිව්වට පස්සේ ඉතින් පස්සපච්චය වේදනාව හාමුදුරන් තේරෙන්නේ නැහෙනි. අහන්නේ වෙන කවුද ඉඳලානේ. එහෙම නෙමෙයි මේ ඉස්සරහ ඉඳලා බණ කියනකොට. ඌ නලියන හැටියෙන් දඟලන හැටියෙන් පේනවා. මකලේ මොනින්නමල ද වතුරක් කරන්නේ නැත්නම් කලේ උරට අහලවා දී. ඉතින් ඒක තමයි සිව් පිලිසිම් බියපත් කියන්නේ. දෙපැත්තෙම තියෙනවා හැබැයි. අහන කෙනාත් නතු කරලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒකට තියෙනවා පොතක් ඒ ලේඩි කියනවා මට තේරෙනවායි කියලා කතාව පටන් ගන්න ටික වෙලා කරනකම් මිනිස්සු අනිබිහිත ඊට පස්සේ කනෙක් වෙනවා තේරෙනවා කියලා මට. දැන් සභාවට නතු වෙනා ඊට පස්සේ මම හිතන්නේ නැහැ කතාව යනවා. මොනවා කියනවද මන් දන්නේ නැහැ. මට අර කනෙක් වෙනකන් තමයි සබකෝලේ තියෙන්නේ. එතෙන් යනකම් මම ටිකක් ඔය මොනවා හරි කියලා පටන් ගන්නවා. කෙනෙක් උනානේ ඊට පස්සේ අරගෙන යනවා. ඉතින් ඒකට කියන්නේ මේ ඒ කෙනෙක් වෙන එක ටෙලිපතික් කියලා. ටෙලිපතික් සබහව කෙනෙක් වෙන්නේ නැති වෙන්නේ ඉඩ තියෙනවා. කෙනෙක් වෙන එක සිව්පිලිසි ව්‍යාපත් වල තමයි ශාස්ත්‍රීය විදිහට
අවසරසන්න අද මේ මට කියන්න තියෙන කාරණාවක් ගිය සෙනසුරාදා ධර්ම සාකච්ඡාවේ මාත්‍රිකා හතරේ දෙවෙනි තුන්වෙනි මාතෘකාවයි ඒ භාවනාව පිළිබඳවයි ඒකට ඒකම තමයි අදත් කියුනේ කියලා මට හිතෙන්නේ
කියන්න අවසරයිද සන්න
හොඳයි හොඳයි අවසර දීලා තියෙන්නේ ඈ අවසර දීලා තියෙන්නේ කිව්වා විමුක්ත විමුක්තිය
සන්නත් මේක මේ උපදේශයක් විදිහට තමයි ලියවිලා තියෙන්නේ අවසරයි මේක මේ භාවනා ප්‍රදානය සහ අනුරක්ෂණ ප්‍රදානය පිළිබඳව මගේ අදහසක් මේ විදිහටයි පටන් ගන්න තියෙන්නේ. ඔබ පිළිබඳ තීරණ ගන්න පුරුදු වෙන්න. තමන්ගේ පාලනය තවත් කෙනෙකුට බාර දෙන්න එපා. එහෙම තමන් පිළිබඳ තීන්දුව තීරණ ගන්නට වෙනත් කිසි කෙනෙකුට අයිතියක් නැහැ. එහෙම තමන් පිළිබඳ තීන්දුව තීරණ ගැනීමට වෙනත් කෙනෙකුට බාර දුන්නොත් ඔබ තුල ගොඩනැගෙන්න තියෙන අභියෝග සහ කුසලතාවලට ගොඩනැගෙන්නට වර්ධනය වෙන්නට ඉඩක් නැතිව යනවා. ඒ වගේම විශේෂයෙන්ම අභියෝගවලට මුහුණ දීමේ ශක්තිය ගොඩනැගෙන්න අවස්ථාවක් නැතිව යනවා. ඔබ අහවල් අයට ඔබ ගැන තීරණ ගන්න ඉඩ හරිනවා කියන්නේ ඔබ ඔහුට බාර දෙන්නේ ඔබේම අභියෝගයයි, ඔබේම ආත්ම විශ්වාසයයි. ඒකෙන් සිදුවෙන්නේ ඔබ තුල ගොඩනැගෙන්න ඉඩ තිබෙන ඔබේ සාමාන්‍ය බුද්ධියට, ස්ථානෝචිත ප්‍රඥාවට ගොඩනැගෙන්න ඉඩක් නැතිව යනවා. ඔබේ ශරීරයේ වැඩිවීමට ඇති ප්‍රතිශක්තිකරණයට බාධා වෙනවා. පෞරුෂත්වයට වර්ධනයට බාධා වෙනවා. උදාහරණයක් හැටියට කිව්වොත් ස්වාමීන් වහන්සේ, ඔබට අසනීපයක් හැදුනායේ සිතන්න. එහෙම අසනීපයට ප්‍රතිකර්මයක් කරනවද නැද්ද යන්න ඔබම තීරණය කරන්න. ඔබ එවැනි තීරණ ගැනීමට වෙනත් කෙනෙකුට ඉඩ දුන්නොත් ඉඩ දෙන්න එපා. ඉඩ දුන්නොත් එහෙම වෙන්නේ මොකද? බොහෝ අය තමන්ගේ වගකීම් අනුල්ලවා කරගැනීමට නැඹුරු වීමක් තිබෙනවා. ඒ වගේම ඔබ වෙනත් අය ගැන තීන්දු තීරණ ගන්න යන්නත් එපා. ඒ සඳහා ඔබට කිසිම අයිතියක් නැහැ. ඒ විතරක් නෙවෙයි, දුර ගමනක් යනකොට, කැලේකට යනකොට දෙවැන්නෙක් අවශ්‍ය නැහැ. ඒකයි භික්ෂුවකට තනි වෙන්න කියන්නේ. ඒ වගේම කෙනෙක් උපකාරයක් ඉල්ලන්නේ නැතිනම් බලෙන් උපකාර කරන්න යන්නත් එපා. මොකද ඒකෙන් වෙන්නේ අනුන්ගේ ජීවිතයකට අත තිබ්බා වෙනවා. ඒ වගේම එයාගේ වැඩේට බාධාවක් වෙනවා. ඒ කියන්නේ බලෙන් උපකාර කරන්න යාමෙන් යම්කිසි වැඩක් කරනකොටත් හැකිපමණ තනිවම කිරීම වටිනවා. බැරිම අවස්ථාවකදී පමණක් අත් උදව්වක් ගත්තට කමක් නැහැ. යමක් අහගත්තර කමක් නැහැ. නොදන්න දෙයක්. නමුත් ඔබ පිළිබඳ තීරණ ගන්නට ඉඩක් තියන්න එපා. ඔබ ඔබම වෙන්න, වෙනත් කෙනෙක් වගේ වෙන්න යන්න එපා. සියලු දෙනා අතර තවත් කෙනෙක් විතරක් වෙන්න. අනුකරණය කරන්න එපා. අද බොහෝ අය ජීවත් වෙන්න උත්සාහ කරන්නේ තවත් කෙනෙකුගේ උපකාරයෙන්. තමන් උත්සාහයෙන් නැගී සිටින්න වීරිය කරන්නේ නැතිව අඩුතරමේ උදව්කාරයෙක් හැටියට, අතවැසියෙක් හැටියට තිරිසන් සතෙක් හෝ තියාගෙන ඉන්නවා. තනි වෙන්න බයයි. අඩුතරමේ ඔබේ ගුරුවරයාටවත් ඔබ පිළිබඳව තීරණ ගන්න 100%ක්, ඒ කියන්නේ 100%ක්ම දෙන්න අවශ්‍ය නැහැ, බාර දෙන්න එපා. හරි අඩක් පමණක් ගුරුවරයාට පමණක් ඉඩ දුන්නට කමක් නැහැ. ඒ මොකද ගුරුවරයාට ඔබව තේරුම් අරගැනීමට ඉඩක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. ඔබට ගුරුවරයා තේරුම් ගැනීමටත් ඉඩක් තිබිය යුතුයි. නමුත් ඔබ ගැන බලාගන්න. ඔබ ඔබේ වගකීම 100%ට ගන්න. අනුන්ගේ වගකීම් නෙවෙයි. යම්කිසි කෙනෙක් අවදානම් තැනක අමාරුවෙන් වැඩක් කරමින් සිටිනවා ඔබ දුටුවොත් ඔබ ඔහුට උපකාර කිරීමට නොයන්න. මොකද ඒකෙන් සිදුවෙන්නේ උපකාරයක් නොවේ, බාධාවක් විතරයි. ඒ මොකද එහෙම කියන්නේ, ඒ කෙනාගේ වැඩේදී ඒ කරන වැඩේ අමාරුව තමයි ඒ වැඩේ. තේරෙනවද? මෙහෙම කිව්වොත් ඔබ යම් වැඩක් කරනකොට ඒ වැඩේ තියෙන අමාරුකම තමයි ඔබ කරන වැඩේ. ඒක නිසා ඔබ උපකාර කරන්න යාමෙන් වෙන්නේ අනුන්ගේ කරදර බලෙන් ගත්තා වෙනවා. අනික ඒ වැඩේ කරන කෙනාගේ ප්‍රතිශක්තිය වර්ධනයට බාධා කළා වෙනවා. එතකොට අමාරුවක් නැත්නම් වැඩක් කියලා එකක් නැහැ. වැඩක් නැත්නම් අමාරුවකුත් කියලා දෙයක්වත් නැහැ. ඒක නිසා ඔබ නිතර වැඩක් කරන්න පෙළඹෙන්න. ඒකත් ලේසි වැඩක් නෙවෙයි, දහදිය දමන වැඩක් කරන්න. එහෙම වුණොත් විතරයි ඔබේ ප්‍රතිශක්තිකරණ ඉවසීම වඩාත් වේගයෙන් ඉහළ යන්නේ. ඔබේ සාමාන්‍ය බුද්ධිය වර්ධනය වෙන්නේ. ඉතින් ඒක කරන්න කම්මැලි වෙලා බෑනේ. ඒක නිසා කියනවා, කම්මැලියාට නිවන් දකින්න බෑ කියලා. ඒක නිසා ඔබ භාවනා කරන්න එපා. ඒක මගේ උපදේශක්. වැඩිපුර සතිමත්ව වැඩක් කරන්න විශේෂයෙන් යෝගාවචරයාට ඒ ඔවදන වඩා වැදගත්. ගුරුවරයාගෙන් නොදන්නා දේ විතරක් අහගන්න. ඉන් එහාට ගුරුවරයාගෙන් ගුරුවරයෙකුගෙනුත් ඔබට ඔබ ගැන තීන්දුව තීරණ ගන්න අයිතියක් නැහැ. ගුරුවරයාවත් 100%ක්ම පිළිගන්න ඕනේ නැහැ. අර්ධ වශයෙන් පිළිගත්තාම ඇති. ඒ පිළිබඳව බුදුහිමියන් කාලාම සූත්‍රයේ පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා. ඉතින් 100%ක් නොපිළිගැනීම තුලම ඔබට ඉඩක් සැලසෙනවා තමන්ට තමන් පිළිබඳ විශ්වාසයට. ඉතින් සමහර වෙලාවට දෙමව්පියෝ වැරදි. සමහර වෙලාවට ගුරුවරුත් වැරදි. අන්න ඒ වෙලාවට ඔබට තීරණයක් ගැනීමටත් ඔබ වැරදි වෙලාවට ඒ අයට ඔබ ගැන තීරණයක් ගැනීමටත් ඉඩක් තබා ගත යුතු නිසා 100%ක් විශ්වාස නොකලට එතන කිසි වැරද්දක් නැහැ. තමන් පිළිබඳවත් එහෙමයි. තමන් පිළිබඳවත් 100%ක් විශ්වාස කරන්න එපා. මොකද එතෙන්දි තමන්ගේ ඒ වර්තමාන සැකයට තියෙනවනම් තමයි තමන්ට ඉදිරියට ගෙනියන්න තමන්ගේ වර්ධනය ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙන්නේ. නමුත් ගුරුවරයා සහ දෙමව්පියන්ට ඔබ වෙනුවෙන් වචනයක් කතා කිරීමට ඔබට අවවාදයක් දීමට ඉඩක් තබා ගත යුතුයි. එහෙම නොවුනොත් ඔබගේ ජීවිතය නොමගට යන්න ඉඩ තිබෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේත් මම කියන නිසාවත් පිළිගන්න එපා කියලා. ඇයි එහෙම කියන්නේ? එහෙම කියන්නේ තමන්ගේ සැකයට ඉඩ තියලා ගුරුතුමා පිළිබඳව ප්‍රත්‍යක්ෂයට ඉඩක් තියලයි එතන එහෙම කියන්නේ. වර්තමාන සැකයට ඉඩක් තියලයි එහෙම කියන්නේ. එතකොට අර සැකය මත පිහිටලා තමන් ප්‍රත්‍යක්ෂයට ගියාට පස්සේ ගුරුවරයා තේරුම් ගන්නත් පුළුවන්. ඇත්ත වශයෙන්ම එතෙන්දි වෙන්නේ ගුරුවරයා තේරුම් ගන්නවට වඩා ඔබව තේරුම් ගැනීමයි. ඒ ගැන දන්නා ගුරුවරයා අනුන්ගේ වගකීම් පටවගන්නෙත් නැහැ. ඒක නිසා ගුරුතුමා ගැන සැකය පොඩ්ඩක් තිබ්බට කමක් නැහැ. ඒක නිසා ඥානාරාම ස්වාමින් වහන්සේ ලියලා තියෙනවා විහාරාධිපති තනතුරක් පත් කිරීමක් මෙහි නැත. ඒ වගේම තමාගේ වැඩ කටයුතු තමන්ම කර ගැනීම යෝගාවචරයාට සුදුසුය. ඉතින් ප්‍රත්‍යක්ෂයක් නැතිව විශ්වාස කිරීම තමයි ලෝකයේ ලොකුම මෝඩකම, ලොකුම අවිද්‍යාව, ලොකුම මුලාව. ඉතින් ප්‍රත්‍යක්ෂයට ගියාට පස්සේ මෙතෙක්කල් විශ්වාස කරපු හැමදේම බොරුවක් වෙනවා. ඉතින් ඇඩ්වර්ටයිස් වලින්, නිවුස් වලින් මිනිස්සුන්ගේ ඔළුවලට දමන ඒවා මිනිස්සු පිළිගන්නේ ප්‍රත්‍යක්ෂ කරලාද? නෑනේ. ඉතින් එතෙක් කොච්චරක් අද ප්‍රශ්න මතුවලා තියෙනවද? එතෙක් කෙනෙක් කියනවට ඔහේ විශ්වාස කිරීම නිසා තමයි, ප්‍රත්‍යක්ෂය නැති නිසා තමයි අද ලෝකයේ ප්‍රශ්න වැඩි වෙලා තියෙන්නේ. ඉතින් අද කාලේ මේ තාක්ෂණයේ දීනු යුගයේ ඉන්න පිරිස් දිහා දැක්කම හරියට ලිපක් අවුල ගන්න දන්නේ නැහැ. හරියට රෙද්දක් ඇඳ ගන්න දන්නේ නැහැ. සෝදන්න තේරෙන්නේ නැහැ. උදැල්ලක් අල්ලලා වැඩක් කරන්න බෑ. ගොයම් ටිකක් කපා ගන්න බෑ. හැමෝම මැෂින් එකට බාර දීලා. හැමදේම මැෂින් එකට බාර දීලා. එහෙම වුණාම වෙන්නේ මොකද්ද? මැෂින් ටික නිවන් යනවා. ඒ වගේන් වැඩගත් අය අපායේ යනවා. ඔන්න தත්වය. නමුත් මැෂින් කෙසේ වෙතත් අපි හැමෝම උපතින්ම නිවෙනේ ඉන්නේ. ඒත් ඒක දන්නේ නැත්නම් වැඩක් නැහැ. අපිට ඒක දැනගන්න බැරි අපේ වගකීම්, අපේ වැඩ මැෂින් වලට බාර දීපු නිසා, තමන්ගේ වැඩ අනුන්ට බාර දුන්නු නිසා දුක අවබෝධයට ඉඩක් නැහැ. ඒක වැහිලා පයින් ගමනක් යන්නේ නැහැ. දහදිය දමන වැඩක් කරන්නේ නැහැ. ඒක නිසා ආතතිය වැඩි වෙලා, ලෙඩත් වැඩි වෙලා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ නම් දීනුව තුලවත්, පරදේශක්කාරයින්ගේ තාක්ෂණයේ තුලවත් නෙවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ දීනුව කියලා අල්ලා බදාගෙන තිබෙන්නේ දුකක්මයි කියලා අවබෝධයක් නැතිකම. ඒක නිසා තව තව දුකටම ආවඩනවා. ඉතින් අතීත ලාංකේය ජනතාව ගැන සැලකීමේදී ඔය අභියෝග ජයගැනීමේ ශක්තිය, සාමාන්‍ය බුද්ධිය, පාර්ශ්වත්ව ලක්ෂණ ඒ අයගේ ජීවන රටාව තුළම මුල් බැසගෙන තිබ්බ බවක් පේනවා. ඒ දේවල් විනාශ කරගත්තේ අපේම උන්දලාගේ නොසැලකිලිමත් කම් නිසා. සහ සුපෝපභෝගීත්වයට යටවෙලා පරදේශක්කාරයින්ගේ සදාචාරයට දිවදික් කරගත්තු නිසයි. ඉතින් ඒ දේවල් අද වෙනකොට කොච්චරක් මුල් බැසගෙන තියෙනවාද කීවොත්, බුදුරජාණන් වහන්සේට පෙනුනේ අනාගත බුද්ධ ශාසනයට හොඳම තැන ලංකාව බවයි. නමුත් කනගාටුව නම් බුදුරජාණන් වහන්සේගේ එදා ඒ දැකපු දැක්ම පවා පරාජයට පත් වෙලා තියෙන ගතියක් අද සමාජය තුලින් පේනවා. මිනිසුන්ගේ ජීවන රටාව තුලින් පේනවා. ඒ තරමට තාක්ෂණයේ දීනු වෙලා මිනිස්සු කම්මැලි වුණා. අතපය වෙහෙසලා වැඩක් කරගන්න මැලි වුණා. ඒක උනේ බටහිරේට ලාංකිකයා ගැති වෙච්ච නිසයි. සංචාරක ව්‍යාපාරය දීනු කරපු නිසයි. බුද්ධ වචනයට පිටුපාපු නිසයි. අතීත මිනිසුන්ගේ ජීවන රටාව කොච්චරක් ධර්මයට සමීපද කියනවා නම්, එදා මිනිසුන් මහ පොළව ගහකොළත් එක්ක හරකබාන සතාසිවිපාවුන් එක්ක එකට ජීවත් වුණා. ලාංකේය අභිමානය බුද්ධ රාජ්‍යයක තෙද සුරකිමින් ගමයි පන්සලා වැවයි දාගබයි කියලා පරිසරයත් සමග එකට බැඳුන ජීවන රටාවක් පවත්වපු නිසා බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය වැළඳගත්ත බවක් පේනවා. මේ ධර්මයට සමීපව ජීවත් වුණ බවක් පේනවා. අද ළමයෙකුට ගහකට බඩගාන්න ඉඩක් දෙන්නේ නැහැ. පිහියක් අල්ලලා වැඩක් කරගන්න දෙන්නේ නැහැ. මඩ ටිකක් පාගලා සෙල්ලම් කරන්න දෙන්නේ නැහැ. ගලක මුලක කකුල හැපෙන්න ක්‍රමයක් නැහැ දීනුව නිසා. ඉතින් ලෙඩ්ඩු ගොඩක් තමයි අන්තිමට බිහි වෙන්නේ. නමුත් ඒ විනාශකාරී තත්ත්වයේ තිබෙද්දිත් තාම පරදේශක්කාරයින්ගේ සිරිත් ගති සිත් තුළට කාවැදිලා නැති අතීත මිනිසුන්ගේ අතීත මිනිසුන් තුළ තිබිච්ච ගති පරිසරයත් එක්ක එකට ජීවත් වෙන පිරිසකුත් තවම නැතුවම නොවෙයි. ඉතින් අපිට සිතෙනවා සතිය වගේ දෙයක් සංනිවේදනයේදී එවැනි ජීවන රටාවකට හුරු වෙලා ඉන්න පිරිසකට ලැබුණොත් වැඩිකල් නොගොස් ඒ අය පිටපොට බේරගන්න දක්ෂ වේවිය කියලා. මොකද ඒ අය ඉන්නේ මොළය විනාශ නොවූ අධ්‍යාපන රටාවක නිසා, ධර්මයට සමීප ජීවන රටාවක නිසා. ඉතින් නව අධ්‍යාපන රටාව තමයි මිනිසුන්ගේ මොළ ධාතුව කක්ක ගොඩක් කළේ. ඒක ඇත්තටම සාපයක්. හොඳ කරන්න බැරි පිළිකාවක් බවට පත් වෙලා. හැබැයි ඒක එක අතකින් බැලුවාම ඒක තිබුණාය කියලා ප්‍රශ්නයකුත් නැහැ. හොඳ කරන්න පුළුවන්. හැබැයි ටිකක් අමාරුයි. ඒක නිසා මම මේ වගේ සින්දුවක් පුංචි කොටසක් සින්දුවක පුංචි කොටසක් මතක් කරන්න කැමති. කමනද සොන්න කොලොන් තොටින් නැව නැග්ගා අපි රටේ මනුස්සකම කොලොන් තොටට ගොඩ බැස්සේ අමනකමයි ඒ වෙනුවට අමනකමයි ඒ වෙනුවට එච්චර සොන්න
මේ ඉන්නවා කියන්න පුළුවන් එකන එක. ඒ ටිකට මං කියන්නේ ඇත්තටම ඕකට පෙළඹෙන ආධුනික මනස විතරයි ආශ්චර්යය තියෙන. ඔතෙන් ගියාට පස්සේ ගොඩාක් දැනුම එනවා. ওই දැනුමට මුලක් මැදක් අගක් නැහැ. ඕක හැම කෙනාගේ ආධුනිකම ඕකට පෙළඹීමක් තියෙනවානේ. ඔය ගතියට හිතන්න මේ ඔළුව උස්සලා බලන්න. ඉතින් මේ බිගිනර්ස් මයින්ඩ් එක තමයි වැදගත් වෙන්නේ. ඒතකොට හිතන්න ඕනේ මම මේ අධ්‍යාපන ක්‍රමෙන් ඇවිල්ලා මේ වගේ දෙමාපියන ජාතක වෙලා මේ සංකර ලෝකෙ ඉපදිලා මම කොහොමද මං දන්නේ ගැලවුණයි කියලා නෙවෙයි මං කියන්නේ. නහය පොඩ උස ගන්න පුළුවන් මට්ටමට එන්නේ මොකද්ද මට උනේ කියලා බැලුවොත් අහම්බයක්. කවදාහකවත් ක්‍රමික අධ්‍යාපනිකෙන් නෙවෙයි. දන්න කෙනෙක්ගෙන් නෙවෙයි. දන්න තැනකින් නෙවෙයි. දන්න ප්‍රමාණයෙන් වෙලා තියෙන්නේ. ඉතින් ඒකේ බුදුරජාන් වහන්සේ පෙන්නන්නේ අන්න එකට පෙළඹෙන තැන හැරවුම් ලක්ෂය තමයි වැදගත්. ඉතින් ඒකට ටීචින් ටෙක්නික්ස් නැහැ. මේ වැඩේ කරන යාළුවා ඉඳපු ගා එක්කෙනෙකුට ඒක පාට ස්පාක් වෙනවා. ඒ අර හැරෙන ලක්ෂය හැරුණාට පස්සේ ඔය ටික ඔය එක විශ්ව සාහිත්‍යයක් උතන් තියෙන. ඕකට කියන්නේ කොස්මික් ලයිබ්‍රරි කියලා. දැනුමේ සීමාවක් නැහැ. එතකොට ලෝකෙ පේන්නේ ඔය පැත්තට. නමුත් ඊට ඉස්සෙල්ලා අපි අනිත් පැත්තට බලපු යෝගියක් තිබ්බනේ. අපි ළඟ තිබුණානේ මොඩ යෝගියක් තිබුණානේ දන්නේ නැති යෝගියක්. අන්න ඒකේ වටිනාකමක් තියෙනවා. ඒකේ ඉඳලා මේකට හැරෙන තැන දේව නිර්මාණවාද වල නැහැ. ඒ කෙලිම දිව්‍යඥාන්සි කරා. බුදුරජාණන්සේ මිනිසෙක් වශයෙන් ඉපදිලා ගෑණියක් එක්ක ඉඳලා දරුවෙක් හම්බ වෙලා යුරජකම කරලා තකතිරු කණ්ඩික අවුරුදු 6ක් කරලා ඒ ඔක්කොමත් එක්ක මතු වෙනකොට ජාතක කතාවලයි සිද්ධාර්ථ කුමාරයයි දුෂ්කරක්‍රියාවල මොකද්ද ඇත්තක් තියෙනකේ මනුස්ස ගඳ තියෙනවා. මේ නිකන් අහසෙන් ඇවිල්ලා ඩොක් ගාලා පහළ වෙච්ච එකක් නෙමෙයි. අපි බලාපොරොත්තු වෙන්නේ නිවන එහෙමයි කියලා. එහෙම එකක් නැහැ. ඒ නිසා බිගිනර්ස් මයින්ඩ් කියන එක සුසුකි තේරවාදයෙන් අරගෙන පෙන්නවා. තේරවාදී අනුපූර්ව ක්‍රමයක් තියෙන කක්කාවේ ඉන්න එක තමයි වතිනම දේ. නෙළුම මඩේ පිපුණට වතුරෙන් උඩට තාම ඕජාව ගන්නෙ මඩේ. ඒ නිසා මිනිස්සෙක් බුද්ධ ජාන්සියේ මනුස්සකම මම දෙවියෙක් නෙමෙයි ගාන්ධාරවෙක් නෙමෙයි මිනිස්සෙක් කියලා කියන එක ඒකයි තාම වැදගත්. ඒක නිසා අපිට ඕන කරලා තියෙන්නේ ඔතන ද්වේෂයක් තියෙන. මේ අධ්‍යාපන ක්‍රමය හොඳ නැහැ, පරිපාලන ක්‍රමය හොඳ නැහැ, දැනුම හොඳ නැහැ කියලා. නමුත් මේකට හැරෙන්න පුළුවන්නේ ඔය ලිපියේ බාර ගන්නවනේ ඕන වෙලාවක තාම කරන්න පුළුවන් කියලා. අන්නේ හැරවුන් ලක්ෂයට තට්ටු කරන්න පුළුවන් නම් ඒක බහුවචනින් කරන්න බෑ. එක්කෙනෙකුට වුණොත් අනිත් එක්කෙනාට වෙන්නේ නැහැ. පොදු බණ කියලා වෙන්නේ නැහැ. ඉතින් පොදු බණ කියනකොට එක එකට වදිනවා. ඌ අරගෙන යනවා. ඒ නිසා ඒ මනුස්සයාට සද්ධාව ඇති වෙන්න දුකක්ම තමයි ඉන්න ඕන. හොඳටම දුක් වෙච්ච මනුස්සයාට අපි ගත්තොත් කුඩු ගහපු අයට ඒ මිනිස්සු හැරවුන් ලක්ෂය කොතනද කියන්නේ දන්නේ නැහැ. හැරුණාට පස්සේ ඒ බැල්මඩල ගියාට පස්සේ කියන හොඳම ටික ඉන්නේ සංස කුඩු මධ්‍යස්ථාන වල සහ හිරගෙවල් වල. හොඳට හතර යම් පුරුෂයෝ දැනුම උපරිමයි කිසි ලෙඩක් නැහැ. අනිත් එළියේ ඉන්න ඔක්කොම ලෙඩු. උන් ඉන්නේ ස්පිතාලේ පොලේ. අරුන්ට ලෙඩක් නැහැ. බඩු එහෙ. ඒ මේ සමාජයේ කියන උන් ඉන්න බෑ කියලා සමාජය. උන් හිර කරන්න ඕන, උන් බහිර ගෙදර දාන්න ඕන, මේ කඳවුරේ දාන්න ඕන කියලා උන් ඒට වෙලා ඉඳගෙන කියනවා බඩු ෂුවර් මෙහෙ. ඒක නිසා ඒ එක්කෙනෙක්වත් බුදුදහමේ අතහැරියේ නැහැ. මෙතන මම මේ කියන්න දෙන පොයින්ට් එක ඔතන මේ අභිවෘද්ධියේ පරිණාමයේ දෙවෙනි අවස්ථාවක ඔය කතා කරන්නේ. තේරුම් ගත්තට පස්සේ අපි තේරුම් ගත්තේ තැන්නේ නැති තැන ඉඳලා තේරුම් ගන්න තැනට වෙන හැරවුම් ලක්ෂය තමයි බිගිනර්ස් මයින්ඩ් කියන්නේ. ඒකට කියන්නේ ආධිකම්මික විපස්සකයයි කියලා. හරිම සුන්දරයි. ඒක හරියට පොඩි ළමෙක් බහ තෝරන වෙලාව වගේ. ඔය කියන්නේ දෙවෙනි භාෂාව ඉගෙන ගන්න තැන. මම කියන්නේ තමන්ගේ මව් භාෂාවට බහ තෝරනකොට කිසිම වැරද්දක් නැහැ නේ. හැම එකක්ම හුරදලයක් නේ. අදිට පොඩි දඩුවෙක් ඔලිම්පික් තුරේ කෙනෙමෙයි. හරහා වැටලා ඉඳලා නැගිටින්න ඉගෙන ගන්න එක. ඒක හරීම సౌందర్యාත්මකයි. ඒක හරීම මේ නිකන් ඉබේ සිදු වෙන දෙයක්. මේක કૃතිමයි. මෙතන ගියාට පස්සේ මේ ලෝකෙ මේ තරම් නරකට යොමු කරලා තිනේ ද අකුරටි නන්ද ස්වාමීන් වහන්සේ කියනවා දෙවියෙක් මිනිස්සුත් එක්ක තරහ වුණා. තරහ වෙලා හිතුවලු මුන්ට දෙන්න ඕනේ ගොඩ එන්න බැරි එකක් කියලා කල්පනා කරලු. කල්පනා කරලා 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 සත්‍ය අරගෙන හංගන්න තරක් කෙවවලු. මිනිස්සුන්ට හිතේ හැංගුවලු. මොකද මිනිස්සු කාදා හිත දිහා බලන්නේ නැද? ඒ නිසා මිනිස්සු පිට බල බල ඉන්න තාක්කල් සත්‍ය ලැබෙන්නේ නැහැ. ඒක තියෙන හිතේ මට කියන්නේ නේද හිතෙත් නෙවෙයි නහයට තියෙන කිය. නහයට බලන්නෙම නැහැ නේ අපි. තීසන් උනම් නහයින් බලන්න. මිනිස්සු ඇස් දෙක බලන්න. ඌට නහය පේන්නේ නැහැ. ඉතින් ඇහුවලු එන මොකටද නහය මැව්වේ කියලා. දෙයන මොන ඒ කණ්ණාඩි දාන්න ඕනේ නේද? කණ්ණාඩි ගිටවන්න දන්නේ නැහැ නහය නැත්නම්. කණ්ණාඩි මා නම තමයි නහය තියෙන්නේ වැඩ නැහැ. තීසනාගේ නැහැ. තීසනාගේ ඉවෙන් තමයි කටයුතු කරන්නේ. ඉතින් ඒක අර ඒකට ඒ පෙළඹෙන ගතියට මානසිකාරය කියලා කියනවා. විතක්කේ කියලා කියනවා. මේ චේතනාව කියන චෛතසික තුනක් බලපානවා. අපේ තියෙන 1000ක් දීපුවහම ඒ 1000ක් ලක්ෂයක් අමතක කරලා අවශ්‍ය දෙයට හිත මෙහෙවීමේ චෛතසික තුනයි තියෙන්නේ. විතක්ක, මානසිකාර සහ චේතනා. ඉතින් ඒ විතක්කය වැඩිය මානසිකාරය බලවත්, මානසිකාරට වැඩිය චේතනාව බලවත්. චේතනා ස්පර්ශයට ඉස්සෙල්ලා සිද්ධ වෙනවා කියලා සාරිපුත්‍ර සංසී කියනවා. යමක් අපිට මුණ ගැහින්න ඉස්සෙල්ලා චේතනානු රූපුවයි යමක් අත ගන්න කියලා. චේතනා, වේදනා, සංඥා, පස්ස, මනසිකාර. එතකොට ස්පර්ශයේ වෙන්නේ ඉස්සෙල්ලා අපේ චේතනාවල අපි ගිනියල තැනට ගිනියලා ඉවරයි. අභිධර්මයේ මේ මදුපිණ්ඩික සූත්‍රයේ තියෙන පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියලා. ඒවට කියන්නේ මේ සබ්බචිත්ත සාධාරණ නැත්නම් පස පංචමක ධර්ම කියලා. ඉතින් ඥානන්ද සංග්‍රහ මේ පස පස්තර දාලා තමයි සාරිපුත්තු සාංශය කතා කරේ. අටුවාචාන් වහන්සේ පස ඉස්සරහට දාලා තමයි කතා කරන්නේ කියලා. ඉතින් ගෝකල් නැගම මට ඒක තේරුනේ නෑ. එතකොට අපි මේ මේ තැනකට මෙහෙ වෙන්නේ සත්‍ය තියෙන දිහාට හෝ බුදුහාමරන්ට හෝ මෙහෙ වෙන්නේ චේතනාවගේ නෑ. ඒ චේතනාව කවදද මුල් බැහැගත්තේ? අපි හරි ගුරුවරයා ගාවට යන්න, හරි කමඨාන තෝරගන්න, අපි වාහන මධ්‍යස්ථානට යන්න ඕනතර වාහන මධ්‍යස්ථාන තියෙනවා, ගුරුවරු ඉන්නවා. ඒක තෝරන්නේ ඥානාන්විතවද නැත්නම් කල්ැතුව බබා ලබාවපන් හැටියට බබා හම්බෙන්නත් කියලා බැලුවොත් ඒක එහෙම හිතාගන්න බෑ කියලා රිචඩ් ඩේවිඩ්සන් කියනවා. ඒකට රිසර්ච් එකක් ඩිසයින් කරන්න බෑ. මෙච්චර සතිය නොමිලේ දෙද්දි කොච්චර පුංචක්ද ඒක වගේ කරන්නේ. ඒකට පෙළඹෙන්නේ. පෙළඹුණාට පස්සේ ඉතින් මෙතෙන් යනවා කියන එක ඒක හරි ආශ්චර්යයක් නැහැ. උදේ යන්න ඕනේ සතිය තියෙනවා, උදේ යන්න ඕනේ. ඔය හැබැයි සෙකන්ඩරි නොලෙජ් එක. ෆස්ට් එක තමයි මේ සතියට නැඹුරු වෙන එක. සත්‍යයට නැඹුරු වෙන එක, ගුරුවරයාට නැඹුරු වෙන එක, මේ කර්මස්ථානට නැඹුරු වෙන එක, ඒක තීරණාත්මකයි. ඒක 100%ක්ම අහම්බයක් නිසා කියලා ඉලෙක්ට්‍රික් කියලා කියනවා. ඒක අහම්බයක්. ඉතින් ඒ නිසා අපිට භාවනා බණක් උගන්වලා හෝ භාවනා කියලා දෙලා ඔක්කොම අල්ලයි කියලා හිතන්න බෑ. අල්ල ගත්තට පස්සේ ඒකත් මගේ නෙමෙයි. ඒකත් පොට්ටේට වෙච්ච වැඩක්. ඒක මම මෙහෙම කියන්නම්. ඒක මත ගොඩනගපු දෙයක් තමයි අද්වෛත වේදාන්තය. කියන්නේ තමන් උගන්වන දේ හරගිය ගෝලයෙන් මත උද්දාමයටපත් වෙච්ච ගුරුන්ගේ પરම්පරාවේ කතාවක් තමයි අද්වෛත වේදාන්තය තියෙන. අහු වෙනවා කියන්නේ ගලවන්න බෑ. ඒ ගෝලියත් අහු වෙලා තියෙන්නේ අද්දගලා නෙමෙයි. ගුරුනාංශය කියන ක්‍රමයට අහු වෙලා ගෝලයා කියනවා ඊට වැඩිය. කිව්වට පස්සේ ගුරුනාංශය හිතන යකෝ මූ දැන් පොරක් තමයි කියලා ගුරුනාංශයේ ගෝලේ සයිකෝපැත්තෙන් කෝ සයිකෝපැත් වෙනවා. ටීම් හැදෙනවා. දෙන්නම භාවනා තායනවා, සීලෙත් කැඩෙනවා, කොහේ යනවද දන්නේ නැහැ. ඉතින් ඒක හරි අමාරුයි. මම ඊයේ ඩවුන්ලෝඩ් කරගත්ත එකක් කියවන්න ගිය අද්වෛත වේදාන්තය සහ බුදුරජාණන් වහන්සේගේ තියෙන මේ අනිදසන විඥාණය අල්ලන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ දක්ෂකම තමයි ආධුනික මනසට තැන දෙන්නේ. අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ අටිපදා. උඩ පැත්තේ තියෙන ওই විශිෂ්ට ඥාණය ඕන තරම් ගන්න පුළුවන් කිසිසේත්ම භාවනාවකින් තොරව. ওই ටික සාමාන්‍ය පොත්වල තියෙනවා. විතික මා ඉස්සල්ලාම කියවේ third wave කියන පොතේ fridge of kapragi first ඉස්සල්ලාම කියවා tau physics මට උඩු මම නිවන් දැක්කා වගේ මට හිතුවා. ඊට පස්සේ දෙවෙනි පොතේ ඊට වැඩි ලොකු එකක් මේ අද තියෙන වෛද්‍ය විද්‍යාව ගැන අවුරුදු 30කට ඉස්සෙල්ලා මිනිහා ලියලා තියෙනවා. ඒක ලිකන කිසි කෙනෙක් මට විරුද්ධ වෙලා නැහැ කියලා. බලනකොට මට තේරෙන ඊට පස්සේ මට වෙස්ටර්න්ස්ලා කියවා පිස්සු ස්වාමීන් වහන්සේ උන්ට සිල්වත් නැහැ. උන් මේ කල්පනා කරලා ලේච්ච මංගෝ මට මොකෝ ඒක. මට මේ දැනුම දෙන්නේ මේ තියෙන හැබැයි ඒකට පෙළඹෙන හැටි, ඒකට එළඹෙන හැටි, ඒකට 1 2 3 නිසරගදත්ත මහරජ් කියනකොට I am that පොත් සීරිස් එකම තියෙන අපි ගන්න. අන්තිම එක තමයි පොයින්ටර්ස් කියන එක. පුදුම තාලෙට තේරෙනවා මේ දැනුම. හැබැයි මම ඉන්නේ කක්ක ගොඩක. හැබැයි දැනුම තියෙනවා. බුදුජානන්සේ කියන්නේ මේ කක්ක ගොඩේ ඉඳලා මේ දැනුමට මාරු වෙන ආධුනික මනස. මේ කිසිවක් නොදන්න තැන ඉඳලා හරිදී හරි හැටියට දන්නකම වැරදි වැරදි හැටියට දන්න එකට සත්‍ය සත්‍ය වශයෙන් දන්න එක අසත්‍ය අසත්‍ය වශයෙන් දන්න එක දන්නව නම් ඊටු ටික පිළිබඳව එච්චර අමාරු නෑ. ඒක නිකන් කම්පියුටර් එකට USB එකක් ගන්න සයිස් ඕනේ දැනුමක් තියෙනවා. අපි තීරමේ නොම ගැන මිනිසයා හැරවුම් ලක්ෂේ ආධුනික මනස නැත්නම් අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා. ඒක ටිකක් අදාසලින් ශිර්ති හක් විතර පේන්න තියෙනවා. කටුකුරුන් දිසාංශික නිවනේ නිවීම පුදුම දැනුව සම්භාරයක් තියෙනවා. ඒක නම් එච්චරමත් වෙන දෙයක් නැහැ. මේක අනුපූර්ව ක්‍රමයට කරන හැටියක් උන්වහන්සේ කියලා දෙනවා. කියන්නේ ඩවුන් ටු අර්ත් කියලා කියන්නේ. අන්නේ ඒක තමයි අපි කරුණාවෙන් කියලා දෙන්න ඕනේ. කොච්චර වැරදුනත් යාර කියන්නේ තියෙනවා. කොයි වෙලාවක හෝ හැරමු ලක්ෂය එන්නේ තියෙනවා. අපි කියනවා. එතකොට සීපත් කරගන්නවා මගේ හැරමු ලක්ෂයට මඩ උතව් කරපු කෙනා කවදාකවත් ඩෙස්ටයින් කෙනෙක් නෙවෙයි. අහම්බෙට හම්බෙච්ච කෙනෙක්. ප්‍රී ඩෙස්ටයින් නෑ. අහම්බෙන් වෙලා තියෙන ඉතින් ඒක අපි අනික් කාට දෙන එක ඒ නිසා බුද්ධාම කියලා හර පද්ධතියක් නැහැ. වැදගත්ම දේ තමයි දන්නේ නැති කෙනාට කියලා දෙන එක. ඒක නොකිය ඉන්න බෑ. ඒක මේ පින් කරන්න ගන්න එක නෙවෙයි. බඩදරු අම්ම කෙනෙක් ප්‍රසූත නොකර ඉන්න බෑනේ. ඒ ප්‍රසූත කරනවා ඉතින් විලිරුදාවක් එනවා. ඒකටම කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා මේක භයානක ඇබ්බැහියක් කියලා මම කියනවා. එක්කෙනෙකුට මේක හැදුනොත් උවිතින් අනික් කාට බඳුරෙන් බඳුරට ගිනි චේතිය ගිනි චේතිය ඇවිදින හනුමගේ ලිගෙට ගිනි චිබ්බාවේ ඌටේ කිසිම ත්‍රිල් එකක් නැහැ. ධනවට කරන්නේ ධනවට පොල්ලතු වහලේ මහල්ල පැන පැන යනවා. යන යන දන්න වලිගේ වදිනවා ගිනි ගන්නවා. රජුරෝ හිතුවේ හනුවට දඬුවම් කරන්න. හනුම ධනවට වහලෙන් වහලට පැනපුවා මුළු රාජධානියම ඉවරයි. ඉතින් සමේ බිග්ිනර්ස් මයින්ඩ් කියන එක ආධුනික මනස. ඉතින් ඒ කොන්ෆරන්ස් එකට ගියාම එහෙම නැත්තම් ඒ කටයුතු කරනකොට කොච්චර දුරට මේ මට මෙහෙමයි වුනේ මෙහෙමයි මෙහෙමයි කියලා කිව්වොත් මිනිසුන්ට තේරෙනවා. එදා ඒ මෙඩිකල් ෆැකල්ටි එකේදී අකුරටි ස්වාමීන් වහන්සේ කියන ලොකු භාවනාකාරයෙක් නෙවෙයිනේ. හැබැයි කිව්වේ මට වෙච්ච දේ. ඊට පස්සේ මනෝරිත විල කිව්වේ මේ භාවන මේ ડોක්ටර් කෙනෙක් වෙනකොට කොහොම තමන්ගේ චරිතය හැදෙන්නේ කොහොමද ලෙඩාව තේරුම් ගන්නේ කොහොම සතිය හැදෙන්නේ ওই වෛද්‍ය සාහිත්‍යය ඇතුළේම තියෙනවා. ඒකයි මේ මෙතන මේ සතිපාසලේ උගන්වන්නේ ඕගොල්ලෝ නලාව කරේ දාගෙන මිනිසුන්ගේ සල්ලි ගන්න එක නෙවෙයි. ඒකේ තියෙන අතුරුපලයක් කියලා සම්බන්ධ කරනවා මේ වර්තමාන මොහොතට සම්බන්ධ කරන නිසා මේ රචනයේ තව ලස්සන වෙනවා. මම කොහොමද මේක තේරුම් ගත්තේ? නැත්නම් මම මේ කරගෙන යන නිසා තව කෙනෙක් මේක තේරුම් ගත්තේ කොහොමද කියලා අර මනුස්සකම ඒකේ අර නෙළුම තාම තියෙන්නේ මඩේ කියලා කියනවා. නෙළුම් වල කඩලා පූජා කරලා පස්සේ මොනද නෙළුම් මානෙල් මඩේ පිපිලා සිටු දේවින්ගේ ගෙලේ පළඳා. එතකොට සිටු දේවිත් ඉවරයි නෙළුමත් ඉවරයි කක්ක ගොඩයි. නෙළුම තිබුණා මඩේ හරිම ලක්ෂණයි පක්ෂියාවා. හරිම ලක්ෂණයි. අර මඩත් එක්ක සම්බන්ධය තමයි මේකේ තියෙන මේකයි බුදුජානක කියන්නේ මම දුෂ්කර ක්‍රියා කරා මම මගේ අසුචි කෑවා මම මගේ මූත්‍රා බිව්වා බඩ අත ගන්නට පිටකොන් දාම්බුනේ ඔන්න පොතේ තියෙන පුළුවන් නම් කියවපන් බැන්නම් කියවපන් අපි ඔය කියන විදිහට කකුල් දෙක හොදන්නත් ඕනේ කකුලේ දූවිලත් ගෑ වෙනදි කතාවක් නැහැ අසුචි තියෙනකම්ම අන්ති වෙනකම් වැළඳුවා මූත්‍රා තියෙනකම් සේරම මම බිව්වා ශරීරේ හැල්ලටයක් බඩ දිගේ නහලගිරිය අනත් තේරෙන තරමට දුෂ්කර ක්‍රියා කරලා තියෙනවා එතකොට තේිනවනේ මේකේ දේවනිකාය කණම්බන මොකුත් නැහැ මනුස්ස ගතිය. අනික දේව කතාවල වල ආරම්භය බලන්න මොන්න තරම් ෆැබ්‍රිකේෂන් එකක්ද කියලා. දෙයනන්සේ හටගත්ත හැටි. මෙමෙ නැත්නම් ආරම්භේ තන්නේ කරගෙත්තම. ඒක කියවන්න ආසනම් දැකලා නැත්නම් ওই මහායාන පොත්වල ආරම්භය කියවන්න. ඒගොල්ලෝ ওই ලෝක නිර්මාණවාදී වගේ නිර්මාණයක් කරලා තිනවා. ඕගොල්ලෝ දැකලා තිනවා දන්නේ අර ත්‍රිපිටක භික්ෂුවයි හනුමා කියන මනුස්සයා එක ටෙලිවිෂන් සීරීස් එකක් තිබ්බේ. අපි යන කාලේ බ්ලැක් ඇන්ඩ් වයිට් තිබුණේ ඒ භික්ෂුව ත්‍රිපිටක ඒකේ ඉන්න ඌරෙක් වගේ මිනිසෙක් හැම හැකියාවක් තියෙන හනුම වගේ මිනිසෙක් ඉන්න ඌට අහසින් යන්න පුළුවන් ඒක හට ගන්න හැටි පේනවා අහස ඈ මංකි නේ මංකි කින් නෙවෙයි ඒක හට ගන්න ඔව් නෑ ඒක අහස පුපුරනවා ඒක පාට පැලිලා යනවා අහස ඊට පස්සේ මොකද්දෝ පිටරක එක පෙරලෙනවා පෙරලා ගිහිල්ලා එහෙන කන්දක් පාවුලේ ගිහිල්ලා ගල කැපිලා බංගාලා පුපුරනවා පුපුරනකොට ඔන්න මංකි බෑන් එනවා එළියට ඔච්චරමයි පුරාණ කතාවක් තියෙන අපේ අම්මලා නිදා ගන්නකොට කියපු කතන්දරයක් තියෙනවා සරුවච්චන් වහන්සේම නෙවෙයි අම්මගේ කුසින් ඉපදිලා තියෙනවා සුද්ධෝදන රජුරුවන් තමයි තාත්තා සුද්ධ දේව සරුවච්චන් වහන්සේලා දරුවෙක් හම්බෙලා තිනවා රාහුල කියලා ඒක ඔක්කොම වෙච්ච සිද්ධි ඉතිහාසගතයි වෙන කිසිම ආගමික නායකෙක් ආකියොලොජිකලි ප්‍රූව් කරලා නැහැ අසවල් තැන ඉපදුනායි කියලා. නැෂනල් ජියෝග්‍රෆි දිගටම කරනවා කොහෙද ඒබ්‍රාම් හිටියේ කොහෙද යෙරුසලම තියෙන්නේ කොහෙද මැකා තියෙන්නේ. ඒක සීරම පැටලිලා තියෙනවා. හරියට කියනවනේ බුද්ධ ආගමේ වියත කියන එක කවුරක්වත් දන්නේ නැහැ. නීල කහපණේ කියන එක කවුරක්වත් දන්නේ නැහැ. ඒ මූලික මෙෂර්මන්ට්ස් එකක්වත් නැතුව විනයක් උගන්වනවා අපට. කොහේ හරි මේක අතනෝගෙදි ඇවිලා බුදුරජාණන්ගේ මේ මොකද්ද සුගත චීවර ප්‍රමාණ සුගත විදත්ති ඒව ඔක්කොම අලුත් අර්ථකථන දෙන්න පටන් ගන්න තියෙනවා. ඒවට කියන්නේ ෂැඩෝ වැලියු කියලා. ඩොලර් එකට ෂැඩෝ මීනින්ග් එකක් වෙනවා අපිට. ඒක වෙනස් වෙනවා. අපි තීන්දු කරනවා ඩොලර් එක මෙච්චරයි කියලා. ඒක වෙනම කතාවක්. ස්වභාවිකව තියෙන ඉල්ලුම සමේව තීන්දු කරන්න බෑ. ඉතින් ඒක අනිත් ආගම්වල 100%ක්ම තියෙන්නේ අර දේව මේ ලෝක ආරම්භ කතා. බයිබලයේ තියෙනවා පළවෙනි දවස් තුනේ දෙවෙනාංශේ මවලා සූර්යයා තා ඉරහඳ මවලා නැහැ. තුන්වෙනි දවස් තමයි ඉරහඳ මවලා. ඒකට අහනකො ඉරහඳ නැත්තම් දවස් තුනයි කියලා කියන්නේ කොහොමද? කාල වරෙන්කෝ. ගේ බරුවා කියනකොට සාමාන්‍ය විනාඩි 5ක් 10ක් රඳන්න කියන්න එපා. නැද්ද? මං අහන්නේ. ඉති කියනවා ඇප්ලිකේෂන්. ඒකට හේතුව අර අයනු නැහැ. ඒකට හොඳම පොත මේ බිගිනර්ස් මයින්ඩ් Zen Mind කියලා බලන්න මේක තාම සිංහලට දාලා නැහැ සුසුකිගේ එයා පෙළ තියෙන තේරවාදී ලස්සන මොකද තාම තියෙන පොළවේ තාම නෙළුම නෙළලා නැහැ තාම තියෙන මඩවගුරේ ඉතින් ඕන කෙනෙකුට බලන්න පුළුවන් මේක මේ මහා ජාති කතා කරන්නේ කොහෙන්ද ලැබිද අපේ අම්මත් ගෑණියක් ඒ දාඩිය ගඳ ගන්නවා ඒ ගතිය තියෙනවා නම් ඒ කිසිම නැහැ. මිතුන් කට්ටි හිතනවා ධර්ම වෙච්චාම ලෝකෙන් එහා පැත්තට යන්න ඕනේ. ඒ ලෝකෝත්තරයි දෙයියෝ දුන්න මංකාවා කියලා. මේකේම ගන්නෑ. ඒකට හරි උනන්දුවක් ඇති වෙනවා මේ රචනය අහනකොට. මගේ තියෙන චෝදනාව තමයි මෙවැනි රචනය ලියනකොට තමන්ට සම්බන්ධ කරලා තව කෙනෙකුට සම්බන්ධ කරලා මේක අනිවාර්යම කියලා ලියන්න පුළුවන්. ඒකට සම්බන්ධ කරන්න පුළුවන් බැරි නෑ. ඒ දෙක නැත්තම් අපි කියනවා නෙලපු කුසුමක් මේක. මේක තියෙන්න ඕනේ මඩේමයි. තාම තියෙන්න ඕනේ ස්වභාවය. එතකොට උඩ යන්න රස වී දෙන්න මේ අභිඥා බල මොකක්වත් ඕනේ. මේ සාමාන්‍ය තියෙන බල ටික හොඳටම ඇති. මනුස්සකම්. ඉතින් දැන් නෑ වෙලා ගිහිල්ලා තියෙන්නේ Zoom එකේ කවුරු හරි.
ආ
ඔන්න මෙහෙන් එනවා තාම. ධම්ම ඔන්න අහගන්න අති අති පූජනීය ධම්ම කුසල ස්වාමීන් වහන්සේ දැන් ඔබ අමතර නැහැ.
සයිනන්ද මේ දැන් මේ කතා කරපු කතා පහෙන් මතුවලා කරුණ දෙක තුනක් කියන්න. මේ පළවෙනි එක තමයි දැන් විමුක්ති හාමුදුරුවෝම කිව්වට ස්වාමීන් වහන්සේ මේ මගේ අත්දැකීම නම් දැන් මම දැකලා තියෙනවා මම මොකක් හරි බරපතල වැඩ දෙක තුනක් කර ඉන්න අවස්ථාවල උන්වහන්සේ ආරාධනාවක් නැතුවම ඇවිල්ලා උදව් කරලා තියෙනවා. මේ ඊට පස්සේ දැන් දවසක්
කියන දේ කවදාකවත් ඕක කරන්නේ කරන දේ කියන්නේත් නැහැ. ඒ කියන හැටි තමයි.
දවසක් මේ ওই කුටිය බඩ ටික ඔක්කොම එළියට ඇදගෙන මම ඔතන මොකක් හරි අස්කර කර ඉඳියා. මුන්නාස විතරක් දැකලා ඇවිල්ලා උදව් කරා. මට කල්පනා වුණේ දැන් මෙච්චර මේ භාවනාසාලේ පිරිසක් ඉන්නවා. මේ හැමදෙරු විතරනේ ඇවිල්ලා උදව් කරේ කියලා.
ඒකල දැන් කියනවා කව ආරදර නැතුව උදව් කරන්න යන්න. බොරු කියන හැටි බොරු. අවුරුදු ගාන හරි මං කියන්නේ වෙච්ච දෙයක් නේ කියන්නේ. වෙච්ච දෙයක්
කියන්නේ. සොයනස දෙවෙනි කාරණාව තමයි අර මේ ආනන්ද හාමුදුරුවන්ට තනතුරු පහක් ලැබුණානේ. ඒකේ එකක් අර සතිමත් භික්ෂුන් අතර අග්‍රතැනක්නේ සොයනස. අර කුද්දානු කුද්දක කතාවේදී උන්වහන්සේගේ උත්තරේ තමයි මට මේ සිහිය නැතුව ගියා කියලා තමයි කියන්නේ නේ සොයනස. ඒ කියන්නේ සතිමත් භික්ෂුන් අතර අග්‍ර ස්වාමීන් වහන්සේ අර වගේ වෙලාවක සිහිය නැතුව ගියා. ඒකයි මට ඒක අහන්න බැරි වුණේ කියලා කියනවනේ සොයනස.
දැන් මාට ඇවිල්ලා සම්පූර්ණ අවුල් කරනවා කියනවනේ. දැන්ස ආයු සංස්කාර හරන වෙලාවෙදිත් බුදුන්ස කියනවා මට තව ඕන ආයුෂ් කල්පයක් ජීවත් වෙන්න පුළුවන් ආර්ධන නැත්තම් ඉන්නේ අයිය. ඒක පහට මෙයා අංජබජල් වෙලා යනවා. ටික වෙලාවකින් ඒ ඔළුව කැරකිලා ගිහින් හෙවනකට යනවා. කී වෙලාවේ මාරි ඇවිල්ලා කියන දැන් හන්නේ ඔබ හන්දි කිව්වනේ සිව්වස සිව්වන පිරිසේ බුද්ධ භික්ෂු භික්ෂුණී උපාසික ඔක්කොම නිවන් දකින්නේ දැන් හරිනේ ඔක්කොම හරි දැන් හරි එහෙනම් ඉතින් යන්න. ආ හොඳයි කියනවා. කියනකොට මහ පොළොව දෙදෙනාට ආනන්ද හැමෝම ඇවිල්ලා අහනවා දැන් ස්වාමීන් වහන්සේ මොකද මේ පෙළ? මම ආයුෂ්කාන්තයට හැරියා සර්. එන ඔබ දැන් පොඩ්ඩක් ඉස්සෙල්ල කිව්වේ මේ මේ හරි නැතු ඉන්න පුළුවන්. ඉතින් කවුරුත් ආර්ධන කිව්වේ නැහැ නේ. අතරමැද මාරි ඇවිල්ලා ආර්ධන කළා. එච්චරයි. මං හිතුවා ආයු සංස්කාරය කියනකොට අපි පොඩි අයියා තමයි මට සාමාන්‍ය බණ හරි පචාරි උගන්වන්නේ. හිටියානම් මේ වෙනකොටත් බුදුහාමුදුරට ඉන්නවලු. කල්පයක් ඉන්න පුළුවන් කියලා නේ කියන්නේ. ආයුෂ් කල්පයක් කියලා කියන්නේ අවුරුදු 80 දී වෙනුවම් පෑවෙ ඕන්න 100ක් ඉන්න තිබ්බා. ආයුෂ්කල්පය කියලා කියන්නේ මැක්සිමම් 120යි මේ බුදුහමරයේ කාලේ. ඉතින් අවුරුදු 40ක් වැඩිපුර හිටියයි කියලා ඔබ බුද්ධ වර්ෂය ගණන් ගන්නකොටත් අපිට වැටලියන්නේ තියෙන්නේ. ඔය 40 ගණන් ගන්න දෙයක් නැහැ. කොහොමඩක්වත් අපි ඉන්න කාලේ ඉන්නේ අපිත් ඉන්න ඇති ඔක ගහක් උඩ හරිය කාලේ. ඒක වෙනම දෙයක්. නමුත් කොහොම හරි ආනන්දහමරන්ගේ ඔළුව අංජපජලිනවා. ඉතින් දැන් මේ ආණ්ඩුවේ ඉන්න කට්ටිය අංජපජලිනවා කියන කෙනකින්. කියනුම කවරේද? දෙකම අවුරුදු ගහන එක විතරමයි කරන්නේ.
නෑ නෑ දෙවෙනි එක ඒක සම්බන්ධයක් නෑ. තුන්වෙනි එක සයින්න්ස් දැන් අර අර අර්ථ ධම්ම නිරුක්ති පරිබාන කතාවේදී සයින්න්ස් කිව්වා දැන් අර ඔඩියන්ස් එකක් එක්ක කනෙක්ට් වෙනකම් මොන හරි වල්පල් ටිකක් කර කී කී ඉන්නවා. කනෙක්ෂන් එක අහාම තමයි මැසේජ් එක යන්නේ කියලා. ඒක සයින්න්ස් සමහර වෙලාවට ඒක එන්නේ නැති ගතියක් තියෙනවා.
සමහර වෙලාවට ඇත්තට මුළු දවසෙම ඩාඩිය දාන විතරයි මං කියන දේ උනේ නෑ කියලා. මං ඉස්සල්ලාම අමරාවතියට ගිහිල්ලා බණ කිව්වා. ලෑස්තිලත් ගියේ. මම හම්දු හිටියෙත් නෑ. මේ කවුද අමරාවදී හිටපු ලොකු හම්දුරු? සුමේ අයියෙත් නෑ. ඔය අමරෝ හම්දුරු හිටියා. අපිත් කොල්ලෙක් හිටියා එතන. ගිහිල්ලා බණ කියලා ආවෙ ඉතින් විනිත හම්දුරු හිටියා. මේ මට තේරෙනවා හරිය නෑ කියලා. ඊට පස්සේ මං ඊතර අපිට ගියේ කණ්ඩායමත් හිටියා. එතකොට මං කොහොමද හරිය නෑ ඒක අපිටත් තේරෙනවා කිව්වා. ඉතින් මේ වගේ දෙයක් වෙන්නම ඕනේ නැත්තම් තේරෙන්නේ නෑ. ඒ කියන්නේ පිරිසට කියන දේ කනෙක් වෙන්නේ නැහැ ඒක ඒගොල්ලෝ විරුද්ධ වෙලා මං කියන දෙයට. එතකොට මට අපහසුකම් තේරෙනවා. අන්කම්ෆර්ටබිලිටි එකක් තේරෙනවා. දැන් හරි ගියා නම් ඒක සාමාන්‍යයෙන් කියන්නේ සක්මන් කරනකොට ඉබේ සක්මන වෙන්න පටන් අරගන්නේ. මම නෑ. සක්මන් වෙන්න පටන් ගත්තා පස්සේ ඔන්න සක්මන. මම කරන තාක්කල් වෙහෙසයි නේක. ඒ කියන්නේ ආයෝජනයක් තියෙනවනේ. අරකේ ආයෝජනයක් නැහැ. යන්න පටන් ගත්තා ගියා. මේ මාතර ගිවිලාවිත් මං කිව්වා මට හරි කම්ෆර්ටබල්. අර හරි පහසුයි මොකද අකුරටි සංසී දුන්න මං කියන ඩෝන් ටික තේරෙම. බුද්ධහගෙන් පැත්තේනේ. සනත් ඉතුරු ටික කිව්ව මං කිව්වා මට ඉතර කියන්න දෙයක් නැහැ. මට කියන්න තියෙන්නේ මේ අධ්‍යාපන ශාස්ත්‍රය කියන එකේ තියෙන මේ මේ කුමන්ත්‍රණයත් මේ හෙදකම ඕනේ කරන්නේ. වෙදකම නෙවෙයි. මේ ලංකා ලෝකේ තියෙන වෙදකමත් බුද්ධහගමෙන් ගිය එකක් වෙස්ට් එකට. තේරපුත්ත කියන මහරහතන් වහන්සේ නිසා තමයි තෙරපිටික් සිස්ටම් එක ඇවිල්ලා තියෙන්නේ. දැන් ඒක අපි ළඟට ඇවිල්ලා අපේ තියෙන ආයුර්වේද විනාශ කරා. ඒ වගේ දෙයක් වෙන්න දෙන්නේ අපිට සතිය පිළිබඳව අලුත් නිර්වචනයක් තියෙනවා ලෝකෙට කියලා දෙන්න. ඒක හෙදකම. ඒ නිසා මම මේ කරන්න හදන්නේ නිකන් බ්‍රේන් ස්ටෝමින් එකක්. සතිය උගන්නන්න මම එන්නෙත් නැහැ. මම වෛද්‍ය විද්‍යාවට කියලා දෙයක්වත් නැහැ. මට මේ කියන්න තියෙන්නේ මෙන්න මේ කාරණා ටික මතක තියාගන්න. එකක් ওই තෙරපිටික් මෙඩිසින් කියලා ඕගොල්ලෝ බාර ගන්න තියෙන එක මෙහෙන් ගිය එකක් යෝනක දේශයට. ඒකට කියන්නේ අකුරටි අමරවන්ත කියලා හමුකේ මේ හමුරොත් අකුරටි. අනිත් එක ඒහා ඒගොල්ලෝ ඇල්ලුවේ ප්‍රිවෙන්ටටිව් නෙවෙයි තෙරපිටික්. අපි දැන් ආයෙසරයක් ඉගෙන අපිත් ඇත්තට ඉගෙන ගත්තේ සතියේ වෙස්ට් එකකින්. ඒකට අපි ඔලුව පාත් කරන හැබැයි අපි කියනවා මේක හෙදකමට ওই කාරණා දෙක විතරයි. කියන්නේ මට හරි රිලැක්ස්. මොකද මගෙන් වෙන්න ඕන ටික කෙරෙනවානේ. දැන් සතිය උගන් ඉල්ලක් මට නැහැ. මට වෙලාවක් තිබුණෙත් නැහැ කතා කරන්න. ටයිම් ටේබල් එකේ තිබුණම ඉල්ලලා ගත්ත විනාඩි 10ක්. විනාඩි 10ට පොඩ්ඩක් බයි කියන්නේ නැති ඒ වෙලාවේ. ඒකට මම කනෙක්ටඩ්. මම දන්නවා ඊට පස්සේ සින්දුවක් කියපු නැති එක විතරයි. මේ ඇහුවා එක්කෙනෙක් මේ සක්මන් කරනකොට හදික වහන්න බැරි කොන්න බය නම් කරලා පෙන්නන්න කියලා මම නැග්ගා ස්ටේජ් එකට වයරයක් පාග ඉස්සරහට දක්මන් කරා. ඊට පස්සේ මොකද වෛරක පාග පස්සට එන්න. දැන් වෛරක පාග පාග ඇස් දෙක වහගෙන යන්න. ළමයට විනාඩි 3යි යන්නේ දක්වන උගන්නන්න. ඊට පස්සේ ඇස් දෙක වහන්න පස්සේ පස්සට එන්න. හැබැයි ලොකු පොතේ ලියලා තියෙනවා ලොකු ස්වාමීන් වහන්සේ ඇස් දෙක අරගෙන යන්න කියලා. ඒක වෙනම කතාවක්. අහපු ප්‍රශ්නේ ඒ කතා කරපු ලේඩි ඕටිසම් දන්න ලේඩි කෙනෙක්. මං හිතේ බිම. මම ඕම් බලන්න වැඩ පෙන්නන්න කියලා නැග්ගා ස්ටේජ් එකට. වයරකක් දාලා තියෙනවා මයික් එකට. ඒක පාග ඉස්සරහට පස්සට ඇවිදලා පෙන්නවා. එතකොට මට කිසිසේත්ම වෙනසක් නැහැ. දැන් ඊයේ කතා කරා අස්විනි කතාලා කිව්වා ස්වාමීන් වහන්සේ මේ ළමා මානසිකත්වය පිළිබඳ උපාන්තික අදහස් මම කිව්වා. මට මේක මීට වැඩි ප්‍රසිද්ධ වේදිකාවක් ඕනේ කතා කරන්න. අපි ළමා මානසිකත්වය පිළිබඳ දන්නේ ඔක්කොම එකතු වෙමේ ඒකේ ලොක්ක දේවසිරි තමයි කිව්වා. මෙඩිකල් ෆැකල්ටි මම කෝ අනිත් දවසේ ලැහැත්ති කරන්න මෙඩිකල් ෆැකල්ටිගේ තව කෝස් සෙෂන් එකක් අපි ඔක්කොම එකතු වෙමේ. මනෝරිත් ඉන්නවා, අස්විනිත් ඉන්නවා, උපාලි මහත්තයත් ඉන්නවා, සරුවෝදේ මේ දේවසිරිත් ඉන්නවා. අපි ඔක්කොම එකතු වෙලා අපි බලමු අධ්‍යාපන ශිෂ්ටයට ළමා මානසිකත්වය පිළිබඳව මොනවද කියන්න තියෙන්නේ කියලා. එයාටම සංවිධානය කරන්න කිව්වා. ඒ දේවසිරි මහත්තයා ගියා නැගිටලා. හැබැයි පස්සේ ඇවිල්ලා ඇපොලොජයිස් කළා කිව්වා හදිසි වැඩකට ගියේ මං අහගෙන හිටියේ කියලා. ඉතින් මං කනෙක්ටඩ්. මට ආයේ වෙන පිට ගියා කියලා දෙයක් නැහැ. ඒක ඉවර වෙච්ච ගම අරගේ හිටපු ලෙක්චරර්ස්ලා ටික දාන වේදන්ඩ ඇවිල්ලා වෙන්න කයිවරුවක් ගැහුවා කොන්ෆරන්ස් එක මුල්ලේ. ඒ අරග වටමේස ආගත්තා, මේක යටමේස ආගත්තා. ඉවර කළා තමයි අපි ආවේ. ඉතින් ඒ කෙනෙක් වෙන එක පිරිසෙත් පිනක් කරන එක නගෙත් පිනක්. ඒ කියන්නේ කමටාන් සුද්ධ කරනකොට විචි දෙය කියනවයි කියන එක වෙන්නේ නැහැ. ඔය හිතාගත්ත දෙයක් මොනොද ලියනවා. ලිව්වට යහගෙන ඉන්න එකන දැනගන්න ඕනේ මනුස්සයා ලියන එකේ කොහොම හරි පුළුවන් නම් අර මැදේ ගන්න. ඒ මනුස්සයා දන්නවනම් ওই හිතලා කියන දේ හත පහකට වැඩ නැහැ, පරියාය ඥාණයෙන් වැඩක් නැහැ. විච්ච දේ මේකයි කිය. ඒ කුඩු ගහන අය කියනවා එදා ස්වාමීන් වහන්සේ අපි මේ හාමුදුරු උදේ ඉඳලා හැන්දෑනකව කියනවා එකක්වත් වදින්නේ නැතිලු. දැන් ඔබ වහන්සේත් එක්ක ගිහිල්ලා මේ සක්මන් කරනකොට මේ කකුල පැලිච්ච එකට වැලි කැටයක් ඇනකොට තේරෙනවලු. ලොකු වෙලිකටයක් කරනකොට මෙතෙන්ට එන ගම්ම සිග්නල් එක නගිනවලු. පුංචි වෙලිකටයක් පයින්නකොට මේ මෙතෙන්ට ඇවිල්ලා නතර වෙනවලු. වෙලිකටයක් අර කැපිච් එකට ඇවිල්නකොට ඔළුවටම ගහනවලු. ඉතින් ඕකනේ ඔබ අන්ති ඉල්ලලා තියෙන්නේ. අපි දන්නේ නෑනේ. දැන් දන්නවා කියන්න ඕනේ ඒක. ඉතින් ඊට පස්සේ ඌ කතා කරන්නේ බුදු වෙලා වගේ. ඒ කතා කරන මිනිස්සයා කතා කරන්නේ බුදු වෙලා කතා කරන්නේ. මට තේරෙන්නේ මේ වේදනා කියන එක ভাইබ්‍රේෂන් එකක්, ස්පයික්ස් නගිනවා මෙහෙම. කම්පියුටර් වගේ ඒ වේදනාව වලින් හොඳ ගලක් ඇනිච්චාම ස්නායු එනවලු උර හිස දක්වාම. පුංචි ගලක් මතුරට එනකොට නිකන් වල්ලු කරට විතරයිල බහලා යනවලු. කැපිච්ච තැනක් තිබුණොත් ඉතින් වදිනකොට ඔළුවටම වදිනවලු. ඉතින් ඔච්චරනේ බඳිල්ලන්නේ ඔච්චර තමයි දෙන්නේ. අපි මෙච්චර කල් හිටියා ස්වාමීන් වහන්සේ කියලා ඊට පස්සේ ඒ හාමුදුරුවෝ තමයි මුළු දවසම හිටියා අපිත් එක්ක. ඒ හැමෝම කතා කරලා කියනවා මම දැනගෙන හිටියලු අද මේ ශාංශය ආවුවාම මේ තරම් අද වෙනසක් වෙනවයි කිය. මම කෝ අපි ඒ වගේම දැනගෙන ඉන්න ඔබ වහන්සේ අපේ දැනට ආවොත් අපි ඒ තරම්ම සාදරෙන් බාර ගන්න. ඔබ වහන්සේ කියන්නේ කුඩු ගහනේ වුන් එපා වෙලා gedere ne වුන් නාවල උණු අතරින් කිරි එකක් හදලා තියලා උකුලි තියාන කොල්ලන්ට කතා කරනවා. එහෙම ආමුදුර කෙනෙක්. කවුද කියලා බලන්න ඒ අර අඬපු එකත් පෙන්නවා. ඒක ඇහෙනකොට මටත් කඳුළු ආවා. ඌ අඬලා අම්මට කියනවා, අම්මා උඹට ජීවිත කරදර ගන්න සමාවයන්, මට ඒ ආදර නැතුව ජීවත් වෙන්න බෑ අම්මේ කියලා මේ කියවනවා. ඒ කට්ටියම වීඩියෝ කරපු එක. ඉතින් මේ ස්වාමීන් වහන්සේ කියනවා මං කිසිම දේශපාලනට කියලා නෑ, අවුරුදු 40ක් ඇතුළත මට මොකද දේශපාලන. දැකපු හොඳම පුෂ්ටිමත් කොල්ලෝ ටික. මම එනකොටත් කියලා ආවා, අපි බෞද්ධ භික්ෂුවක් මචං, අපේ කොම්පැනි ලොකේ. අපි ඒ ස්වාමීන් වහන්සේ වැඩ කරලා තියෙන කොම්පැනි කතාව කියපු මේ මේ එම් පිටික ඥානසියාමතු සරෝදේ වැඩ කරලා තියෙනවා, පස්සේ වැත්තකට වෙලා තියෙනවා. ඉතින් හරි මේ අර ප්‍රායෝගික ගතිය, ඒ කොල්ලෝ ඒ පණ ගහලා ආපු ගතිය. ඊට පස්සේ මේ මාතර කැම්පස් එකේ දෙමළ කෙල්ලෙක් කතා කරා, වැඩක් නැහැ ඊට පස්සේ ආයේ. ඒ කියන්නේ පුදුම සම්බන්ධයක්. ඒ ළමයා කතා කරේ යාට ඇත්ත එක කතා කරන කොල්ලෙකුට සිංහල බෑ කිව්වා. නෑ දෙමළ බෑ කිව්වා. දෙමළ කොල්ලෙකුට දෙමළ බැරි වෙලා සිංහලින් කියනවා. මං කවත් ඔක් කපණ්ඩ වටිනවනේ අකෝ, මේ දෙමළට දෙමළ බෑ කියලා කවුරුත් නැද්ද මේ සභාවේ දෙමළියක්. දෙමළෙක් කියලා අර කෙල්ල ඇතේසෝ. මං කෝ ඔන්නේ දංගච්චි කතා කරපන් කිව්වා, දුන්න දෙවිලක්. ඒක සිංහලින් කියප එක නෙවෙයි, දෙමළෙන් කිව්වේ. මං කෝ උඹට දෙමළ තේරෙන්නේ නැහැ මට තරම් කියලා. පුදුම මේ මුළු ඔඩියන්ස් එක මෙහෙම ඉන්නේ එතකොට. ඒ ගැන්ලම විටිපැසිටි කනෙක්ෂන් එක හරිම අමුතුයි. ඒක සතිපාසලේ වැඩියම සිද්ධ වෙන දෙමළ ඇත්තේ. ඊගාට මුස්ලිම්, ඊගාට කතෝලික, ඊගාට ගෑනු, ඊගාට පිරිමි, අන්තිමට තමයි සංඝයා. ඒකේ ලස්සන සීරිස් එකක් තියෙනවා. ඊටත් පස්සේ තමයි මෑණිවරු වෙන්නේ. ගණ්ඩම වැදෙන්නම මොන જાතියෙන් කෙරුවත් ගණ්ඩ වැහන්නේ තමයි වෙන්න ඕනේ. මම මේ සංඝයා ඉස්සරහා මෙහෙම කියන එක ගැන මේ අනිතේ මාත්පහමෙන් පැවිදිලානේ. ඊටත් ඉතින් භයානකයි, ගණ්ඩම වැ. ඒක නිකන් ඇලර්ජික් වෙලා තියෙන්නේ. ඉතින් මට ඕන කරලා තියෙන්නේ මේ ධම්මවිමුක්ති හැමරෝ ඔබලිවට මම තඹේකට ගණන් ගන්න. මම කියන්නේ හැර වෙන තැන කියපම් මේ මේ අපි වතුරට වැටිච්ච තැන, අපිට පය හැපකිල්ල වැටිච්ච තැන, එච්චරයි වටනකම. ඕතෙන්ට ගියාට පස්සේ එන ඒ නොලෙජ් එක හිතා ගන්න බෑ. නිකන් කොස්මික් ලයිබ්‍රරි තමයි එනවා, නිකන් ප්ලග් වෙනවා මේ USB එකක් ගැහුවා වගේ. පුදුමාකාර නොලෙජ් එකක් තියෙනවා අර ඒ හැරෙන හැටි. හැබැයි මේක කියලා ඒකට දාන්න ඕනේ මට මේකයි උනේ කියලා කියන එක.
අවසරයි සයන්හන්ස, මේ සමා වෙන්න සයන්හන්ස මෙච්චර කළා මං හිතන් හිටියේ මේ මුසාවාද කියන්නේ නැහැ කියලා. සයන්හන්ස කියන හැම එකම පිළිගන්නවා. සයන්හන්ස ඇඬුව කියන එක නම් බොරුවක් සයන්හන්ස.
නෑ ඇඬුව නෙවෙයි මට මේ මේ කියන්නේ මේ.
ඕක නම් විශ්වාස කරන්න බෑ.
නෙවෙයි මං කිව්වේ කඳුළු ආවා කියලා.
ඒක විශ්වාස කරන්න බෑ මේ.
ජීවිතේට කිසිම දාක මං අඬාලා නෑ. ඇඬුවත් මට කිසිම දාක කඳුළු වෙන්නේ නෑ. එහෙම තමයි අපි උංචි කාලේ ඉඳන් සින්දුව. නමුත් මං කිව්වා විජාට එක වහන්න කියලා. කියන්නේ මේ කඳුළු වැක්කරෙන්ට ගත්ත ඈ අඬුණා වා නෙවෙයි ඌ බර්ස්ටිං. ඒක ඉල්ලගෙන යවන්නේ ඒ කොල්ලෙකුට කියවනම් ඒවයි අපිට. ඒ කොල්ලෙම හදපු එකක්. ඒ ළමයා කියනවා සෙනෙහසක් නැති වෙච්චාම මං කොච්චර අඟුලි මාර කෙනෙක් වුණාද, අම්මා උඹ යති වැඩි තියෙන්නේ, මං උඹට විරුද්ධ වුණේ. ඌට කියන්න බෑ අම්මා කියන නමවත්. එනු මේ බලන් ඉන්න බෑ. ඒක කියන්නේ නිකන් ගින්දර රත දැම්මා වගේ. ඒ ළමයිම හදපු වීඩියෝ එකක්.
අවසර සනස් මේ සමාවෙන්න මේ තව එකක් තමයි සනස් දැන් මේ මේක බලන් ඉන්නකොට ඇත්තට මට ලොකු උද්‍යෝගයක් ආව. මේ සංඝයා වහන්සේලා ඔක්කොමත් සහභාගී වෙනවා. ඉතින් හරීම මේ නැවුම් සය ඒ වගේම සයන්හන්ස මේ දැන් අපි සතිපාසලේ පුරුදු කරලා තියෙනවා දෙමළ කතෝලික වතුකරේ ඉන්න මේ ගෑනු ළමෙක් අවුරුදු 20 ගානක එයා ගෙදරක වැඩ කරේ ඒ සතිය උගන්නන සතිය මොනවාද සතිය ප්‍රැක්ටිස් කරන කෙනෙක්ගේ ගෙදර එයා ඒ හවුස් මේඩ් විදිහට වැඩ කරේ. දැන් සයන්හන්ස එයා හොඳටම ඒ සතිය පුරුදු වෙලා ඉතින් දැන් සතිය හොඳට උගන්නන්නත් දන්නවා, ඉගෙනගෙනත් තියෙනවා. එයා අපි මේ වතුකරේට යවන්න හදනවා මේ මොන්ටිසෝරියක් දාලා. එයාව ඉස්සෙල්ල මොන්ටිසෝරියක පුහුණු කරලා ඊට පස්සේ මේ සති මූලිකව ඒ මොන්ටිසෝරිය කරන හැටි මේ ළමයා උගන්නන්න හදනවා කියලා සයන්හන්ස මම මේ බොහොම සතුටින් සයන්හන්සට දැනුම් දෙනවා. ඉතින් පුදුම විදිහට මේ සතිය අතුවිති විහිදගෙන යනවා සයන්හන්ස. ඉතින් සයන්හන්සට ඉතින්
විමුති විමුති කියන පොත කියවන්නේ
ප්‍රාර්ථනා කරනවා.
ඒ විමුති විමුති පොතට මොකද දෙනවන්නේ නැම අල්විස් නැ ඒ නෝනාට ඔක්කොම දෙන්නේ ගෙදර වැඩ කරන මනුස්සයා. මෙයා කතෝලික, සම්පූර්ණ කතෝලික, බෞද්ධ කතෝලික වෙච්ච එකනේ. මොනද ඒ නෝනාගේ නම? මට මතක නැහැ. නෑ. විමුති විමුති. මෙහෙම ඥානාරාම කියලා ස්වාමීන් වහන්සේ ඉන්නවා. අතිපට්ඨාන කියලා එකක් තියෙනවා. මෙහෙම මෙමයි කියලා යා උපදේශ ගන්න යාගේ. මෙතන එතන උපද තියෙන. ඉතින් ඒකෙත් ඒ වැඩකාරී තමයි කියලා දෙන්නේ. යුගාත් තැන් වල දැන් මේ කවුදාර කුජුත්‍රා මල්ගේන්න යන්නේ. හැමදාම මල්ගේන ගහන්නේ භාගයක් ගහනවා. ගහලා එදා හදිසියේ බුදුහාමරවල බණ කියලා එයාට එදාට ගෙහිල්ල ගහන්න බැරි වෙනවා මල් ගොඩක් ගේනවා. එදට ආවට පස්සේ ආන මොකද මල් වැඩි කියලා. ඉතින් මට සමා වෙන්න මෙතෙක් කල් 50ක් ගැහුවා. අද ඉඳලා ගහන්න බෑ. මෙන්න ඔබතුමීට මල්. ඇයි ඒ? මම වෙනස් වුණා. ඊරසේ අහපු බණක් අනුන්ට කියා දීමේ පළවෙනි නිලේ බුදුහාමරන් දුන්නා කුජුත්තරාවට. තමන් අහපු එකක් තව කෙනෙකුට ජීවිත හැරවුම් ලක්ෂයක් හෙද්ද කියන්න පුළුවන්. ඒක මේ විශ්වවිද්‍යාලෙ උගන්වන්න පුළුවන් කෝස් එකක් නෙවෙයි. ඒක ඉතින් පොට්ට chance එකක් තමයි. ඒකේ ඉන්නේ ගොඩාක් වෙලාවට ওই පීඩිත පන්තියටපත් වෙච්ච ওই ඊසොප්ගේ උපමා කතා කියලා තියෙනවා. ඊසොප් කියලා කියන්නේ 16. මචර බුදුමාහාර knowledge එකක් තියෙනවලු 16 ගෙන් හටගත්ත නඩු විසඳන්න ඌව දාලා. ඌ කොහොම ගන්නෙ තිරිසන් ලෝකේ. පස්සේ ඊට පස්සේ මේ මනුස්සයා මේ කොන්දේ ඔළුව කුදු වෙච්ච පිටේ හම්ප එකක් තියෙන කැත කිට්ටු පුංචි මිනිස්සෙක්ලු. උපමා කතා ටික බලනකොට ජාතක කතා ඔක්කොම දැනගෙන තියෙනවා. රුසියාවේ තිබිලා තියෙන කතා දැනගෙන තියෙනවා. මාටි වික්‍රමසිංහ බලනවා. මේකට බුදුරජාණන් වහන්සේගේ ජාතක කතාවල තියෙන සම්බන්ධතාවය. රුසියාවේ තිබිලා තියෙන කරන මාටි වික්‍රමසිංහ සමාන කරලා තිනෝ ඊසොක්ගේ. ඉතින් බලන විමර්ශයට මේක කෙනෙක්ුණේ කොහොමද කියලා. අමහත ගිය ආත්මික එහෙම ඉඳලා වෙන්න ඇති. ඊට පස්සේ යා ධනපති පැලැන්තියේ හොඳට මේ බාල්බබ නැතුව මිනිස්සෙක් වශයෙන් ජීවත් වෙන්න පුළුවන් තරමට ඇවිල්ලා තිනවා. අදත් රුසියන් කතා සහ ඉසොප්ගේ උපමා කතා අද අපේ ළමයින්ට උගන්වලා දෙනවා. ඉතින් ඒක ලීසි නෑ මේ. අපි දන්නේ දේ දන්න හැටි කියන්නේ චපලකමක්වත් මේ අදක්ෂකමක්වත් නෙවෙයි. ඒ සිව්පිලිසිඹිය තමයි. අපි ආයෙත් එන්නේ එතෙන්ද තමන් දන්නේ දේ එහෙම ගිහලා කටට කියන්න පුළුවන්. අතේ පැලෙන්න දෙන්න පුළුවන්. හැබැයි එතකොට එයා වෙනස් වෙලා. එමෙ නිකම්ම නිකම් මේ මිෂනරි වැඩක් නෙවෙයි. ඉතින් ඒක වෙන්න මහසි සයිඩෝ ස්වාමීන් වහන්සේ ලියනවා මේ ඉන්සයිඩ් ප්‍රැක්ටිකල් ඉන්සයිඩ් මෙඩිටේෂන් පොතේ. එවැනි උග්ගටිතඤ්ඤු පුද්ගලයන් දැන් නැහැයි කියන්න බෑ කියලා. ඊට පස්සේ විපංචිතඤ්ඤු මාරයක් වහතුකාවට එනකොටම මෙයා මාතුකා නම කියනකොට මෙයාට වැඩි හරි. හරියට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ නැත්තම් මේ මොග්ගල්ලාන දෙන මේ කෝලි උපතිස්ස වගේ කාශ්‍යප මේ අනුරු මේ අසජාමතු කියනකොටම යේ ධම්ම හේතුප්පබවා කියනකොට වැඩි ගැස්සලා. අරට යේ ධම්ම හේතුප්පබවා තේ සංහේතුන් තථාගතෝ වහ කියනකොට ගැස්සුනා මල පැන්නා. ඊට පස්සේ දක්ෂම ශිෂ්‍යයා බවට පත් වුණා. ඒ වගේ තමයි කුජ්ජුත්‍රා. ඉතින් ඒ වගේ තමයි ඒ තේරන දේ තේරන විදියටම කියන එක අර සෙන්ටන් සයිකෝපැත්ස් කියන පොතේ සඳහන් කරලා තියෙනවා. අද ඉන්න දක්ෂම භාවනා ගුරුවරු ගැන කතා කරනකොට අහන ඕනම ප්‍රශ්නකින් ප්‍රශ්නේ හරහාම උත්තරේ දෙන්න පුළුවන් කෙනා අනාගාමි කියලා තමයි එයා කියන්නේ. කවුරු මොන જાති ප්‍රශ්නයක් ඇහුවත් ඒ ප්‍රශ්නේ වචන ටික හරහාම උත්තරේ දෙනවා. ඒ කියන්නේ පිටින් ගන්න නැහැ මොනවාක්වත් ඒකෙම ගන්න. එයා ප්‍රශ්නයක් අහපුවාම ඒ වේන් එක දිගේම පණිවිඩය යවන්න පුළුවන් කරන අනාගාමී. එතකොට එයාට මොනව වෙනවද කියලා හිතන්න රූපය, සද්දයක්, ගන්ධයක්, රසයක් එනකොට මොන දැනුමක් එනවද කියලා. එන හැමදේම කාමෙනේ, රාගෙනේ, අවසම්බාධේ, ඕකාසාධිකම. එයාට ඒකේ අවකාශයක් තියෙනවා. ඒ නිසා එයාට වකිලස් වෙන්නේ නැහැ. එයාට ඒක ධර්මයේ බෙදා දීමේ රෝ මෙටීරියල් එක නැත්නම් ටීචින් ටෙක්නික් එක. එහෙම නැත්නම් මෙටීරියල් එක බාටපත් වෙනවා. එයාට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඒක මේ හරි බයයි ගුරුරෙක් ගෝලයා තුර නැගිටවන්න. නැගිටවන්න බෑ ගුරුරට. හැබැයි ගුරුරට අගේ කරන්න පුළුවන්. අගේ කරන්න මොකද ටීචින් අසයින්මන්ට් එකක් දෙන එක තමයි වැඩි. යාඩ කියන්නේ මම දන්න ටික කියලා දීපන් කියලා. අන්න එදාට තේනවා අපි මේ දන්න මේ පොඩ්ඩ අර හැරවුම් ලක්ෂේ මොයි ඔක්කොම දැනුමට වැඩිය ඉහළ තැනක තියෙනවා. එතකොට අපි අර ආදුනික මනසයි අගේ කරන්නේ. එහෙම නැත්නම් අයනු අයනු කියන එක අයන්න කියන්න ලොවටම ඇහෙන්න ගෙන්න එක අපි හින්දුව කිව්වා එදා මේ කොහෙද පැල්මඩුල්ලි ගිහිල්ලා. ඒක උගන්වන්නේ මානසික ආබාධ තියෙන අයට ළමයට උනන්දු කරවන්න. ඒ පොතේ නම ලියලා තියෙන අයන්න කියන්නේ සංඝකාර දීප පොත මේ වෙත්තසිංහ දීප පොතේ තියෙන එක. ඒසම මහා ලොකු දේ යන්නේ දියට බැස්ම නැත්තම් අපි කියන්නේ ලොන්චින් කියලා, අපි කියන්නේ එම්බාක්මන්ට් කියලා කියන්නේ. අපි කියන්නේ ආධුනික මනස කියලා. අයන්න කියන්නේ එතන තමයි වැඩි දෙන්නේ. ඉතින් දෙන්දි තාම ප්‍රවේශ මිටෙන් අපිට පිස්සුව දෙනවා. ගානට බස්සගෙන අර නිකන් කෙල්ලෙක් දා ගන්නවයි කියලා එකක් තියෙනවා. මම දන්නේ වුණා. හොඳද කියලා කියන්නේ. හරි නෑනේ. ඒ කියන්නේ මට ඒක අත්දැකීමක් නැතුව මම මේ කියන්නේ. අත්දැකීමක් තිබ්බන ළමයි හම්බෙන්න තිබුණානේ. එහෙම නෑ. කෙල්ලේ ළමයි හම්බෙන්න කතා ඒව ඔක්කොම නිකන් ඒක සාමාන්‍ය ඕනේ බල්ලෙකුට බැල්ලෙකුට තේරෙනවා. කෙල්ලගේ ඇහ ගන්නවයි කියන එක, ඇහ දෙනවයි කියන එක නෑ හැමදේම කියන්නේ නෑ කියන්නේ යන්නපා. ඒ කියන්නේ නෑ කියන්නේ. යන්න ඕනේ නෑ මමින්. ඉතින් ඒක නිසා අන්න එතනයි බුදුහාමුදුරන්ගේ තියෙන මේ සම්මා සම්බුද්ධත්වයේ කියලා කියන්නේ. පසේ බුදුහාමුදුරන්ට ඒක නෑ. ඉතින් ඒක නිසා අපි මේ දන්න පොඩ්ඩ හොඳට ඕම ඇති. ඒ නිසා බුදුහාමුදුරෝ කියන්නේ නිවන් දැක්කා වගේ හැතිරෙන්න. එතකොට සිල්පද කියන එක ඇත්තටම අමාරු නෑ. මම මේ අව탁සේරු කරනවා නෙවෙයි. මම මේ කියන්නේ අද්වෛතයට වචනයක්. මම මේ කියන්නේ අද්වෛතකාරයෝ මුල දන්නේ නැතුව, පටන් ගන්න තැන දන්නේ නැතුව මහා කතා කියනවා. ඒකට කිසිසේත්ම ඉඩක් තිබෙන්නේ නෑ ඥානාරාම ස්වාමීන් වහන්සේ. කටුකුරුන්දේ සංසය ටිකක් ඉඳ තිබ්බා. කටුකුරුන්දේ නිවන නිවීම කරන්න ගිහලා ගොඩාක් දැනුම් සම්භාරයක් ගෙනත් දාලා ඉඳක් තිබ්බා. ඒකෙන් අපහසුරපත් වුණා. ඥාන කටුකුරුනේ ඥානාරාම ස්වාමීන්සිකාවට ප්‍රශ්නයක් එන්නේත් හැමදාම මේ අයන්න විතරයි කියලා දෙන්නේ. අනිත්‍යව පෙන්වන්නේ. අනිත්‍යව නිකන් හැදෙනවා. ඒක තේරුම් අරගෙන වසංගන ඉඳ බැරි චරිතයක් තමයි පඩිස්වාංශ කියන්නේ. දැනුම කිව්වම පුදුමාකාරයි. මිනේ කරන්න විතරයි කියන්නේ. මුන්නවක්වත් කියන්නේ නැහැ. ආයන්න මතක් කර දිදී ඉන්නවා. ගෝලු ටික තේරෙවනව මං කියන. ගෝලයන්ට තේරෙන්නේ නැමේ ආයන්න කියන්නේ මේ. මිනේ කිරීම කරන්නේ ආයන්නට විතරයි. ඊට පස්සේ එන විශාල දැනුමකින් කුසලයකින් ඒසවාන්ත වැඩ කරන්නේ. ගෝලිය හිතුවා මිනේ කරපම ඔක්කොම හරියයි කියලා. කොටු වෙනවා. අර ටික තියෙන්න ඕනේ. හැබැයි අපි එළියට දාන්නේ හැම වෙලාවෙම බිග්ිනර්ස් මයින්. ආධුනික මනස ආධිකම්මික එක තමයි දැන් වෙලා වහන්නේ. දැනු කඳුලේ රෝම් බලමන් මේ නෑ කියන්නේ මම බොරු කියනවා. රෝම් බලාපන් ගමේ මංගරුන් මට වහ වැටෙනවා මං කියන්නේ බොරු නා. අපි 15ට දෙනාමයි කියලා. ඈ මේ 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 Zoom එකේ කවුරු හරි ඉන්නවද දන්නේ
නෑ. අවසරයි සාන්න Zoom එකේ ඉන්න සාන්න ප්‍රශ්න පහක් තියෙනවා වෙලාව තියෙනවා.
අහ කාලා වරෙන්කෝ. හරි ඉක්මනට කියා මනත් එකක් හෙව්වා දැන් හම්බුනාද?
හම්බුනා සායි සායි.
හරි.
හරි.
ඒ මනුස්සයාගෙන් පටන් ගමු හොඳ නෑනේ. චින්තික.
චින්තිකාගෙන් පටන් ගන්න සාසරයි. අවසරයි. పూర్ව කෘත්‍ය සිදුකොට ආනාපානයට සිත යොමු කලෙමි. ඒවන විටත් ආනාපානයේ බොහෝ සංසිද්ධි ඇත. සෙමින් හිස කඩා වැටේ. කිසිත් නොදැනෙන නින්දකට ගොස් අවදි වූ පසු ඉරියව්ව සකස් කර ගැනීම. නැවත එසේම බොහෝ වාර ගණනක් සිදුවිය. අවදි වූ පසු අවකාශය දිස්වේ. මෙය පහතින් දැල්ලකින් ආලෝකමත් වූ බවකි. සිතුවිලි පැමිණ විට ප්‍රපංච වූ අවස්ථා වල උඩුකය තරමක් සෙමින් කැරකේ. සිතුවිලි බව හඳුනාගත් විට කයේ කැරකීම නතර වී නැවතත් මුල් ඉරියව්වට පැමිණේ. පැයක් පමණ මෙසේ ගත වුණි. භාවනාවට වාඩි වීමට පෙර විසඳා ගැනීමට උත්සාහ කළ ප්‍රශ්නයකට පණිවිඩයක් ලැබී ඇති බැවින් දුව මාහට කතා කිරීමට උත්සාහ කරන බව දැනුණද මාම එසේ සිටියා. ටික වෙලාවක් බලා සිටි දුව මගෙන් සමාවගෙන සෙමින් පණිවිඩය කිව්වා. සෙමින් දෙනෙත් විවර කර පිළිතුරු දී නැවත භාවනාවට යන්න උත්සාහ කළා. වරහන් ඇතුළේ ඒ වෙන විටත් කය නොදැනේ. නැවත තවත් ප්‍රශ්නයක් ඇති බව කියා එයටද පිළිතුරු දී නැවත භාවනාවට වැටුණා. විනාඩි 2ක 3ක් විතර්ක පහළ වුණා. සිතුවිලි ලෙස බැහැර කිරීමට උත්සාහ කළා. දුවට බාර දුන් වැඩක් ඇය කරන බව ශබ්දවලින් දැනගත්තා. ඒ අවස්ථාවේ සිත කයේ නැති බව වැටහුණා. නැවත භාවනාවට සිත යොමු කළා. වේදනා කම්පන චංචල නැති තැන පහළ වී නැති වී ගියා. මම වෙන වේදනා කම්පන චංචල තැනින් තැන පහළ වී නැති වී ගියා. ටිකකින් විනාඩි 2-3ක් පමණ නැවත භාවනාවේ සිට තැනට ආනාපානයේ සියුම් වී නොදැනී ගියා. සිතුවිලි නැති අවකාශයේ දෙස බලා සිටියා. කය නොදැනේ. ටිකකින් සිතුවිලි එයි. කය සෙමින් කැරකෙයි. සිතුවිලි ලෙස හඳුනාගත් විට එය නතර වේ. මෙවැනි චක්‍ර කිහිපයක් කරකුණා. තවත් වෙලා සිටි හැකි නමුත් යොදාගෙන ඇති වැඩ නිසා භාවනාවෙන් නැගිට්ටා. පැයකමාරක්
අපේ සාකච්ඡාවත් එක්ක බලනකොට ඒ වගේ අර දන්න නැති තැන ඉඳලා දන්න තැනට එන්නේ ඇබැග්ගකින් අමලියකින් කරදරයකින් අන්නිට ඇවිල්ලා ලෑන්ඩින් එක හරිනම් එහෙනම් ඉතින් නිවන් දැකලා තමයි. හන්දට රොකට් එකක් අරණ එක නෙවෙයි වැඩි ගිය රොකට් එක ඇවිල්ලිවල නිරුපද්‍රිතව පොළොට බහින එකයි වැදගත්කම. පොළවේ මේ වාතලයට ඇතුල් වෙනකොට හරීම අංශක ගානට ඇතුළුනේ නැත්නම් දස සියස්ථානට කැලිබ්‍රේට් වුනේ නැත්නම් ඒක පුපුරනවා. ගිනි ගන්න නැත්නම් බම් පෙළව ආකාශයට යනවා. අන්නේ ඇතුල් වෙන තැන තමයි පිටගියේ මනස ඇතුල් වෙන තැන. ඒක තමයි බිග්ිනර්ස් මයින්ඩ් එක. ඒක හරියට කියන්න පුළුවන් නම් කාට හරි විමසය නිවනේ දොරකඩ ඉන්නේ. පිට යන්නේ කන සාභයි. පිට ගිහිල්ලා නැවත අරමුණට එන තැන. නැවත කායට එන තැන. නැවත ඉන්ද්‍රිය බද්ධ තැනට එන තැන හැමදාම අලුත්. ඒක මේක ලියවිලා නැතුණාට ගොඩක් එතෙන්ද අවධානය යොමු කරනවා. අනිත් දවසේ මේ පිටගියේ හිත නැවත gedara bara ආපහු වෙන ගමන හොඳට බලන්න. ඒක තමයි බලන්න නෑ මේ combination හතරෙන් අන්තිම එක පිටගියේ හිත ඉඳලා තමන්ගේ ගෙට තමන්ගේ කයට තමන්ගේ ඉන්ද්‍රියන්ට නැවත පැමිණෙන එක ආධුනික මනස කියලා හිතාන beginners mind කියලා හිතාගෙන landing එක කියලා හිතාගෙන දිගට කරන්නේ. එතකොට මුළු භාවනාවම අලුත් පැත්තෙන් බලන්න පුළුවන්. අපි යනවා ඊගාවට.
එහෙම සංස අවසරයි. ඊළඟ වார்த்தාව සතිමත් පරයන්කය. මම දැන් මෙතන ඉඳගෙන සිටිනවා යයි දැනගතිමි. අවධානයේ උඩුකය වෙත යොමු කරන විට උස් පහත් වන උඩුකය නිරීක්ෂණය විය. ඉන්පසු නාස්පුඩු වෙත අවධානයේ යොමු අතර දකුණු නාස්පුඩුවෙන් හුස්ම එන සහ යන ආකාරය නිරීක්ෂණය විය. මෙසේ නිරීක්ෂණය කරමින් සිටින විට නාස්පුඩු දෙකෙන්ම හුස්ම එන සහ යන ආකාරය දිස්විය. එන හුස්ම රළුව දැනුණද යන හුස්ම ඉතා සිනිදුය. එන හුස්ම කැඩි කැඩි එන බවක් සමහර විටක නිරීක්ෂණය වූ අතර යන සහ එන හුස්ම අතර හිඩසක් නිරීක්ෂණය විය. ටික වේලාවකින් හුස්ම දැනීම නතර වූ අතර හිස් අවකාශය නිරීක්ෂණය කරමින් සිටියෙමි. එම කාලය තුළ සිත නින්දට වැටි තිබුණු බව වාර්තා කෙරුමේ කිසිදු කිසිත් මතක නැති නිසා හිස ඉදිරියට කඩා වැටීමෙන් ආපසු අවකාශය නිරීක්ෂණය වූ නිසාත් මෙම අත්දැකීම් දෙසරයක් සිදුවිය. දෙවැනි සැරේ අවදි වීමෙන් පසු හිස සිසිල් වී ගිය අතර ඉතා දීප්තිමත් රන්වන් පාටක්ද පසුව දම් පාට ආලෝකයක්ද නිරීක්ෂණය විය. ඒද නැති වී හිස් අවකාශය නිරීක්ෂණය කරන විට නැවත සිත නින්දට යන බවක් නිරීක්ෂණය විය. එය වළක්වන්නට හදන විට ඇස් ඇරුණි. වාර්තාවේ අවසානස
මේකෙන අර හිස් තැන්ට ටිකක් ප්‍රේම කරන ගතියක් පේනවා. ඉස්සර රජෙන්ට වැඩිය ඒක දෝෂයක් නෑ. ඒකමද කියලා බලන්න. මම මේ අරමුණු වලට වැඩිය හිස් තැන්න ප්‍රේම කරනවා නම් අරමුණු වලට ද්වේෂයක් එයි. නැවත අරමුණුට පැමිණෙනකොට පශ්චාත්තාපය ඇති. ඉතින් පශ්චාත්තාපය නිසා නැවත පැමිණීම කතාව විස්තර කරගන්න බැරි වෙනවා. ඒ නිසා පිටේ ගියට කමක් නෑ. හිස් තැන්න ගියත් කමක් නෑ. නැවත දන්නා තැනට කක්කාවට කයට අරමුණු වලට එනකොට අන්නේ පිටගිය රොකට් එක නැවත ඇවිල්ලා ලෑන් කරනවා වගේ අන්නේ ඒක හොඳ මොනිටර් කරනකොට අපිට තේරෙයි වෙන ලෝකයක් තියෙනවා. ඒ ලෝකේ මේ ලෝකේ සම්බන්ධතාවය දන්නේ නැත්නම් අපි ඒ ලෝකෙට අමුත් එක්ක යනවා. ඒ සම්බන්ධ වෙන තැන තමයි නොදන්න තැන ඉඳලා වැක්කෙන තැන ඉඳලා නිදිමත තැන ඉඳලා අවදි වෙන එක. අන්නේ එකට සූදානම් වෙන්න කියලා අපි යනවා ඊගාව.
තෙරුවන් සරණයි. සක්මන සහ පරයන්කය. දිනපතා මේ යෙදෙන බැවින් සතිමත් සක්මනක් පවතී. කයේ දැනීම් විඳීම් නොදැනීයයි. වරක නිරීක්ෂණය වූ දකුණු පාදයේ දණහිසෙන් පහළ කොටස සහ විලුඹෙන් ඉහළ කොටස අතර දැනීම පමණයි ප්‍රකටයි. මෙතරම් රළු පොළොවේ පවතින ගල්මුල් සියුම්ය. පාදයට දැනෙන්නේ සියුම් වූ ස්පර්ශයකි. පාදයන් දෙකම මාරුවන පොළොවේ කොටස තුළ කිසිවක් නොමැති අරමුණක් සමග නිමග්න වී පාදයන්හි දැනෙන දැනීම කයේ විවිධ ස්ථානවල දැනෙන දැනුවත් බව ශබ්ද ඇසෙන විට හැටි වැනි ශබ්ද ඇසෙන හැටි වැනිද නිවි නිවි පත්වන විදුලි බල්බයකට ගතවන ඉතාම කෙටි කාලයක් තුල ලෙස සිත හැසිරෙන හැටි නිරීක්ෂණය වේ. ඊටත් වඩා සියුම් බවද හැඟේ. වෙලාවකට පුදුම හිතනවා මෙවැනි දරදඬු නොසන්සුන් වූ හිතක් මෙවැනි තැනකට පත් වී ඇති ආකාරය. හිරු එළිය පිට මැද්දට පතිත වී දැඩි උණුසුමක් ඇතිකර දෙපැත්තකට ගලා යන විට ඇතිකරන සියුම් සිසිලස නිරීක්ෂණය වුණා. නොලියන බොහෝ දෑ නිරීක්ෂණය වෙනවා. සක්මනේ නිමග්න වන විට මා සමග කෙනෙක් කොතෙක් දුරට ජීවත් වුණාදැයි දන්නවා. ඒ වගේ තවත් සියුම් ලෙස කයට හිත යෙදවිය හැක. මෙවැනි දෑ නිරායසයෙන්ම ගලායි. පරයන්කය තුළ එසේය. අද හුස්ම පිටවීම සියුම් ලෙස නිරීක්ෂණය වුණා. පිළිමයක් ලෙස තැන්පත් වුණා. එදිනෙදා කටයුතු කරන විට ද කායික ක්‍රියාවන් බැඳුණු දැනුම් රාශියක් නිරීක්ෂණය වේ. ස්වාමින් වහන්ස, හැකිනම් මෙතරම් කය හා බැඳුණු සිතේ ක්‍රියාවලිය දහමට අනුව තේරුම් කර දුනහොත් මැනවි යැයි සිතේ. අත්දැකීම් ඇසුරෙන් යන මෙම සතිමත් භාවයේ පවතින අඩුපාඩු සරසා දෙනමින් කාරුණිකව ඉල්ලා සිටින ඔබ වහන්සේට සහ සමුදාය මණ්ඩලයට දරුවන් සරණයි. වාර්තාවේ අවසන් කරනවා.
සත්‍ය කිසිම අඩුවක් නැහැ. මේ රචකයා උත්සාහ කරන සතියේට කරදර කරන්න. සතියේට අඩුපාඩුකම් පෙන්වන්න. එහෙම එකක් ඇත්තේ නැහැ. සතියේ 100%ක්ම කෘත්‍ය කරලා තියෙනවා. ඉගෙන ගන්න භෞතික විද්‍යාවේ තියෙන දෘෂ්ටියේ පැවැත්ම කියන එකක් තියෙනවා. ආලෝක අධ්‍යා බලන එක බාට ඇස්පිල්ලම් ගහලා බැලුවොත් ඒ අතරමැද ඇස්පිල්ලම් ගහපු ටිකේ ආලෝකයේ පවත්තන ගතියක් දෘෂ්ටියේ පැවැත්මේ තියෙනවා. ඔටෝමැටික් බල්බයක් පත් වෙනකොට නිවිච්ච කැල්ල අල්ලන්න බෑ අපේ ඇස්වලට. යෂ්ටි සෛල කේතු සෛල අතර මාරු වෙන මාරුවේදී මාරුනේ නෑ වගේ පෙන්නන ගතියක් තමයි තියෙන්නේ. මේ දණ්ඩක් හදලා තියෙනවා නම් නැත්නම් සංගිලි පාලමක් හදලා තියෙනවා ලෑලියලලා ඒ ලෑලි ඔක්කොම එක යායට පේන්න තියෙන. නමුත් තියෙන්නේ කැලි කැලි. ඒ දෘෂ්ටියේ පැවැත්ම හරහා සතියට යන්න පුළුවන්. අන්ධකාරයේ ආලෝකයේ අන්ධකාරයේ ආලෝකයේ කියලා කැඩි කැඩි ගියාම හිත කියවන්නේ ආලෝකයේ විතරයි. අනිත් වගේ අපි ඉඳුරන් පරිණාමයේදී මේ පචේකට පුරුදු වෙලා තියෙනවා. හොඳ දේ ඉල්ලනවා. ආලෝකේ හොඳයි කියන පැත්තේ ඉන්නවා. නමුත් නිවන තියෙන්නේ අන්ධකාරය නම් අපිට තියෙන්නේ අන්ධකාරය ඇවිල්ලා ගියාට අල්ලන්න බැරි කමක් තියෙනවා. අපි අර දෘෂ්ටියේ පැවැත්ම නිසා. ඉතින් දෘෂ්ටියේ පැවැත්ම භෞතික විද්‍යාව උගන්වනවා කරලා පෙන්නනවා. මෙන්න මේමයි වෙන්නේ කියලා. ඒ නිසා මේ ඇහැ කියන දේ විශ්වාස කරන්න එපා. ඇහැ කියන විතර ඇහින් විතර අපි කෙලිසුකදන දෙයක් නෙවෙයි. ඒ නිසා ඇහෙ දැක්කම විශ්වාස කරනවා කියනවනේ. ටච් ඇන්ඩ් සීන් කියලා අතගාල බලන්න ඕනේ දැකපු දේ, අතගාපු දේ බලන්න ඕනේ. ඔය දෙකම බොරු. සතිය ඊට වඩා හුඟාවක් බලවත්. අන්නේ කුමන්ත්‍රණේ හෙලි වෙන අවස්ථාවක්. ඒ නිසා ඒ දැනුමත් ටිකක් උදව් කර අවි දිගට කරගෙන යන්න අපි යනවා ඊගා ප්‍රශ්නෙට.
අවසරයි ඊළඟ වර්තාව ගරු ස්වාමීන් වහන්ස, ඊයේ දින කමඨහන් සුද්ධ කිරීමේදී වේදනා සිතුවිලි සහිත සුලියක් ලෙස කමඨහන් වර්තාවේ දක්වන ලෙස ස්වභාවය සහ පිටසිට බලන විට ඇතිවන සැහැල්ලු ස්වභාවය අතර වෙනස ඇතිවන සීමාව බලන ලෙස ස්වාමීන් වහන්සේගේ උපදෙස් ලැබිනි. ඒ අයුරින් කළමි. එහිදී වැටහුනේ ප්‍රපංච රහිත මේ මොහොතේ ඔහේ සිටින විට සැහැල්ලුවද පරහන් ඇතුළේ එනම් පිටසිට බලන ස්වභාවයද ප්‍රපංච වන විට ඉඩහැර ඒ තුළ සිටින විට හෘදයේ වේදනාවද පරහන් ඇතුළේ එනම් සුලිය තුළ සිටින ස්වභාවයද ඇතිවන බවය. ප්‍රපංච වන්නට ඉඩදී හෘදයේ වේදනාව බැලීමේදී බය, ද්වේෂය, සතුට, ආසාව ආදී සියලු වේදනා ලෙස වැටහෙයි. අධිකව ප්‍රපංච වන විට අධිකව ප්‍රපංච වන්නට ඉඩදුන් විට කයෙහි සහ මුහුණේ කුඩා සතුන් දොන ස්වභාවය වැඩි වී මුහුණේ පෙරලීම්ද අධික වෙයි. ඇතැම් විට මෙම දුක් වේදනාවට ඇති අකමැති ස්වභාවය නිසා සිත සැහැල්ලුව සොයයි. සිතට සැහැල්ලුව ගැනීමට සිත දෙස බලා ප්‍රපංච අඩු කර ගැනීමට සිත පෙළඹෙයි. පෙරුවන් සරණයි. වර්තාවේ අවසන්.
ඔය දැකපු දේ වැඩක් නැහැ. ඔය දෘෂ්ටි කෝණේ තමයි භාවනා කියන්නේ. මේගොල්ලෝ කැලේ වහලා ගහන්නේ මැජික් පෙන්වන්නේ. අපි මැජික් එක බලන්නේ නැහැ. ඇස්බැන්දුම් බලනවා. ඇස්බැන්දුම දක්නා ස්වරූපයෙන් බැලුවොත් බුදුජානසිකන මැජික් එකේ සිත් බඳනා සුළු ගතියක් නැහැ. මැජික් එක විරංජනේ වෙනවා. මැජික් එක විරාගයටපත් වෙනවා. අපිට ඕනකෙද ලෝකේට රාගය දෙන්නේ රංජනය කරන්න. එතකොට අපිට අර වහලා ගහන ගැහම බලන්න බැරි වෙනවා. බුදුසසුන අපිට හොරයෙන් කියනවා. 아무තු දෘෂ්ටි කෝණයක් තියෙනවා. අන්නේ දෘෂ්ටි කෝණයෙන් බලපං බලනකොට පෙන්නයි දැනුමක් උඹට හිතා ගන්න බැරි දැනුමක් නැත්තම් උඹේ තකතිරකම මෙච්චරයි කියලා. උඹ කොච්චරක් මිනිස්සු රවට්ටලා තියනවද? උඹෝ කොච්චර රැවටිලා තියනවද කියලා තේරෙබැයි ඒක කියන්නේ නැති තරමට හොඳයි. කියපු ගම මිනිස්සු පටලව ගන්න. ඒ පටලවිල තමයි අද්වෛත වේදාන්තයේ තියෙන්නේ කියලා මට හිතෙනවා. ඒක නිසා ඒ දෘෂ්ටි කෝණය, ඒ මානසිකාරේ සූදානම් ශරීරේ, ඒ අප්‍රමාදයේම තමයි ජීවේ කරගෙන යන්න තියෙන්නේ අපි යනවා ඊගාවෙකට.
මම සංසාරසර ඊළඟ වර්තාව ඉංග්‍රීසි මාධ්‍යෙන් තියෙන්නේ. තෙරුවන් සරණයි. Walking meditation. Walk with the stride being short and the other long. Short stride was on the right foot and it was not firm. The texture of the path changed by choosing to walk outdoors. Wonder whether the length of stride change. Right stride being long and the left stride short. Felt one leg was shortened, not fully stretched out. Mind was wandering on vitakka. When the self was luxury to be only on walking, mind runs for vitakka, but very peacefully and rational way of sorting issues. And this happens mostly in the meditation session. It was similar situation like while listening to the sermon, once the kamachanda and vyapada subsides. Tinamitta is inevitable. So when I start my walking, maybe I am at peace and mind is clear to get into rationally looking at the day-to-day things, sitting meditation. Today the house was empty of people. There was space to be in solitude, love to be in the paryanka in open space, looking outside. Both nostrils felt the air flow. Body and mind was relaxing further. Fully aware of the paryanka posture. Since the mind has an urge to wander, thought of getting into regimental breathing and started counting in and out breath. After 8, the count could feel deep silence for a while. Then gained the breath, started to feel the attire flowers, aroma getting through the nostril. Mind was full-blown prapancha, yet could feel in the in and out breath. When writing this, also feel the deep peace thing as I got to be solitude after some time. Not my thoughts on solitariness. Solitariness and contemplation has the key to inner peace. Even though you do a meditation in a technically correct way, and if you are back in busy jargon, under pressure to jump into the next activity, I wonder where we stand in this whole game. If meditation can be performed in a solitariness, the depth of it, the effect of reverberates within your within you for some time. Solitariness has a lot to do with space. A court of sense of security also come into picture. Much merit to you, Swaminathan. End of the report.
So partly it is touching even in the jargon, even in the disturbed mind, even in the day-to-day activities, solitariness is there. So it is your task not only find in the solitary places, see them in the busy life, the attitude, the calmness, the solitude is there. So if you are thinking it is not there, you won't find. But you have few sentences you mention. After the sitting, you can find, you can go to the fish market, you can go to the carnival, you can go to the supermarket. Still you can see the solitude or loneliness. You can see aloneness in the loneliness. Sometimes you loneliness consider as the aloneness. That is what you call mad. That is what you call bipolar. So try to see aloneness in the loneliness as well as not loneliness. You are skillful for that. Echarai Kamal.
Abita velagi
illa thiyena nisa api umbata mukut kiyanna denne aye pahale kutiyena mic ekin damala gahanu.
අවසරයි ස්වාමීනාංශ පූජනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන කොට අප සැම විසින් අත්පත් කරගත්තා වූ සියලු පින් අපටත් ලෝ වැස්සමට නිවෙනින් සැනසෙන්න හේතු වේවාගේ ප්‍රාර්ථනා තබාගෙන ගාථා සජ්ජායන කළ පින් අනුමෝදන් කරමු. එත්තාවතා ජම්හේයි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සම්ප සම්පත්ති සිද්ධියා.